새로운 사람의 빙어스를 드나라. 내 빙어든 스위로 드나마 내가 다 주단한 나 있네. 프라요기님의 안마가 되시나 말하라 둘에 තමන්ගේ නිවන ප්‍රායෝගිකව කරගන්න කොහොමද කියන කාරණාව යටතේ නිවන කරගන්න අවශ්‍ය කරන අවවාද අනුශාසන ලබා ගන්න. මහා සංඝරත්නයේ විදිහට අපි මේ අපේ යුතුකම ඉටු කරනවා පිටුනේ. ඔබ මිනිස්සෙක් විදිහට ඔබට කෙරෙන්න ඕන යුතුකම ඉටු කරගන්නවා. එතකොට ඇත්තටම මේ වෙලාව අපි දෙගොල්ලම කරන්නේ යුතුකම් ඉටු කිරීම. අපි ඔබට තියෙන යුතුකම් ඉටු කරනවා. ඔබ වෙනුවෙන් තියෙන යුතුකම් ඉටු කරගන්නවා. මෙන්න මේ කරුණු දෙක තමයි මේ වෙලාව අපිට කරන් තියෙන්නේ. එතනින් එහාට කිසිම දෙයකට ඔබේ හිත යොමු කරන්න එපා. මොකද මේ වෙලාවේ වැදගත් වෙන්නේ ඔබ වෙනුවෙන් කරගන්න කාරණාව. හොඳට කල්පනා කරලා බැලුවොත් පින්වතුනි සමහරක් විට මේ මුළු සතිය පුරාවටම මෙච්චරයි වෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් අවංකවම ඇත්තටම ඔබ වෙනුවෙන් දාගන්න කාලේ. සතියේ මුළුල්ලේ කරපු අනෙක් හැම වැඩක්ම සමහරක් විට ඔබට හිතෙනවා ඇති ඔබ වෙනුවෙන් කරගත්තේ කියලා. නමුත් ඇත්තටම බැලුවොත් ඔබ ඒ දේ කරලා ඇත්තේ තව කෙනෙක්ව සතුටු කරවන්න. තව කෙනෙක්ව සතුටු කරවන්න වැඩ කටයුතු කරන එකේ වරදක් නැහැ පින්වතුනි. නමුත් ඕක කරා කියලා ඉවරයක් ඇත්තෙත් නැහැ. කොච්චර කාලයක් ඔබේ බිරිඳව ආදරණීය ස්වාමි පුරුෂයව සතුටු කරත් ඔය කරන සතුටු කිරීම කරලා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොච්චර කාලයක් ඔබ ඔබේ දරුමල්ලන්ව සතුටු කෙරෙව්වත් ඔබේ ඥාතීන්ට සතුටු ලබා දෙන උත්සාහ කරත් යාළුවන්ට පාටියක් දාලා ඒව කොච්චර සතුටු කරන්න උත්සාහ කරත් කවදාකවත් ඔබ කරලා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරලා ඉවරයක් කරගන්න නම් පින්වතුනි තමන් වෙනුවෙන් යුතුකම් ඉටු කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න එතකොට තමයි කරලා ඉවරයක් වෙන්න පුළුවන් වැඩක් කරා වෙන්නේ. අනෙක් අය වෙනුවෙන් එවත් අනෙක් අයව සතුටු කරන්න කොච්චර කරත් ඒ දේ කරලා ඉවරයක් වෙන එකක් නෙමෙයි. එහෙනම් ඔබ අද සතුටු වෙන්න පින්වතුනි තව කෙනෙක් ඔබව සතුටු කිරීම තුලින් නම් මතක තියාගන්න, හොඳට තේරුම් ගන්න, කවදාකවත් ඕක ඉවරයක් වෙන වැඩක් නෙමෙයි. ඔබට හැමදාම බලාගෙන ඉන්න වෙනවා පින්වතුනි තව කෙනෙක් ඔබව සතුටු කරනකම්. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මේ ගිය සතිය මුළුල්ලේ ඔබ සතුටින් හිටියේ අනික් අය නිසාද කියලා. අනික් අය ඔබව සතුටින් තිබ්බ නිසාද ඔබ ගිය සතියේ සතුටින් හිටියේ? ඔබේ දෙමව්පියෝ, යාළුවෝ, ඔබත් එක්ක එකට වැඩ කරන අය, ඔබේ ආදරවන්තයා, ආදරවන්තිය, බිරිඳ, ස්වාමි පුරුෂය, කවුරු හරි, නැත්නම් ගෙදර හුරතලේ තියෙන බලු පැටියා, ඔය කියන අයගෙන් කවුරු හරි නිසා නම් ඔබ සතුටින් හිටියේ විවිධ අවස්ථාවල. එහෙනම් පින්තුනේ ඇත්තටම ඔබ සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබේ සතුට තව කෙනෙක් මත රඳා පවත්වලා තියෙන කෙනෙක්. ඒ කියන්නේ එයා ඒ කරන දේ නවත්තපු දවසට ඔබට ඔබේ සතුට අහිමි වෙනවා. සදාතනික සතුටක් නෙමෙයි ඔය. තිරසාර සතුටක් නෙමෙයි ඔය. ඒ වගේම තමයි පින්වතනේ ඔබ අනික් අයව සතුට කරන්න කොච්චර දේවල් කරත් අනික් අයව සතුටු කරලා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර ඔබ මහා කැපකිරීමකින් බොහොම උත්සාහයකින් කටයුතු කරා ඇති ගිය සතියේ ඔබේ පවුල සතුටින් තියන්න, තරුමල්ලෝ ටික සතුටින් තියන්න, දෙමාපියන්ව සතුටු කරවන්න, කොච්චර කරත් පින්වතුනි ඕක ඉවර වෙන දෙයක්. ඒ නිසා තව කෙනෙක්ගෙන් තව කෙනෙක් සතුට වෙනවා කියන කාරණාව තුල කවර කවදාක්වත් ඉවරයක් වෙන වැඩක් කරා වෙන්නේ නැහැ. කවර කවදාක්වත් සැබෑ සතුට කරා ළඟා වුණා වෙන්නේ නැහැ. ඒක හොඳයි නරක නැහැ පිංසිද්ද වෙනවා. නමුත් කරලා ඉවරයක් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ දහම අපිට තියෙන පින්තුනේ අපි අපු වෙනුවෙන් කරගන්න ඕන ටික කරගන්න. ඒකයි කියන්නේ තම හිසට තම අතමේ සෙවන කියලා. තව කෙනෙක්ට බෑ පින්තුන ඔබේ හිසට සෙවනක් වෙන්න. ඔබ හිසට සෙවනක් ලබා ගන්න තව කෙනෙක්ගේ අතකින් නම් මතක තියාගන්න ඒ කෙනා අත අයින් කරපු ගමන් ඔබ ඉවරයි. ඔබේ සතුට ඉවරයි. ඉතින් කල්පනා කරලා බලන්න. එහෙමද ඔබ පසුගිය සතියේ සතුට ලබා ගත්තේ ඔබේ හිසර සේවනක් ලබා ගත්තේ කියලා. එහෙමනම් පින්වතුනි නැවත වාරයක් මතක් කරගන්න ඕනේ. මේ වෙලාවේ අපි උත්සාහ කරමු. අපිම අපේ හිසර සේවනක් හදාගන්න. කාගෙන්වත් යැපෙන්නේ නැති වෙන තත්ත්වයටපත් කරගන්න. කවුරු පස්සේවත් පින්වතුනි සතුට හිඟා කරන වැඩපිළිවෙල තුළ යෙදෙන්න ඕන නැති කරගන්න උත්සාහ ගන්න. තේකර කරන්න තියෙන බොහොම පොඩි දෙයක්. ලොකු දෙයක් කරන්න නැහැ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒ තමයි මේ ධර්ම තේරුම් ගන්න එක. ධර්මයේ තුල හැසිරෙන්න ධර්මයේ විසින් රකින්න ලබනවා. ඒ කියන්නේ ඔබ ධර්මයේ තුල හැසිරෙනවා නම් පින්වතුනි ඔබේ සතුට ධර්මයේ විසින් ඔබට ලබා දෙනවා. වෙන කිසිම දෙයක හවු හරණක් පතන්න ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ඔබට ස්වාධීන වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි දහම තුල ඔබ ස්වාධීන වෙන එක. කොච්චර පෙළපාල ගියත් වෙනතනේ කොච්චර ඔබ ඔබේ අයිතිවාසිකම් ඉල්ලුවත් කොච්චර ඔබ ඉගෙන ගත්තත් කොච්චර ඔබට ධන ධාන්‍ය භව භෝග සැප සම්පත් තිබ්බත් කවදාකවත් ඔබ ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. පරදීනයි. තව කෙනෙක් මත ඔබට ඔබේ සතුට රඳා පවත්වන්න වෙනවා. හැබැයි යම් දවසක ඔබම ඔබේ සතුට නිර්මාණය කරගත්තා නම් දහම තුල ඔබේ සතුට හෙව්වා නම් අතහැරීම තුල ඔබේ සතුට හෙව්වා නම් පින්වතනේ ආයි මේ තුන් ලෝකේ කිසිම කෙනෙක්ට බෑ අහන් ඒ සතුටට බාධා කරන්න. ඉතින් ඔබ දන්නවා පින්වතනේ අපි අපේ ජීවිතවල නොඑක ආකාරයෙන් සතුට හෙව්වා. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔබ. ඒ විස්තර ගැන හොඳට දන්න. අපේ අතීතය මොකක්ද කියලා. එදා හැමදාමත් අපි සතුට හෙව්වේ අනික් අයගෙන්. නමුත් අද අපිට තේරලා තියෙනවා ඒක කවදාකවත් කරලා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවදාකවත් අපිට ඇත්තටම සතුටින් ඉන්න බෑ තව කෙනෙක් මත අපේ සතුට පදනම් කරගෙන. ආන් ඒ නිසයි පින්වතුනේ දහමට අපි නැඹුරුනේ. නමුත් අද දහම අවබෝධ කරගෙන ඉදිරියට ඇදෙන්න ඇදෙන්න කාටවත් අපෙන් උදුර ගන්න බැරි සතුටක් කරා අපි ළඟා වෙනවා. අපිට ඕනේ ඔබටත් ආන්ගේ අවස්ථාව උදා කරලා දෙන්න. ඒක බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අන්න ඒකට තමයි පිටින් නිවන කියලා කියන්නේ. නිවනට යන මඟ කියලා කියන්නේ. එහෙනම් සතුට මූලික කරගත් ස්වාධීනව ලබා ගන්න පුළුවන් සතුට මූලික කරගත් වැඩපිළිවෙලක් තුලයි අපි තවත් පියවරක් ඉදිරියට තියන්න මේ සූදානම් වෙන්නේ. එහෙමනම් අපි සීල දනා දැන් එකතු වෙලා මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් හෙවත් අපිටම කියපු අපේම සතුට උදා කර ගැනීමේ වැඩපිළිවෙල තුළ තවත් පියවරක් ඉස්සරහට තියන්න තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන උන්වහන්සේ තමයි ඒ සතුට ලබා ගන්න හැටි අපිට කියලා දුන්න මහ ගුරුවරයා. ඒ ගුණ කඳ සිහිපත් කරගෙන ඒ ගුණ කායට නමස්කාරය කරලා ඒ වගේම අපි බලාපොරොත්තු වන සතුට ලබා ගන්නට අපි කටයුතු කර ගත යුතු යම් වත්පිළිවෙතක් තියෙනවා. ආන්ගේ වත් පිළිවෙත තුළ අපි කටයුතු කරගත්තොත් පින්වතුනි අපි මේ බලාපොරොත්තු වෙන සතුට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඒ වතට පටහැනි වෙන ආකාරයට කටයුතු කරගත්තොත් ඒ සතුට බොහෝ කාලයකට අපෙන් ඈත් වෙනවා. ආන්ගේ වත මොකක්ද කියලා අපි මතක් කරගමු. ඒ සඳහා සමයි තිසරණේ සහිත පංච ශික්ෂාව අපි සමාදන් වෙනවා. ඒ වගේම අපි මේ සතුට ලබා ගන්න යන වැඩපිළිවෙල තුළ පින්විතනේ අපි හැම වෙලාවම උත්සාහ කරනවා ඒ ක්‍රමවේදය තව කෙනෙක්ට හඳුන්වලා දෙන්න. අපි මේ කරන්නේ ඒ දෙයම තමයි. අපි යන ගමන් අපි ඔබටත් ඒක කියලා දෙනවා. ඔබටත් පුළුවන් ආන්ගේ දේ තව කෙනෙක් වෙනුවෙන් කරන්න. මේ කලන වැටේ ස්වභාවය ඒකයි පින්විතනේ. අපිට ලැබෙන හොඳම දේ අපි හැම වෙලාවෙම තව කෙනෙක්ට දෙනවා. අග්‍ර ශ්‍රේෂ්ඨ කොටස. ඉතින් සියලු දානයන් අතර අග්‍ර ශ්‍රේෂ්ඨ වෙච්ච දානේ ධර්ම දානේ නිසා ධර්ම දානේ ලැබෙන මොහොතේ අපි ඒ ලැබෙන දානෙනුත් අග්‍ර ශ්‍රේෂ්ඨ කොටස තවත් පිරිසකට අපි දන් දෙනවා. ආන් ඒ චේතනාවෙන් ආරාධනා කරමු පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය මෙතුවක් කාලයක් ආරක්ෂා කරගෙන ආවා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට. ඒ වගේම අනන්ත සංසාරයක් මුළුල්ලේ ඔබත් එක්ක කටයුතු කරගෙන ආපු යම් පිරිසක් ඉන්නවා. එදා ඒ අය ඔබට සෑහෙන්න උදව් කරා. ඒ අයට පුළුවන් විදිහට ඔබව සතුටින් තියන්න. ඒ අය දන්න ක්‍රමයට ඔබව සතුටින් තියන්න. ඒ කෙලෙහි ගුණ අපිට අමතක නැහැ. ඒ නිසා ආන්ගේ කෘතගුණ සැලකීමේ අදිටනින් අපි ඒයටත් ආරාධනා කරනවා. ඇවිත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා. මේ පුණ්‍ය කටයුතු දැක බලාගෙන පින් අනුමෝදන් කරගන්න. යම් පිරිසක් ඒ අතර අභවගාමී වෙති. දුගතිගාමී වෙලා ඇති. මිනිස්සයෝ විදියට ඉපදෙන්න බලාගෙන ඇති. අපි ඒ අවස්ථාව ලබා දෙමු පින්වතුනි. පින් මන්දිකම නිසා නම් අද එයට ඔබ ඉන්න තැන ඉන්න බැරි වෙලා තියෙන. මේ පින දැක බලාගෙන සිත පහදවාගෙන පින අනුමෝදන් කරගෙන වහ වහාම මගඵල සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන හේතු උපනිශ්‍රය සකසා ගන්නට අවස්ථාව සැලසේවා කියලා. ඒ වගේම ඒ හේතු උපනිශ්‍රය සකසාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් ඒ අයට වහ වහාම මේ නිවන සාක්ෂාත් කරගන්න හැකි වේවා කියලා. ඒ වගේම පින්විතනේ මේ යන ගමනේ අපේ අතින් සිදුවෙච්ච යම් අපවාද උපවාද තියෙනවා නම් ආරයන් වහන්සේලාට සද්ධර්ම රත්නයේට මහා සංඝ රත්නයේට ඒවා අපේ ගමනට ගොඩක් බාධායි. ආන් ඒ නිසා එදා අපේ අතින් දැනුවත් හෝ නොදැනුවත් හෝ සිදුවෙච්ච යම් අපවාද උපවාද තියෙනවා නම් ආන් ඒවට අපි කමාව දායි සිටිමු. ඒ වගේම පින්වතුනි දුන්නොත් ලැබෙනවා කියන සංකල්පය තුළ අපි ජීවත් වෙන්නේ දැන්. ඒක දැන් මේ වෙනකොට පින්වතුනි ඔබේ ඇටලේ මස් නහර දක්වා කිඳා බැහැලා තියෙන ඕන දහම් කාරණාවක්. ඔබ ගන්න හුස්මක් හුස්මක් ගන්න ඔබට ওই කියන කාරණාව පින්වතුනි නිරන්තරයෙන් සිහිර නැගෙන්න ඕනේ. නමුත් අපි අදිෂ්ඨානයක් ගමු නැවත වරක්. හැමදාමත් අපි කරනා වගේ පින් අපේ ප්‍රතිඥාව අලුත් කරමු. අත්තර දීමකින් හෝ අපේ අතින් අඩුපාඩුවක් සිද්ධ වෙලා තව කෙනෙක් කෙරෙහි මෙත්තා සහගතව කටයුතු කරන්නේ නැතුව ද්වේෂ සහගතව එහෙම නැත්නම් කාමයෙන් පීඩාවට පත් වෙලා විහිංසා චේතනාවෙන් කාම චේතනාවෙන් ව්‍යාපාද චේතනාවෙන් තවත් කවුරුන් හෝ ලෝක සත්වයේ කෙරෙහි කටයුතු කරා නම් පින්විතනි අපි එදා දුන්න ප්‍රතිඥාවට අපි එරෙහි වුණා. භාග්‍යතුන් වහන්සේට දුන්න පොරොන්දුව අපේ අතින් කඩ වුණා. ඉතින් ඒ නිසා අපි නැවතත් ඒ ප්‍රතිඥාව අලුත් කරගෙන ඒ වගේම අවසාන වශයෙන් අපි කරගත්ත පින් තමයි මේ ගමන යන්න අපිට උදව් වෙන්නේ. ඒ නිසා ඔබ මේ පසුගිය සතිය මුළුල්ලේ විශේෂයෙන් මොකද ඔබට වඩා හොඳින් මතක තියෙන පින් මෑතකදී කරපුවා පින් ඔබ මේ පසුගිය සතිය කරපුවා මතක් කරගෙන පින්තුනේ ආන් ඒ පුණ්‍ය ශක්තිය අදිෂ්ඨාන කරන් නිවන සාක්ෂාත් කරගන්නට ඔබට උදව් වේවා කියලා විශේෂයෙන් යමක් මතක් වෙන්නේ නැත්නම් සසරක් මුළුල්ලේ ඔබ එකතු කරගත් පුණ්‍ය ශක්තිය ඔබේ සද්ධර්මාබෝධය ලබා ගැනීම පිණිස හේතු පුනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන කරලා දේශනාව ශ්‍රවණය කරන්න අපි ආරම්භ කරමු. හොඳයි. එහෙනම් ඔන්න ඔය කියන වැඩපිළිවෙල තුල අපි පළමුව ඒ වැඩ කටයුත්ත තුල සමාදන් වෙලා සද්ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න අපි දැන් සූදානම් වෙමු. හොඳයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
හරි. තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා සීල දනාම මා කියවයින් පසු සජ්ජායනා කරා.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත.
හොඳයි හොඳයි පින්වතුනි, එහෙනම් ඒ වගේම අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන කලින් දස දහතක් ලෝක ධාතුව ගැඩ වාසය කරන්නා වූ සක්‍ර දේවිඳතුමා ප්‍රධාන කොටගත් ඒ සීලම දිව්‍යයක් බ්‍රහ්මාදීන් මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරමු. විශේෂයෙන් මේ ශ්‍රී සම්බුදු ශාසනය මෙතුවක් කාලයක් ආරක්ෂා කරගෙන ආවා වූ, ඒ වගේම ආර්ය මහා සංඝරත්නය නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසා දුන්නා වූ ඒ සීලම දිව්‍යයක් බ්‍රහ්මාදීන්ටත් මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි, මේ අනාදිමත් සංසාරේ කාපු ගමනේ ඔබත් එක්ක විවිධාකාරයේ සහසම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආපු යම්තා පිරිසක් ඇත්නම් ආන් ඒ සිළු දනාවත්, ඒ වගේ මේ 91 කල්පයක් පුරාවට ඔබ යතින් විවිධාකාරයේ අඩත් එට්ටම් වලට ලක් වෙලා, කරදර හිංගි හිංසා වලට ලක් වෙලා, අද ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසුවෙන යම් පිරිසක් ඇත්නම් ආන් ඒ සිළු දනාවත් අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන් ඇවිදින් මේ පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යම් පිරිසක් අභාග්‍යගාමී වෙන්නවනම් එයින් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා අදිෂ්ඨාන කරලා, ඒ වගේම පින්වතුනි යම් තා පිරිසක් සුගතිගාමී වත්නම් ඒ සියලු දෙනාටම මේ සද්ධර්මයේ කන වැකිලා සද්ධර්මාබෝධයට පත් වෙලා උත්තරීතර නිර්වාණ ගාමිනී පටිපදාව සම්පූර්ණ කරගන්න හේතුපනිශ්‍රේ සැකසෙත්වා කියන අදිෂ්ඨානින් යුක්තව මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සීල දනාම දෙවියන්ට මළගිය ඥාතීන්ට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා. එහෙමනම් පින්වතුනි, සවමිනියාව ඔබ සැමසිරි දනාම මේ මොහොතේ සීල ලෝක සත්වයන් කෙරෙහි මෙත්තා සාගත චේතනාවකින් යුක්තව කටයුතු කරනවා කියන ප්‍රතිඥාව, ඒ මහා සීහනාදය තථාගතයන් වහන්සේ අභිමුඛ ප්‍රතිඥා කරන්න දැන් සූදානම් වන්න මා කීවයින් පසු ඒ විදිහට සජ්ජායනා කරන්න. සබ්බ සතේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. ဒුතියම්පි සබ්බ සතේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. තතියම්පි සබ්බ සතේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. හොඳයි. ඒ වගේම පින්වතුනි, මේ අනන්ත සංසාරයක් මුළුල්ලේ ඔබ අපි ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්නුම් බහට ලක් වෙලා, ඒ අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන උත්තරීතර ආරයන් වහන්සේලාව උන්වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට නොහැකිව රාගෙන් ද්වේෂෙන් මෝහෙන් බරිත වෙලා ඒ උත්තරීතර ගුණ කායට අපවාද උපවාද එල්ල කරලා තියෙනවා නම්, එදා අපේ අතින් සිදුනා වූ ඒ අපවාද උපවාද අද අපේ සද්ධර්මාබෝධයට බාධා කරන්න කටයුතු කරනවා පින්වතුනි. ඒ නිසා අද එදා වෙච්ච වැරදි වැරදි විදිහට තේරුම් අරගෙන ඉතාමත් නිහතමානීව තමන්ගේ අතින් මතුවට එවැනි වැරදි වෙන ඉඩ තියන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් යුක්තව ඒ උත්තරීතර ආරයන් වහන්සේලාට සිදුවෙච්ච ආර්ය උපවාද කමා කර ගැනීම සඳහා මම මේ කිනා කර සිල් දනා මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න මග්ගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන වරදක්, හිංගියක්, හිංසාවක්, කරදරයක්, හිරිහැරයක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක්, උපහාසයක් පමණකින් හෝ සිදු වියත් නම්, සිතුවිලි මාත්‍රයකින්, වචන මාත්‍රයකින්, ක්‍රියා මාත්‍රයකින් හෝ සිදු වී ඇතනම්, ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් මා හට දස දහසක් වර, කෝටි ලක්ෂයක් වර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිල් දනා මාර්ගපාද කමා කර ගමක මොහොතක්. හොඳයි පින්වතුනි, ඒ වගේම එහෙනම් සියලු දෙනාම අධිෂ්ඨානයක් ගන්න මේ මොහොතේ තුන්සිත පහදවාගෙන ඔබ විසින් සිදු කරගත්ත යම් පුණ්‍ය කටයුත්තක් ඇත්නම් ඒ මේ මොහොතේ සිහිපත් කරගෙන දානයක් මානයක් දුන්න අවස්ථාවක් වැඩිහිටියන්ට, ඒ වගේම ගුණයෙන් උතුමන්ට උපහාර දක්වා අවස්ථාවක් වන්දනා මාන උපස්ථාන කරපු අවස්ථාව සිහිපත් කරගෙන, ඒ වගේම ඔබ ඔබේ සීලය ආරක්ෂා කරගෙන කටයුතු කරගත් අවස්ථා සිහිපත් කරගෙන පින්වතුනි, ඒ නැගුණා වූ මහා පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මේ දම්සපා මණ්ඩපයේ තුලදීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට හේතු වාසනා සැකසෙත්වා කියලා අධිෂ්ඨාන තියන් යම් පිරිසක් උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටා ඇතනම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන ඔබ සිරු දෙනාටම මේ අත්භවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ඒ අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ සද්ධර්ම දේශනාව හේතුපනිශ්‍රය වේවා කියලා අධිෂ්ඨාන තියල සියලු දෙනාම දැන් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම්. පින්වතුනි, දැන් අපි ගිය සතියේට එපිට සතියේ මොදව දන්නවා ගිය සතියේ දේශනාවක් පැවතුනේ. නමුත් ඔබ සියලු දෙනාම පොදින වැඩසටහන සම්බන්ධ වුණා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගිය සතියේට එපිට සතියේ අපි අන්තිමට කතා කරපු දවසේ ඔය හිතට එන ඕනකම් වලට බොහොම ප්‍රායෝගික පිළියමක් ගැන අපි කතා කරා. හිතකට ඕනකමක් ආවහම ඉතාමත් ප්‍රායෝගිකව ආන්ගේ ඕනකමට ඔබ ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද කියලා. මොකද මේ වෙනකොට පින්වතුනි මං හිතනවා ඔබ ඔබට හැකියාව තියෙනවා කියලා අඳුනගන්න ඔබේ හිතට මොකක් හරි දෙයක් ඕනේ වුණාම ඒකෙන් කියන්නේ ඔබට මෙච්චර කාලයක් ඒක කරගන්න බැරුව තිබුණා කියන එක නෙමෙයි. පොඩි කාලේ ඉඳන්ම පින්තර යමක් ඕනේ වුණා කියලා දන්නවනේ. කොච්චර ඕන වුණාද කියලා මතක ඇතිනේ පින්තර. බිම පෙරලි පෙරලි ඇඬුවේ අම්මගෙන් හම්බෙන දේ යත ඉල්ලන දේ ලැබෙන තාක්ක යාළුත් එක්ක ගහගත්තේ පින්තර. පොරකෑ ඇඬුවේ ඉල්ලන දේ ලැබෙන තාක්ක එදත් පින්තර ඕනකම් කියන දේවල් ඔබට දැනුණා. නමුත් එදා ඔබ ඕනකම් වින්දා ඕනකම ඔබ වින්දා කොටිම කියනවා නම් විඳෙව්වා ඕනකම. නමුත් අද ඔබට පුළුවන් වෙලා තියෙනවා පින්තර ඔය හිතේ එන ඕනකම හරියට අතට අරගෙන ඔබෙන් වෙන් වූ වෙනමම දෙයක් විදිහට බලන්න. ඒ කියන්නේ ඕනකම ප්‍රශ්නයක් විදිහට ඔබට දකින්න පුළුවන්කම අද තියෙනවා. ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබේ ඔබේම කැලලක් නෙමෙයි ඕනකම කියලා කියන්නේ. ඕනකම කියලා කියන්නේ පරිබාහිරෙන් ඔබේ හිතට ආපු දෙයක්. ඒ නිසා ඒක වෙනම අරගෙන හරිය නැංගෙන් කැලලක් අයින් කරනවා වගේ. නැත්තම් හිතින් ඒ ඕනකම කියන කොටස අයින් කරලා මේසෙ උඩ තියලා බලන්න පුළුවන් හැකියාවක් ඔබට ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබේ දුර ඇවිල්ලා තියෙනවා කියලා කියන පින්න ඔබ ගොඩක් දුර ඇවිල්ලා මේ ගමනේ. ඒක ඇත්තටම සැබෑවින්ම සතුට වෙන්න ඕන කාරණාවක්. මොකද ඔබට ප්‍රශ්න දිහා ප්‍රශ්නයක් විදිහට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබේ ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්නයක් විදිහට. ආන්නේ හැකියාව ඔබ දැන් මේ වෙනකොට වඩාගෙන තියෙනවා නම් පින්තුනි. දියුණු කරගෙන තියෙනවා නම් දැන් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. එතකොට ඒකට ප්‍රායෝගික විසඳුමක් තමයි අපි එදා දේශනාවේ කතා වුණේ. මතක් කරලා බලන්න ඔබට ඒ කාරණා මනාවට වැටහුණාද? ඒ වගේම මේ පසුගිය කාලය තුල පින්තුනි ඔබ ඒක උත්සාහ කරලා බැලුවද කියලා. ඒකෙන් ප්‍රතිඵල ගන්න. මොකද මාගාව තියෙන අවි ආයුධ ඔබට කොච්චර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. ඒවා ඔබ හතුරොත් එක්ක සටන් කරන වෙලාවේ පාවිච්චි කරන්නේ නැත්තම් ආයුධයක් වටිනාකම තියෙන්නේ ඒකෙන් පළක් ප්‍රයෝජනයක් තියෙන්නේ පින්වතුනි ඒක පාවිච්චි කරනකොට මිසක් ලස්සන පොලිෂ් කරලා කැබිනට් එකක ඇතුළට දාලා තියෙන වෙලාවට නෙමෙයි. මෙලෝ වැඩක් නැහැ පින්වතුනි ඒකේ වෙලාවට. දැන් ওই මියුසියම්ස් වල තියෙන කෞතුකාගාරවල ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු අවි ආයුධ මට කියන අද ඒ වයින් තියෙන වැඩේ මොකක්ද කියලා. ඒක කොච්චරක් වටිනවද? දැන් ඔබට හිතේ ඉතින් කෞතුකාගාරයේ කියන දේවල් කොච්චර වටිනවද? කෝටි ගණන් වටිනවද කියලා. එතන අද තියෙන මනුස්සයට ඒකේ වටිනාකමද වැඩි පින්තුනි? ඒක එදා පාවිච්චි කරපු මනුස්සයට තියෙන වටිනාකමද වැඩි? මොකද අද ඉන්න මනුස්සයට ඒක බිත්තියේ එල්ලලා තියෙන යටින් ලේබල් එකක් ගහලා ක්‍රිස්තු පූර්ව මෙන්න අහවල් සියවසේ පාවිච්චි කරපු ආයුධයක් කියලා ගහලා තියන්න පුළුවන් විතරයි ඒක එච්චරයි ඒකේ වටිනාකම තියෙන්නේ. දන්න කියන එකට පෙන්වන්න පුළුවන්. මේ බලන්න මේ මංගාව තියෙනවා මේ මේක මේ අර අයිස් ඒජ් එකේ මිනිස්සු පාවිච්චි කරපු වෙපන් එකක් කියලා කියන්න පුළුවන්. ඔච්චරයි. නමුත් ඕක ඒ ටූල් එක ඒ වෙපන් එක ඒ ආයුධය පාවිච්චි කරපු මනුස්සයා සමහර ජීවිතයත් මරණයත් අතර සටනක් ආපු වෙලාවක එයාගේ ජීවිතේ බේරගත් ඒක පාවිච්චි කළා. බඩගින්න නිවාගත් ඒක පාවිච්චි කළා. තමන්ගේ දරුපවුල ආරක්ෂා කරගත්තේ හතුරෙක්ගෙන් ඒක පාවිච්චි කළා. දැන් මට කියන්න කාටද ඒකේ වැඩිපුර වටිනාකම තියෙන්නේ කියලා? අද කෞතුකාගාරයක තියාගෙන ඒකේ වටිනාකම ගැන කතා කරන මනුස්සයටද නැත්නම් එදා ඒක පාවිච්චි කරලා තමන්ගේ ජීවිතේ බේරගත්ත මනුස්සයටද? බුද්ධිමත් ඔබට ඒකට බොහොම පහසුවෙන් උත්තරයක් ලබා ගන්න පුළුවන්. ආන් ඒ වගේ පින්තුනි මන් දන්න කියන මන් පාවිච්චි කරන අවි ආයුධ ඔබටත් කොපි ගහලා දෙන්න පුළුවන්. හරි ලේසි ෆොටෝකෝපියක් ගන්නවා වගේ තමයි. බටන එකේ බොහොම කොපියනවා. ඒ වගේ පිටින් මේ දේශනාවක් තුල පැයක් දෙකක් දෙකමාරක් කතා කරාම සතියක් මුළුල්ලේ මමත් පාවිච්චි කරපු මමත් වැලිමලුවට වැඩලා පාවිච්චි කරපු අවි ආයුධ ඔබට බොහොම ලේසියෙන් දෙනවා. සමහර පිටින් එක දේශනාවක් තුල ඒ වගේ ආයුධ 10ක් විතර එකතු කරගන්න දවස් ඇති ඔබ. ඔබ දක්ෂයි නම් ඒ ඔක්කොම ගන්නවා ඇති. සමහර කෙනෙක් එක දේශනාවකින් එකක් ගන්නවා ඇති. සමහර කෙනෙක් පහක් ගන්නවා. සමහර කෙනෙක් 10ක් ගන්නවා ඇති. හැබැයි ඔය හැමෝම සමානයි පින්වතුනි. එකක් ගත්තත් පහක් ගත්තත් 10ක් ගත්තත් 100ක් ගත්තත් පින්වතුනි පාවිච්චි කළා නැත්තම් ගත්ත එකක්වත් එහෙනම් ඔය ඔක්කොම සමානයි. වෙනස වෙන්නේ ගත්ත ටූල් එක වෙපන් එක පාවිච්චි කරාද කියන එක මතයි. මොකද එතකොට තමයි යම් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. එතකම් ප්‍රතිඵල නැහැ පින්වතුනි. වචන විතරයි. කතා කර කර ඉන්න පුළුවන්. කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. All talk, no walk. කියලා කතාවක් තියෙන. කතා විතරයි වැඩ නැහැ. නමුත් ඔබ මට විශ්වාසයි එහෙම පිරිසක් නෙමෙයි කියලා. ඔබ බලාගෙන ඉන්න පින්දින පුළ පුලා දේශනාවකින් අද මොකද්ද මට ගන්න පුළුවන් කාරණාව කියලා. ඒ සතිය පුරාවට මග වඩා ගන්න. එහෙනම් දැන් මම ඔබෙන් නැවතත් අහන ප්‍රශ්නේ ඔබ ඒ ක්‍රමවේදය පාවිච්චි කරාද ප්‍රශ්න ඉදගත්. මම කියන්නේ ඒකම පාවිච්චි කරන්න ඕනේ වෙන එකක් පාවිච්චි කරන්න එපා එහෙම එකක් නෙමෙයි මේ. ඔබ මේ වෙනකොටත් පාවිච්චි කරන බොහොම සාර්ථක ක්‍රමයක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ තේන්නතින්. කරගෙන යන්නයි තියෙන්නේ. 10 විදිහකට ව්‍යංජනයක් හදාගන්න හිත ඉගෙන ගන්න ඕනේ නැහැ. එක විදියක් අහගත්තා ඒ විදිය හැදුවා. නමුත් කෙනෙක් ඉන්නව නම් පින්නේ තාම හරියටම ක්‍රමයක් හම්බෙච්ච නැති. අපි උත්සාහ කරන්නේ මේ දේශනා මාලාව තුළ ඕනම දේශනාවක පින්නතනේ. ඒ වගේ අලුත් ක්‍රමයක් ඔබට අඳුනලා දෙන්න. තථාගතයන් වහන්සේ 84000 ක්‍රම පින්නතුනි හොයලා දුන්නා. ওই 84000ම පාවිච්චි කරන්න ඕනේ නැහැ කිසිම කෙනෙක්. එකක් පාවිච්චි කරාම ඇති. හැබැයි තව ක්‍රම තියෙනවා. ඔක්කොම එකම මාර්ගයක යන්න තියෙන ක්‍රම. දැයිකම මාර්ගයක යන්න පුළුවන් ඕනනම් ඇවිදගෙන, ඕනනම් බයිසිකලෙන් නේද? ඕනනම් බස් එකෙන්, ඕනනම් හෙලිකොප්ටරෙන්, ඕනනම් ජෙට් එකෙන්. එකම මාර්ගය යන්න පුළුවන්. හැබැයි යන්නේ එකම මාර්ගේ යන වාහනේ වෙනස්. ඒ නිසා යන වේගය වෙනස්. හැබැයි යන්නේ එකම ගමනාන්තයකට. ආන් ඒ වගේ මේ නිවනට තියෙන එකම මගයි දෙමගක් නෑ. එකම මගයි තියෙන්නේ. හැබැයි යන මග පින්තුනි ඔබට යන්න පුළුවන් විවිධ වාහන තියෙනවා. අන්න ඒවා තමයි මේ කර්මස්ථාන කියලා කියන්නේ. ඉතින් ඇත්තට මේ අපි කතා කරන කර්මස්ථානය. හිතේ සිදුවෙන මේ දුක ජනිත වෙන වැඩපිළිවෙල අස්ථානගත කරගන්න පුළුවන් ක්‍රමෝපායක් තමයි පින්තුනි අපි මේ ඔබට කතා කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න ඔබ ඒ ක්‍රමේ පාවිච්චි කරාද කියලා. මතකද ඒ ක්‍රමේ? මම ඔබට එදා මතක් කරලා දුන්නේ හිතක ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලා. එක හිතක. මේක ලේසි දෙයක් නෙමෙයි පින්වතුනි. පුහුණු වෙන්න ඕනේ. ඕනම දෙයක් ලේසි වෙන්නේ පුහුණු වුණාට පස්සේනේ. පුහුණු වෙන තාක් කල් විතරයි අමාරු ඕනම දෙයක්. අපිට හිතන්න යමක් අමාරුයි කියලා. අපි අපිට ගස් නගින්න අමාරුයි. ඇයි ඒ? ගස් නගින්න අමාරු නිසාද? නෑ බින්දේ රිලව බලන්නකෝ. ඔබ හරි බරි ගහෙද්දී රිලවෙක් අහල පහල තියෙන හැම ගහකම නැගලා ගහෙන් ගහට පැනලා ඒ ගස් වල ගෙඩි කඩලා ඒ ඔක්කොම කරලා ඉවරයි. කොහෙන්ද උටේ හැකියාව හම්බුනේ? පුහුණුව. එහෙනම් ගස් නගිනක අමාරු නෑ. අමාරු පුහුණුව නැති නිසායි. නෑ සපත්තුවේ ලේසෙක් ගැට ගන්න එක අමාරුද? ඔබට දෙක ගානක්වත් නැහැ නේද? හැබැයි මතක් කරලා බලන්න පොඩි කාලේ. අමාරුනේ. ඒ අමාරු සපත්තුවේ ලේසෙක් ගැට ගන්න එකද? එහෙනම් අදත් අමාරු වෙන්නේ නැහැ. මොකද ඒකමනේ කරන්නේ. එහෙනම් සපත්තුවේ ලේසෙක් ගැට ගන්න එක අමාරුද? නැහැ නැහැ. හැබැයි අමාරුනේ. එදා අමාරුයි. ඇයි ඒ? පුහුණුව නැහැ. පිළින් මග වැඩිමත් ওই වගේම තමයි. කෙනෙක් කියනවා නම් මට මග වඩා ගන්න අමාරුයි. මගේ මග වඩනවා කියලා කියන්නේ හරි අමාරු දෙයක්. ඒක මේ වැරදි පිටින්. එහෙම එකක් වෙන්න විදියක් නැහැ. මග වඩා ගන්නවා කියලා කියන අමාරු දෙයක් නෙමෙයි. පුහුණුව නැත්නම් මග වඩා ගන්න එක අපහසුයි. ඉතින් පුහුණුව නැත්නම් මොකද කරන් තියෙන්නේ? උඩ බලන් ඉන්න. මේ පුහුණුව නැත්නම් පිටින් ඒ මොකද්ද කරන්න තියෙන ප්‍රශ්නේ තුලම උත්තරේ දෙනවනේ. පුහුණුව නැත්නම් මොකද කරන් තියෙන්නේ? පුහුණු වෙන්න. එච්චරයි. Practice makes perfect. පුහුණු වෙන එකයි තියෙන්නේ. ආන් ඒ වගේ පින්තුනි ඔබ මේ ඉගෙන ගන්න ක්‍රමවේද මේ දේශනාවෙන් වේවා ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාවකින් වේවා අපේ වෙනත් ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවකින් වේවා වෙනත් ආරාමයක වෙනත් වැඩසටහනක ගිහි මහත්තයෙක්ගේ හරි කොයින් හරි පින්තුනි නිවන යොමු වෙච්ච නිවනට යොමු වෙච්ච වීතරාගී වීතදෝෂී වීතමෝහි වෙන්න පුළුවන් මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඔබ ඒක පුහුණු කරන තරමට ඔබට ඒක පහසු වෙනවා හරි සරලයි මතකගන්න ටී අකුර වගේ වෙන්න කියලා අපි ඔබට කලින් ගොඩක් අවස්ථාවල මතක් කරලා තියෙනවා අය අකුරක් නෙවෙයි වෙනවා ටී අකුරක් කියලා ක්‍රම ගොඩක් ඕනේ වැඩක් කරගන්න ටී අකුරේ හරහට යන ඉරක් තියෙනවා පල්ලෙහාට යන එක ඉරයි තියෙනවා ඔය ඕන තරකින් ඉර අඳින්න පුළුවන් පල්ලෙහාට හැබැයි එකයි ඕනේ පල්ලෙහාට යන්න දැන් ඔබ කල්පනා කරලා බලන්න මේක පුහුණු කරාද කියලා පුහුණු කරනවා කියලා කියන්නේ මොකද්ද ඒක ජප කරන එක එහෙම නෙමෙයි අනිච්ච වඩනවා කියලා කියන්නේ මොකද්ද? රූපං අනිච්ච වේදන අනිච්ච සංඥා අනිච්ච සංකාරංච විඥානංච රූපං අනිච්ච වේදන අනිච්ච සංඥා අනිච්ච සංකාරංච විඥානංච පිටින් ඔබ ගිරවෙන්න පුළුවන්. හැබැයි ගිරවෙක් කවදාකවත් ওই ටික කී කී හිටියා කියලා රහත් වෙන්නේ නැහැ. රහත් ගිරව දකලා නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ජප කරන එක නෙමෙයි පින්වතුනේ පුහුණුව කියලා කියන්නේ. ඒක අපි මේ හොඳට තේරුම් ගන්න දෙන්න. මොකද සමහර වෙලාවක හිතන් ඉන්නවා කර්මස්ථානයක් ජප කර කර හිටියාම හරි කියලා වැඩේ. එහෙම වෙන්නේ නැහැ. මේක මන්තරයක් නෙමෙයි ජප කරන්නේ. හිතකට පින්නතනේ මේ 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 තිනි බෙහෙතක්. රෝගාතුර වෙච්ච හිතකට බෙහෙතක් තියෙනවා පින්නතනේ. බෙහෙතේ නම කී කී හිටියාම ලෙඩක් හොඳ වෙනවද? ඔබට පැලෙන්න ඔළුව එකක් කොමක් තියෙනවා. පැරසිටමෝල් 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 පැර දැන් කීපාරක් කියවමුද හොඳ වෙන්නේ? දොස්තර මහත්තයා අපිට බල්ල කියන්නේ නැහැ නේද? මෙන්න ලියලා දෙනවා. මේක දවසට තුන් පාරක් ජප කරන්. කෑමට පෙරයි. දෙකක් කෑමට පෙර අනික එක කෑමට පසු. මෙන්න මේ බෙහෙත් ටික ජප කරන්. නම් ටික සාමසිරියන්ට ඕනේ නැහැ. මොකද මම ලියලා දෙන්නම්. ඔන්න ඔය ටික ජප කර කර ඉන්න. එතකොට තව සතියකින් ගාලා මාව හම්බෙන්න හොඳ වෙලා හිටින්න නැත්තම්. අනිවාර්යෙන් තව තත්කින් එන්න වෙනවා මොකද ජප කරා කියලා කාටවත් හොඳ වෙන්නේ නැහැ ඒ නිසා කවදාකවත් අපි ඉන්නේ දොස්තර මහතේ බෙහෙතේ නම ජප කරන්න කියන්නේ මෙන්න මේ බෙහෙතේ බීලා ඉන්න කියලායි කියන්නේ ආන් ඒ වගේ පින්විතනේ මේ කර්මස්ථාන තියෙන්නේ හිතට හොඳට කාවද්දන්න මොකද කර්මස්ථාන වලට පුළුවන් කෙලෙස් ගලවන්න වෙන මොනවටත් බෑ කෙලෙස් ගලවන්න කර්මස්ථාන වනාහි කෙලෙස් ගලවන බෙහෙත කැලස් කියන්නේ හිතට ඇති වෙච්ච ලෙඩේ නම් පින්වතුනි. ආන්ගේ ලෙඩේ සුවපත් කරන බෙහෙත තමයි කර්මස්ථානය. හිතකට කාවැදිච්ච කුණු වලට නම් කහට වලට නම් කැලස් කියලා කියන්නේ. ආන්ගේ කුණු කහට සුද්ධ කරන සබන් වලටයි කර්මස්ථාන කියලා කියන්නේ. එහෙනම් කර්මස්ථාන වලින්ම තමයි පින්වතුනි ලෙඩක් හොඳ කරන්නේ. මේ හිත සුද්ධ කරන්නේ. හැබැයි ජප කළා නෙමෙයි. වඩල සබන් කැටයක් අරගෙන රෙද්දක් ගාව තියලා තිබ්බට කවදාකවත් ඒක හොඳ වෙන්නේ නැහැ. ඒක හොඳට අපුල්ලන්න ඕනේ. කුණු තියෙන තැන ගාන්න ඕනේ. කුණු නැති තැන ගාලා වැඩක් තියෙද? කුණු තියෙන තැන බින් හොඳට අපුල්ලන්න ඕනේ. වතුර දදා අපුල්ලන්න ඕනේ. ඒක කරන්න කරන්න ටික ටික අර කුණු ටික ගැලවිලා යනවා. සමහර දෙතුන් සැරයක් හොදන්න වෙයි. හැබැයි හරියට කරොත් පින්ද අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. මොකද මීට කලින් ওই කර්මස්ථාන වඩපු අය වඩපු උතුමන් වහන්සේලා ලැබපු ප්‍රතිඵල ගැන පිටින් අපි අහලා තියෙනවා අපි දන්නවා අපි කියවලා තියෙනවා අපේ ගුරුවරු පින්වතුනි ඒ මාර්ගයේ ගිහිල්ලා ප්‍රතිඵල ලැබපු පිරිස තුන්වහන්සේලා අපිට දේශනා කරලා තියෙනවා අපි ලැබපු සුවය ඔබ වහන්සේලාත් ලබන්න ඔබත් ලබන්න අනික කාටද දෙන්න ඒකයි අපි මේ ඉතින් ඒකයි මම මේ ඔබට මතක් කරලා දෙන්නේ පිළිඳ මේ හැම තැනකම වඩන එකේ තියෙන වැදගත්කම කොච්චරක්ද කියලා මෙච්චරයි කියලා කියන්න බෑ. අනිවාර්යෙන් පින්දිනේ ප්‍රතිඵල ලබන්න නම් කරන්න ඕනේ. කරන්න ඕ දිනන් නෝ කිව්වේ ඒකයි. ඒ වගේම කරන් නෝ නම් දිනන් නෝ. හරි. එහෙනම් දැන් බලන්න ඔබ වැඩුවද කියලා. එක හිතක ජීවත් වෙනවා කියන ඒ කර්මස්ථානේ. එක හිතක ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා ඔබ හරියට තේරුම් අරන් ඉන්න පින්තුනි. මොකද ඉස්සලා තේරුම් ගන්න එපා වඩන්න කලින්. ඔබ දන්නව පින්තුනි කොහොමත් හිත දෙකක් එකලාවක තියෙන්නේ නැති වගේ. මේ හිත પરම්පරාවක් මේ තියෙන්නේ. ඒක අපි කිව්වේ මස්ලේ කඳයි හිත වැලයි කියලා. හිත වැලක එක හිතක් නෙමෙයි තියෙන්නේ. හිත ගොඩක් තියෙනවා හැබැයි එක වෙලාවක එක හිතයි තියෙන්නේ. එහෙනම් හිතක් උදා වෙලා වැය වෙලා ගියාට පස්සේ තව හිතක් උදා වෙලා වැය වෙලා යනවා. ඒ හිත වැය වෙච්ච ගමන් පින්වදින තව හිතක් උදා වෙනවා වැය වෙනවා. ඕන් ඔය කියන වැඩපිළිවෙලට අතිශය වේගෙන් මහා ගඟක් අතිශය වේගෙන් ගලනකොට එක වතුර බිඳුවක් යම් තැනකින් ඉවත් වෙලා ඊළඟ වතුර බිඳුව එනකොටත් වඩා වේගෙන් පින්ගතන මේ හිත උදා වෙලා වැය වෙලා යන වැඩපිළිවෙලක් වෙ සිද්ධ වෙන්නේ. එහෙනම් ආන්ගේ එක හිතක් විතරමයි එක අවස්ථාවක ඔය කය ඇසුරු කරගෙන තියෙන්නේ. ඊට කලින් පහළ වෙච්ච හිතත් නැහැ. ඊට පස්සේ පහළ වෙන හිත තාම පහළ වෙලා නැහැ. එන හැම වෙලාවකම වර්තමානයේ තියෙන හිත විතරමයි නේද පින්දින් හැම වෙලාවකම තියෙන්නේ. එනේ කොයි වෙලාවෙත් මේ මොහොතේ තියෙන හිත තමයි මේ මොහොතේ තියෙන්නේ. කලින් තිබ්බ හිත දැන් නැහැ. පස්සේ එන්න තියෙන හිත දැන් නැහැ. එහෙනම් මේ මොහොතේ තියෙන මේ මොහොතේ හිත විතරමයි. ඊළඟ මොහොතේ තියෙන මොකක්ද? කලින් එකයි මේ මොහොතේ හිතයිද? නෑ. ඊළඟ මොහොතේ තියෙන්නේ ඒ මොහොතේ හිතේක විතරයි. ඊට කලින් මොහොතේ. ඊට කලින් මොහොතේ පිංගුතනේ ඒ වෙලාවේ තිබ්බ හිත විතරමයි තිබ්බේ. එහෙනම් කොයි වෙලාවේ වැළුවත් අන්තිමට තිබිලා තියෙන්නේ ඒ මොහොතේ තිබ්බ හිත විතරයි. ඕකට මොහොතේ තිබ්බ හිත කියලා කියනවට වඩා හොඳයි පිංගුතනේ වඩා ගැළපෙන වඩා උචිත වචනේ ඕකට ප්‍රත්‍යෙන් උපන් හිත විතරයි තියෙන්නේ. මොකක්ද ඒ වෙලාවේ තිබ්බ ප්‍රත්‍ය? ආන්ගේ ප්‍රත්‍ය ආන්ගේ ප්‍රත්‍යෙන් උපන් හිත තමයි පින්තුනේ ඒ වෙලාවේ තියෙන්නේ. දැන් ඒක උදාහරණයක් ගෙන මෙහෙම කිව්වොත් දැන් ඔන්න මම මේ මේසට තට්ටුව කරනවා. නැවත වරක් මම තට්ටු කරනවා. දැන් මම දෙපාරක් තට්ටු කරා මේසට. දෙවෙනි පාර තට්ටු කරන වෙලාවේ අර කලින් පාර තට්ටු කරපු වෙලාවේ ආපු සද්දකෝ ඒකයි දෙවෙනිට තට්ටු කරපු එකයි දෙකම එකට ඔබට ඇහුණද? පළවෙනි පාර තට්ටු කරද්දී පින්දුනේ ඊට තප්පරයකට තප්පර දෙකකට පස්සේ තට්ටු කරන්න තිබ්බ ඒ අවස්ථාවේ නැගිච්ච සද්දේ ඒ වෙලාවේ ආවද? ඒ කියන්නේ අනාගතේ එන්න තියෙන සද්දේ තාවද? එතකොට දෙවෙනිට තට්ටු කරපු වෙලාවේ පින්තුනි අතීතයේ තිබ්බ සද්දෙත් එකතු වෙලාවද? ඔබට තට්ටු දෙකක් ඇහුණා මිසක් දෙකම එකට ඇහුන්නේ නැහැ නේද? හැබැයි පින්තුනි ඒ මොහොතේ තිබ්බේ ඒ මොහොතේ නැගිච්ච සද්ද විතරයි නේද? එහෙනම් මේ සද්දේ ඔබට ඇහුණේ පින්තුනි ඒ මොහොතේ මේ මේසෙට තට්ටු කරපු නිසායි. එහෙනම් ඒ මොහොතේ මේ මේසෙට තට්ටු කරපු එක නිසා නැගිච්ච සද්දේ තමයි ඔබට ඒ මොහොතේ ඇහුණේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රත්‍ය හෙවත් මේ අත මේ මේසේ වැදීම කියන ප්‍රත්‍ය නිසා උපන් සද්දය. එහෙනම් පච්චුප්පන්න සද්දය කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රත්‍යෙන් උපන් සද්දය. මොකද ප්‍රත්‍ය? මේසේ අත ගැටීම. මේසේ අතයි ගැටෙන වෙලාවේ ඔන්න ඔය ප්‍රත්‍ය සැකසෙච්ච වෙලාවේ පින්තුනි උපන් සද්දය තමයි පච්චුප්පන්න සද්දය. මේ ලෝකේ ඔක්කොම මොනවාද? පච්චුප්පන්න නෙමෙයි. දැන් හොඳට කල්පනා කරලා බලන්න මම කියන කාරණාව. මම ඔබට කියලා දෙන්න බින්දේ එක හිතක ජීවත් වෙන හැටි. ඇයි මේ එක හිතක ජීවත් වෙන හැටි කියලා දෙන්න හදන්නේ? මොකද කොහොමත් ඒක තමයි ඔය කරන්නේ. කොහොමත් පින්දුන ඔබ එක හිතක තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඔබට හිතෙනවා එහෙම නෙමෙයි කියලා. ඒකයි ඔබට අතීතයේත් ඔබමයි මේ දේවල් කරේ. යමක් කරා නම් මේ දේ කරේ ඔබ බවත් අනාගතේ හෙට ඔබ කරන්න ඉන්න දේවල් ඔබයි කරන්න කියලා ඔබට හිතෙනවා බින්දි මේ මොහොතේම. ඒ නිසා නෙමෙයි හිතට පීඩනයක් එන්නේ. හිත පීඩාවටපත් වෙන නිසා නෙමෙයි. දැන් මම ඔබට මතක් කරවත් මේ හෙට කරන්න තියෙන දේවල්. මම දන්නේ ඔබ මතක් කරගන්නකෝ. ඔබගෙන අයියෝ කෝටියක් වැඩ තියෙනවා මට හෙට කරන්න. ඔබට මැහිලා නැද්ද ඔබ කියනවා? මම හිතාගෙන මම කොහෙන් පටන් ගන්නම් කොහෙන් ඉවර කරන්නද කියලා. ජෝ මගේ ඔළුව නිකන් කම්මලක් වගේ. එතන එහෙම වෙන්නේ කොහොමද? එක හිතයින එක වෙලාවක තියෙන්නේ. ඔබ කියනවා හෙට කරන්න තියෙන වැඩ ගැන මේ මොහොතේ හටගත්ත හිත දුක් විඳිනවා. එහෙම වෙන්නේ කොහොමද? මේ ඉස්කෝලේ යන දරුවන්ටත් තියෙන ප්‍රශ්නයක් මේ. සමහර ඔබ මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියොත් එතන එයා කියයි බෙහෙත් පෙත්තක් බොන්න කියලා ඔබට. තථාගතයන් වහන්සේගේ පිහිට පතන් නැතුව පිටින් මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මොකද මේ කරන්නේ කියලා. හිතට හැදිච්ච ලෙඩවලට තියෙන හොඳම බෙහෙත් පිටින් තියෙන සම්බුද්ධ ශාසනය. මොකද හිත ගැන හොඳටම දන්න උත්තමයා තමයි භාග්‍යතුන් වහන්සේ. එතනින් පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය. මේ තුන් ලෝකයේ පිංගුදුනේ ඒ තරම් හිත ගැන දන්න වෙන කවුරුත් නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සම්මුති නෙමෙයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තරම් පිංගුදුනේ හිත ගැන දන්න තවත් පිරිසක් ඉන්න විදිහක් නැහැ. එහෙනම් මමත් ඒ කුලකයට අයිති නම් පිංගුදුනේ අපි තමයි හිත සම්බන්ධයෙන් මේ ලෝකේ ඉන්න එක්ස්පර්ට්ස්ලා. ආයක ගැන අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. හිත ගැන ස්පෙෂලිස්ට්. ඒ කියන්නේ හાર્ට් ස්පෙෂලිස්ට් ලයින් ડોක්ටර්ස් ලයින් හાર્ට් ස්පෙෂලිස්ට්. ස්කින් ස්පෙෂලිස්ට්. එන්නේ චර්ම රෝග විශේෂඥ. අතව හදවත රෝග විශේෂඥ. ස්නායු රෝග විශේෂඥ. ඒ වගේ පිංගුතනේ. අපි සිත් නැත්තම් මේ මන රෝග විශේෂඥ. නැතම් මනෝ රෝග විශේෂඥවරු. තථාගතයන් වහන්සේ තමයි පරම විශේෂඥයා. එතනින් පස්සේ පින්දුන අනෙක් උත්තමයන් වහන්සේලා උන්වහන්සේගේ ශ්‍රාවක පරපුරේ පැවතගෙන එන මේ මන ගැන අධ්‍යයනයක යෙදිච්ච එක තමයි පින්දුන උන්වහන්සේලා මුළු ජීවිත කාලෙම කරේ. ඒකයි මම කියන්නේ. ඔබ දන්නවා ඇති පින්දුන ඔබේ දරුව පීඩාවටපත් වෙලා ඉන්නවා නම් සමහර එක්සෑම් නිසා ස්ට්‍රෙස් වෙලා. නැද්ද? සමහර බෙහෙතුත් බොනවා ඇති දැන්. ඒ දරුවගේ පීඩාවෙන් නිදහස වෙන ඔබ කියනවාද ගිහලා පොඩක් ටීවී එක බලලා ඉන්න කියලා. නැත්නම් කියනද පොඩ්ඩක් යාළුවෙක් හම්බෙලා ඉන්න කියලා. නැත්නම් පොඩක් සෙල්ලම් කරලා ඉන්න කියලා. නැත්නම් ගේම් එකක් ගහන්න දෙන්න ඇති ඇයි පාඩම් කරලා විභාගෙට ස්ට්‍රෙස්. ඔය ඔක්කොටම හේතුව පින්කදින ඇත්ත දන්නේ නැති කම. ඇත්ත දැනගත්තට පස්සේ ස්ට්‍රෙස් වෙන්න බෑ. ස්ට්‍රෙස් කියන එක හැදෙන්නේ මේ මානසික ආතතිය හැදෙන්නේ පින්කදිනේ ඇත්ත නොදන්න කම නිසා. එච්චරයි. සිම්පල්. ඒකට බෙහෙත් බොන්න ඕනේ නැහැ. ඇත්ත දැනගත්තාම. මොකද ඒක තමයි බෙහෙත. ඇත්ත තමයි බෙහෙත. තථාගතයන් වහන්සේගේ දහම තමයි බෙහෙත. ඉතින් මම ඔබට මේ උත්සාහ කරන්න පිටින් ඔබට කියලා දෙන්න. ඔබට තියෙන මානසික ආතතිය නැති කරගන්න ක්‍රමයක්. ඔබ ලෑස්ති නම් අහන් ඉන්න. අද ඔබ නිකන් සමීක්ෂණයක් කරලා බැලුවොත් පින්විතනි ඕනතරම් මේ ලෝකේ සමීක්ෂණ වාර්තා තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න නිකන් ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවොත් පින්විතනි මේ ස්ට්‍රෙස් නිසා මානසික ආතතිය නිසා මිනිසු කොච්චරක් නම් දුක් විඳිනවද කියලා. ලක්ෂ කෝටි ගණන් ඇති පින්විතනි. සමහර අය ඒවා ඉවසා දරාගන්න ඉන්න බැරුව පින්විතනි ගිහිලා සමග සිය දිනසා ගන්නවා. ඕනතරම් ඇති එහෙම මිනිස්සු. කෝච්චියට පයින්ව ගිහිල්ලා. එල්ලිල මැරෙනවා. වෙඩි තියා ගන්නවා. තමනුයි තමන්ගේ මුළු පවුලම පින්වතුනේ විනාශ කරලා දානවා. තමන්ට ඇතිවෙච්ච මානසික පීඩාව දරා ගන්න බැරුව. සමහර ළමයි පින්වතුනේ විභාග ස්ට්‍රෙස් එක නිසා සී දිනසා ගත බව බහලා නැද්ද? මේ විභාගය නිසා. ශිෂ්‍යත්වේ. ඕ ලෙවල්, ඒ ලෙවල්. කැම්පස් එකේ විභාගේ එන්න තියෙනවා. පුදුම පීඩාවකින් ඉන්නේ. දරා ගන්න විදිහක් නැහැ. අහර පැත්තෙන් අම්මා කතා කරන, මේ පැත්තෙන් තාත්තා බයිනෝ. අර පැත්තෙන් ගුරුවරු. මේ ඔක්කොම පින්වතුනේ ඒ පීඩාවට දායක වෙනවා කියලා ලෝක සත්‍යය කියනවා. ඒ දරුවටත් තේරුම් ගන්න බෑ මොකක් මේ යාට වෙලා තියෙන්නේ කියලා. යාටත් ඕන එකේ නිදහසෙන් නමුත් නිදහසෙන් ක්‍රමයක් දන්නේ නැහැ. ප්‍රශ්නයක් විතරක් තියෙනවා, උත්තරයක් නැහැ. ඒ නිසා යා දකින්න උත්තරේ විදිහට ගිහිල්ලා කෝච්චරේ පයින් එක. ඒ උත්තරේ ගත්තට පස්සේ බින්දුතනේ ඉතුරු වෙන හැමෝටමත් ඊට පස්සේ හිතනවා අනේ මොකද්ද අපි මේ කරගත් අපරාධය කියලා. ඊට හොඳ නැද්ද බින්දුනේ දරුවා පොඩි කාලේ නම්ම දරුවව ඉස්කෝලේ යවුවා වගේම දහම් පාසලටත් පොඩ්ඩක් යවුවා. ඒකයි බින්දු මට තේරෙන්නේ නැත්තේ. අද අම්මලා තාත්තලා බොහෝම උනන්දුවෙන් උද්‍යෝගයෙන් දරුවන් යවනවා ක්‍රිකට් ක්ලාස්, ටෙනිස් ක්ලාස්, ඕගන් ක්ලාස්, වයලින් ක්ලාස්, ගිටාර් ක්ලාස්, ෆ්ලූට් ක්ලාස්, ඊට පස්සේ ඩාන්සින් ක්ලාස්, මියුසික් ක්ලාස්, මැත්ස් ක්ලාස්, සයන්ස් ක්ලාස්, හිස්ටරි ක්ලාස්, සෝෂල් ස්ටඩීස් ක්ලාස්, අර ක්ලාස්, මේ ක්ලාස්, කම්පියුටර් ක්ලාස්, දහම් ක්ලාස් එකට කවුද යන්නේ? ඔය හැම එකකින්ම පින්තුනේ දරුවගේ ඔළුවට දානවා මහා පීඩනයක්. මේකත් කරන්න, මේකත් කරන්න, මේකත් කරන්න, මේකත් කරන්න, හැමෝම ওই ටික තමයි කියන්නේ. හැම ගුරුවරයම හැම පන්තියකම මොකද කියන්නේ? මොකද ඒ ගුරුවරට ඕනේ පිළිගන්නේ ගුරුවරන්ගේ වරදක් නෙමෙයි මේ. හැම ගුරුවරයටම ඕනේ තමන් උගන්වන විෂයේ පතේ තුල ඒ දරුවා බොහොම දක්ෂ ලෙස සාර්ථක වෙන්න. නමුත් ඔය හැම තැනකම පිළිගන්නේ තියෙන තරංගයක්. පළවෙනි වෙන්න බෑනේ ඔක්කොටම පන්තියේ. තේ එක්කෙනෙක් පන්තියේ පළවෙනියා නම් පිළිගන්නේ අනික පණවිඩිය නෙමෙයි. ඉතින් හැමෝගේම ඔළුවට දැම්මට පස්සේ පළවෙනියා වෙන්න ඕනේ කියලා දැන් નિરાයාසෙම පිංගුතුනේ තරංගයක් හැදිලා යනවා. ඒක නවත්තන්න බෑ. මේ ලෝකේ හැටි ඒක. ලෝකේ පැවැත්මක් නැහැ පිටින් තරංගයක් නැත්තම්. මොකද ලෝකේ සම්පත් සීමිතයි. ඒ නිසා අනිවාර්යෙන් රේස් එකක් තියලා රේස් එකකින් ඉස්සරහින්ම එන එකනට තමයි හොඳම දේ දෙන්න වෙන්නේ. එතන ලෝකේ හැටි. වවුලයි ගෙදර පිංගුතුනේ මේ තමයි වවුලාස් රූල්ස්. අයි වවුලාස් හවුස් නේ. මේ වවුලාස් රූල්ස්. වවුලා ගෙදරව නම් වවුලා කියන විදිහට ඉන්නවනේ. ඒ නිසා මේ ලෝකෙ පෙන්වතුන යමෙක්ට ජය ගන්න ඕන කියලා හිතනවා නම් අනිවාර්යෙන් ওই තරංගෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබ හය එතකොට ඉතින් ලෝකෙට අපි ආවනේ අපේ හැම දැන් මොකෝ අපි කරන්නේ. එතකොට අපිට කොහොමත් මේ තරංගෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. ඔව් මම පිළිගන්නවා. තරංගෙට මුහුණ දෙන්න. හැබැයි පින්දින්නේ අනිත් පැත්තෙන් දහමින් සන්නද්ධ වෙන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ දරුවව යවන්න ඔය කියන ඔක්කොම් පන්ති වලට. ඒ මදිනම් තවයි කුකින් ක්ලාස් උත් යවන්න. තව පන්ති යන පොල් ගස් නගින්න උගන්වන්න. ඒකටත් යවන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්විමින් ක්ලාස් ඔය තියෙන ඕන එකකට යවන්න. හැබැයි දරුවට දහම දුන්නොත් එංගතන ඔය කිසිම හැකින් බෑ ඒ දරුවා පීඩාවට පත් කරන්න. ඔබට මතකයි නේද පින්වතුනි මීට අවුරුද්ද කරගහමකට කලින් මම ඔබට කිව්වා අපේ ආරාමේ ස්වාමින් වහන්සේලා තමයි සමස්ත ලංකා පිරිවෙන් විභාගයෙන් ප්‍රථම ස්ථානයේ දෙවෙනි ස්ථානයේ ලබා ගත්තේ කියලා. දෙකම අපේ ආරාමේ ස්වාමින් වහන්සේලා. ඔබ නිකමට ඇවිල්ලා බලන්න බින් උන්වහන්සේලා පීඩා විඳින්න කියලා. ස්ට්‍රෙස් වෙලා ඉන්න කියලා. හිනත් යනවා කියද්දි ඒකවරු ස්ට්‍රෙස් එකේ නේ. මුන්නසලා බොහොම ඔබේ වචනෙන් කියනවනේ කූල් එකේ ඉන්නවා. කවුරු ස්ට්‍රෙස් නැහැ. හැබැයි හොඳම ප්‍රතිඵල. ඒ කියන්නේ උන්නසලා ගිහි කල හිටියා නම් පින්වතුනි. අපි පිරිවෙන් ඒ විභාගය කියලා කියන්නේ ඕ ලෙවල් විභාගය. හා සමානයි. ඉතින් උන්නසලා ගිහි කල හිටියා නම් පින්වතුනි සමානට මුළු ලංකාවෙම ඕ ලෙවල් විභාගෙන් පළවෙනිය දෙවෙනිය වෙන්න පුළුවන්. නම් තුන්වහසලා ස්ට්‍රෙස් එක කියන. හරි ඔබ නිකමන කල්පනා කරලා බලන්න පින්විතනේ. ඔබේ දරුවා. ඔබ ගුරුවරයෙක් නම් ඔබේ පන්තියේ දරුවෝ ටික මොනතරම් මානසික පීඩාවකින් ඉන්නේ කියලා. අද මොනතරම් පින්විතනේ වසංගතයක් වෙලා තියෙනවද කියලා මේ මානසික ආතතිය. ලෝකේ වටේම පින්විතනි විද්‍යාඥවරු වෛද්‍යවරු එක්ස්පෙරිමන්ට් කරනවා කොහොමද අපි මේකට විසඳුමක් හොයාගන්නේ මොකද දවසින් දවස මේ ලෝකේ තරඟකාරී වෙනවා ඒකට හේතුව දන්නවද ලෝකේ සම්පත් සීමිතයි සම්පත් ගාන වැඩි වෙන්නේ නැහැ පින්වතුනි, ජනගහනය වැඩි වෙනවා වගේ. ඉතින් පින්වතුනි, එකම සම්පත් ප්‍රමාණයකට වැඩි පිරිසක් ඉන්නකොට අනිවාර්යෙන් මොකක්ද එද නැති වෙන්නේ? දැන් තරංගයක් ඇති වෙන එක නවත්තන්න පුළුවන්. එකම ජොබ් 30කට ගොඩ පිරිසක් ඇප්ලයි කරනවා. දැන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් තරංගයක්. එතකොට තරංගයක් ඇති වුණාට පස්සේ පින්වතුනි හැම වෙලාවෙම 1 2 3 ඉඳන් තමයි ඒ Taman තරංග වදින දේ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් 10 දිනකට විතරක් නම් පින්දුන ඔය ටික දෙන්න පුළුවන්. 1000ක් ඉන්නවා නම් ওই තරංගේ. ওই 1000 දිනකටම පින්තුනි 1 2 3 ඉඳන් 10 දක්වා එන්න උත්සාහ කරන්න වෙනව නේද? jobs 10යි නම් තියෙන්නේ 10 දිනා නම් ඉන්නේ තරංග වදින්න ඕනේ නැහැ. 10ටම දෙනවද? හැබැයි 10 දිනා jobs 10යි නම් තියෙන්නේ 11 දිනක් ඉන්නව නම් පින්තුනි දැන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පින්දින එක්කෙනෙක්ට පරදින්න වෙනවා. එහෙනම් තමන්ට අන්තිමයා නොවෙන්න, ඒ කියන්නේ තමන්ට 11 දෙනෙක්ගෙන් පළවෙනි 10 දෙනා අතරට එන්න තරඟ වදින සිද්ධ වෙනවා. නමුත් ඔබ දන්නවනේ පින්දින ජොබ්ස් 10කට 11 දෙනෙක් නෙමෙයි ඇප්ලයි කරන්න කියලා. කී දෙනෙක් ඇප්ලයි කරනවද? 10කට ඇප්ලයි කරයි පින්දින සමහර 1000ක්. මර මතකයි මං යුනිවර්සිටි වලලා එංගලන්ත හිටපු කාලේ ඇප්ලයි කරා පින්තුනි මං වැඩ කරන්න ගිහපු බැංකුවේ ජොබ් එකකට, ඒ ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් එකකට. දැන් අපි ඉන්ටර්වියුස් වලට ගිහිල්ලා අන්තිමට ඒ ප්‍රතිඵල එනකොට පින්තුනි මට මතකයි අපි මං පළවෙනි දවසේ රස්සාවත් හම්බෙලා ගියාට පස්සේ මට කිව්වා අපේ ඉන්ටේක් එක ගත්තේ 10 දෙනයි. ඒ 10 දෙනා ගන්න පින්තුනි ආපු ඇප්ලිකේෂන්ස් ගන්න කීයක්ද කියලා අපෙන් ඇහුවා. ඔබ දන්නවද කියලා. අපිට ගෙස් කරන්න කිව්වා. මම පස්සේ තමයි දැනගත්තේ පින්තුනි මට හම්බෙලා තියෙන ජොබ් එක 33,000ක් දෙනෙක් ඇප්ලයි කරලා ඒකෙන් 10 දෙනෙක් තෝරගෙන තමයි ජොබ් එක දීලා තියෙන්නේ කියලා. ඇප්ලිකේෂන්ස් ඇවිල්ලා තියෙනවා 33,000ක්. ඒෙන් 10 දෙනෙක් තෝරගෙන තමයි ජොබ් එක දීලා තියෙන්නේ. දැන් හිතලා බලන්න මොන තරම් තරඟකාරීත්වයක් මේ ලෝකේ තියෙනවද කියලා. ওই තරඟකාරීත්වය අඩු වෙන්නේ නැහැ කවදාකවත්, ඕක වැඩි වෙනවම තමයි. හැමදාම ඕක වැඩි වෙනවා. ඒ නිසා පින්තුනේ නිකන් ඔය සීනි බෝල ටොපි චොකලට් සෙල්ලම් කර කර ඉඳලා බින්නේ කවදාකවත් ওই ප්‍රශ්නට උත්තර හොයාගන්න බෑ. ඒකයි අන්තිම වෙන්නේ ලෝක සත්‍යයර මේ ලෝකයට සිද්ධ වෙනවා බුදු දහමට හැරෙන්න යම් දවසක. නැත්තම් පින්දුනේ මේ ලෝකෙන්න මානසික රෝගින් ගන්න දිනෙන් දින වැඩි වේ. ඒක නවත්තන්න බෑ. ඒකට හේතුව පින්දුනේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ හිතක මේ ජීවත් වෙන්නේ කියලා. මහා වැඩ කන්දරාවක් තමන්ට කරන්න තියෙනවා කියන හැඟීම එනවා පින්වතුනේ. තමන්ට අමතක වුණාම හෙවත් අවබෝධය නැතිකොට මේ එක හිතක් මේ වෙලාවේ උදා වෙන්නේ කියලා. මොකද හෙට කරන්න ඕන ටිකත් අද මතක් වෙනකොට දැන් මොකද කරන්නේ? ඔබට නිින්ද යන්නේ නැහැ නේ සමහර දවස්වල? අයියේ. අපි දැන් හෙට ඔෆිස් එකේ ගිහලා මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා. ප්‍රසන්ටේෂන් එකක් දෙන්න තියෙනවා. අදටත් නිින්ද යන්නේ නැහැ නේ? හෙට විභාගයක් තියෙනවා නින්ද යනවා. හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔය මේ වෙලාවේ හටගත්ත හිත අපි මොකද ඔබ දැන් ඉන්නේ නිදාගන්න මේ ලෑස්ති වෙන්නේ. හරි? නිදාගන්න ලෑස්තිලා දත් ටික මැදගෙන ඇවිල්ලා හොඳ ඇඳේ වාඩි වෙලා දැන් නිදාගන්න මේ යන්නේ. නේ නේ ඔය වෙලාවේ හටගත්ත හිතද විභාගෙ ලියන්නේ. එහෙනම් ඇයි මේ හිත ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. මේ වෙලාවේ හටගත්ත හිත පිඟුදෙනි මොකටද ආතතියටපත් වෙලා තියෙන විභාගය කියන්න ඕනේ කියලා. විභාගය ලියන්න යන වෙලාවේ පිඟුදෙනි ඔය හිත වැය වෙලා ඔය වගේ හිත බිලියන් ට්‍රිලියන් ගණන් උදා වෙලා වැය වෙලා ගිහිල්ලා ඉවරයි නේද? එහෙනම් මේ හිත මොකට යන්නන්නේ? නැත් ඕක ගැන දන්නේ නැනේ පිංගුදින ලෝක සත්‍ය. ඒ නිසා මේ වෙලාවේ හටගත්ත හිතේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා පාරිශුද්ධ චිත්තයක් නෙමේ පිංගුදින තියෙන්නේ විකෘති වෙච්ච චිත්තයක්. ඒකට අපි කියනවා විඥාණය කියලා. ජාතිය හටගන්න හිත. ආන්ගේ හිතට හිතෙනවා පිංගුදින මම තමයි හෙට ඔය විභාගය ලියන්න ඕනේ. මට තමයි හෙටේ ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරන්න තියෙන්නේ. මට තමයි මේ වැඩේ හෙට කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය ටික හිතුණාට පස්සේ පින්විතනි මේ හිත පුදුමාකාර විදිහට ස්ට්‍රෙස් වෙනවා. දැන් නිින්ද යයිද? ඔය හිත මෙනි හෙට නම් විභාගෙ ලියන්න තියෙන්නේ. ඔය හිතට මොනවද කරන්න තියෙන්නේ මේ වෙලාවේ? ඔය හිත කරන කිසිම දෙයක් පින්විතනි හෙට විභාගෙ ලියන හිතට අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ ඇත්ත දන්නේ නැතිකොට මොකද වෙන්නේ? ඔය හිත පීඩාවටපත් වෙනවා. ඔය හිත කියලා මම අදහස් කරන්නේ මේ මොහොතේ හටගත්ත හිත. මේ මොහොතේ ප්‍රත්‍ය වලින් උපන් හිත. ඒ කියන්නේ පච්චුප්පන්න හිත. මොකද හිත හටගන්නේ පින්විතනේ ඔල්ලෝසු වෙලා බල්ල නෙමෙයි. මේ ලෝකේ කොයි දෙත් එහෙමයි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. අපි දැන් මෙතන ගහක් තියනවා කියලා. ඇපල් ගහක්. හරිද? ගෙඩියක් තියෙනවා. ඒ ගහේ අත්තක නැට්ටක එල්ලිලා ගෙඩියක් තියෙනවා. ඔබ මට කියන්න මේ ගෙඩිය වැටෙන්නේ කීයටද කියලා. හරිදම කියන්න ඕන. වෙලාව කියන්න බන් වෙලා. කොයි වෙලාවටද මේ ගෙඩිය වැටෙන්නේ? ඔබ කියයිතොර කොහොමද අපි හඳුන අපි වෙලාව කියන්නේ? අනාගතේ පේනවා අපිට. වැටෙන වෙලාවට මම වෙලාව කියන්නම් කියලා. නේද? ඔබට දැන් කියන්න බෑ වෙලාව කීයටද වැටෙන්නේ කියලා. නැවතු වැටුනහම වෙලාව බලලා කියන්නම් කියලා නේද ඔබට කියන්නේ. ඉතින් හොඳට කල්පනා කරලා බලන්න ඔබ දෙන උත්තරය ගැන. ඔය ඇපල් ගෙඩිය නටුවෙන් ගිලිහිලා වැටෙන්නේ ඔල්ලෝසුවේ වෙලාවට අනුවද නැත්තම් ඒ නටුවෙන් ගිලිහෙන වෙලාවටද? හෙවත් නටුවෙන් ගිලිහෙන මොහොතටද? ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත් එංගතනි ඒ ඇපල් ගෙඩියට තව දුරටත් එතන රැඳිලා ඉන්න හේතු නැති වෙනකොට නෙමෙයිද ඒ ඇපල් ගෙඩිය එතනින් ගිලිහෙන්නේ? එහෙනම් ඔල්ලෝසුවේ වෙලාව අනුවද පින්විතනි දේවල් සිද්ධ වෙන්නේ? නැත්තම් ප්‍රත්‍ය අනුවද? නෝ ලෝකේ අපින්තනි මේ ලෝකේ පනවන්නේ ඔල්ලෝසු වෙලාවට අනුව. ඒකයි හෙට වෙයි, අනිද්ද වෙයි, ඊයේ වුණා, 11:45ට වෙයි. ඔන්න ඔය විදිහට මේ ලෝකේ එක එක දේවල් කියනවා අපින්තනි. මේ ලෝකේ වෙන සංසිද්ධි. නමුත් ඔය කතාව තේරුමක් නැති කතාව කියලා ඔබට තේරෙන්න ඕනේ. ප්‍රත්‍යයෙන් තමයි පින්විතනි දේවල් උපන්. එහෙනම් පින්විතනි තේරුම් ගන්න මේ ලෝක සත්‍යය විවිධාකාරයේ දේවල් ඔල්ලෝසු වෙලාවට අනුව පනව ගන්න උත්සාහ කරාට ඒ තේරුම් ගත නැති කොටසක් තියෙනවා. ඒ තමයි ඔල්ලෝසු මේ ලෝකේ නොතිබුණු කාලවලත් පින්විතනේ මේ ලෝකේ දේවල් සිද්ධ වුණා. දැන් ඩයිනෝසරවරු හිටියේ පින්විතනේ ලෝකේ. උන් අතේ ඔල්ලෝසු බඳන් හිටියේ නැන්. නමුත් ඒ කාලෙත් පින්විතනේ දේවල් සිද්ධ වුණා. එක එක මරාගත්තා, ගහකොළ සදාසිව් පාවා මේ ලෝකෙ හටගත්තා, විනාශ වෙලා ගියා ආදි වශයෙන්. නමුත් පසු කාලීනව මිනිස්සු කාලය පනවගෙන ආන්ගේ කාලයට අනුකූලව කියනවා ක්‍රිස්තු පූර්ව මෙච්චර සියවසකට කලින් තමයි ඩයිනෝසරවරු මේ ලෝකෙ ජීවත් වුණේ කියලා. ඒ දැන් තමයි එහෙම කියන්නේ. මේ මිනිස්සයා මේ ලෝකෙට එන්න කලින් පින්වතුනේ කාලයක් ගැන කාගවත් හිතේ අදහසක් තිබ්බේ නැහැ. හැබැයි මේ ලෝකේ දේවල් සිද්ධ වුණා කිසිම ප්‍රශ්නයක් නැතුව. යම් දවසක මානවයා මේ ලෝකෙන් තුරන් වෙලා ගියාට පස්සෙත් කාලය කියන එක ගැන අදහසක් මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒට පස්සෙත් පින්තුනේ මේ ලෝකේ ඒ විදිහටම කටයුතු සිද්ධ වෙනවා. එහෙනම් ඒකෙන් තේරුම් ගන්න ඕන පින්තුනේ කාරණාවක් තියෙනවා. මේ කාලය කියලා කියන්නේ ලෝකේ දේවල් සිද්ධ වෙන්න අවශ්‍ය කරන දෙයක් නෙමෙයි. සිද්ධ වෙන දේවල් එකට එකක් සාපේක්ෂව කොයි අවස්ථාවේදී සිද්ධ වුනේ කියලා කියන්න පාවිච්චි කරන ඇත්තටම කියත උපකරණයක් නැත්තම් මිනුම් දණ්ඩක් නයි කාලය කියලා කියන්නේ. දැන් අපි කියනවනේ යමක් කිලෝ 5යි කියලා. ඒක සාපේක්ෂව කියන දෙයක් නෙමෙයි මෙතන. කිලෝ 5යි කියලා කියන්නේ කිලෝ එකකට සාපේක්ෂව 5යි. ඒ වගේ අපි කියනවනේ 11.45ට කියලා. ඉරට සාපේක්ෂව. නැත්නම් මේ පෘථිවිය ඉර වටේ භ්‍රමණේ පරිභ්‍රමණේ කියන සංසිද්ධි වලට සාපේක්ෂව තමයි ඔය 11.45 කියන මිනුම පාවිච්චි කරන්නේ. හැබැයි ඕක තේරුම් ගත්තේ නැති මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ හැම දෙයක්ම මේ කාලයත් එක්ක සිදුවෙන දේවල් කියලා. නමුත් එංගුතුනි අපි ඇත්තටම බැලුවොත් හේතුඵල අනුව නම් මේ ලෝකේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. එහෙනම් හේතුඵලවල කොහෙවත් කාලයක් ගැන සඳහනක් නැහැ. පෙරවරුද පස්වරුද එකක්වත් තියෙන්නේ හේතුඵල ධහමේ නැහැ. හේතුඵල ධහමේ තියෙන්නේ මෙන්න මේ හේතු ගැලපුණොත් මෙන්න මේ ඵලය හැදෙනවා. මෙන්න මේ හේතු නැති වුණොත් වැය වුණොත් මේ ඵලය වැය වෙනවා. එහෙනම් දැන් මට කියන්න. ඇපල් ගෙඩිය නටුවෙන් ගිලිහිලා වැටෙන්නේ කොයි වෙලාවටද? නැත්නම් ඇපල් ගෙඩිය බිම් වැටෙන්නේ කොයි වෙලාවටද? දබර තේරෙන එකට වෙලාවක් කියන්න බෑ කියලා. නමුත් අද මිනිස්සු හිතාගන්න වැටුණට පස්සේ මම වෙලාව කියනවා. කලින් වෙලාව කියන්න බෑ මට අනාගතේ පේන්නේ නැන්නේ. ඔන්න ඔකට මිනිස්සු දෙන උත්තරේ. නැත්නම් ඒක නෙමෙයි ඇත්ත කතාව. ඔය අවබෝධයෙන් නෙමෙයි පින්දනේ කියන්නේ. ඇපල් ගෙඩේ බිම වැටෙන්නේ අහවල් වෙලාවට නෙමෙයි. නටුවෙන් ගිලිහෙන වෙලාවට. ඒ කියන්නේ ඇත්තටම වෙලාවට නෙමෙයි. නටුවෙන් ගිලිහෙන කොට. ආන්ගේ මොහොතට. ආන්ගේ සිදුවීම වෙන අවස්ථාවට. ආන්ගේ හේතුව සැකසෙන විට. ආනේ වගේ පින්තනේ මේ හිතත් එක මොහොතක එක හිතක් උදා වෙනවා. ඒකට හේතු තියෙන නිසා. ඒ හේතු වැය වෙනකොට හිත වැය වෙනවා. හිත දෙකක් ඔය ලාවකවත් එක වෙලාවෙ උදා වෙන්නේ නැහැ. එහෙනම් ඕන්නෝ එක මොහොතක හේවත් ඒ හේතු නිසා හටගන්න හිත ඒ හේතු වැය වෙනකොට වැය වෙනවා. හරිදර සද්දේ වගේ. දැන් මම මියසරු තට්ටු කරපු වෙලාවේ ඔබට සද්දයක් ආවා. ඒ සද්ද ආවේ කොයි වෙලාවේද? ඔල්ලෝසු බල්ලමට වෙලාව කියන්න බෑ. දබර රිවයින් කරනවත් දන්නේ නැහැ වීඩියෝ එක වෙලාව හරියට බලන්න. නෑ මං අහන්නේ ඒක නෙමෙයි පින්තුනි. මම ඔබට කියන්න හදන්නේ මේ වෙලාවක නෙමෙයි ඒක සිද්ධ වුනේ. 10:59ට නෙමෙයි පින්තුනි ඒක සිද්ධ වුනේ. අත මේසේ ගැටුණු මොහොතේ මෙන්න මේ ප්‍රත්‍ය සැකසිච්ච මොහොතේ තමයි ඒ ප්‍රත්‍යෙන් යමක් උපන්නා. හෙවත් ඒ සද්දේ උපන්නා. එනිසයි කිව්වේ පච්චුප්පන්න සද්දේ කියලා. එනවා ඔබේ ජීවිතේ. මට කියන්න ඔබ මැරෙන්නේ වයස අවුරුදු කීයේදීද? දැන් සමහර මිනිස්සු ගිහිල්ලා ඒ පේන බලලා හරි ශාස්ත්‍රයක් අහලා මිනිස්සු දැනගන්න කැමති කවදද මැරෙන්නේ කියලා. ඔය සමහර හස්ත ශාස්ත්‍ර එහෙම බල්ලා කියන්නේ කොදෙන බන වගේ අත කියලා අත බල්ලා කියනවා. ඔයා මැරෙන්නේ අවුරුදු කියලා මොකද කියනවා. එතනින් මැරෙන්නේ අවුරුදු මෙච්චර ගානකින් කියලා කොහොමද කියන්නේ? එහෙනම් කොහේර ඔල්ලෝසුවක් තියනවද? ඇඟ ඇතුලේ හයි කළා හරියටම 85 දිනම් 85 ටොක් ගාලා වැඩි දිස් ජොක් ගාලා මැරෙන්න. එහෙම වෙන්නේ. මොකද මැරෙන්න මේ මේ ඇඟේ තියෙන සෛල දන්නවද මේ වෙලාව කීයද කියලා? මොකද 85 කියලා කියන්නේ කාලයත් එක්ක සම්බන්ධ දෙයක්නේ. ওই විනාඩි කටුව එක රවුමක් ගියාට පස්සේ අපි කියනවා පැයක් කියලා. එයින් 24 වතාවක් ගියාට පස්සේ අපි කියනවා දවසක් කියලා. එයින් දවස් 365ක් ගියාට පස්සේ අපි කියනවා අවුරුද්දක් කියලා. එයින් ඒව 85ක් ගියාට පස්සේ අපි කියනවා අවුරුදු 85ක් කියලා. ඔය ඔක්කොම පින්වතුනේ සාපේක්ෂයිනේ. මේ ලෝක ගෝලය තමා වටේ කැරකෙනකට සාපේක්ෂයි. ඒ කියන්නේ කොටිමීරට සාපේක්ෂයි. එහෙනම් මේ ඇඟේ සෛලයක් සෛලයක් ගන්න බින්ද කොහොමද ඔරලෝසුවන්නේ 85න් මැරෙනවා කියලා. එහෙනම් මැරෙන්නේ 85 වුණාම නෙමෙයි නේද? මැරෙන්නේ පින්විතනේ ජීවත් වෙන්න යම් මොහොතක හේතු සැකසෙන එක නැවතුණා නම් ආන් ඒ මොහොතටයි මැරෙන්නේ. එහෙනම් මරණය කියන එකත් පච්චුප්පන්න නැද්ද? ඒක උපන් කියලා හිතනවා මේ සමහර කෙනෙක්ට හිතෙනවා මේ උපදින එකක් ගැන මේ කියන්නේ මරණ එකට ගැලපෙන්නේ නැහැ නේද කියලා. නෑ එහෙම හිතන්න එපා. දරුවෙක් උපදින එක නම් හරි පච්චුප්පන්නයි උපන්නේ. පච්චුප්පන්නයි උපන්. මරණ එකකින් කියන්න බෑනේ අපේ හඳුන්නේ. එහෙම නෙමෙයි පිටුතුනි. මොකද පච්චුප්පන්න දරුවෙක්වත් ඇපල් ගෙඩියක්වත් බනිස් ගෙඩියක්වත් කේක් ගෙඩියක්වත් නෙමෙයි. පච්චුප්පන්න ඵල. ඵල මේ ඔබට යන්න කිව්ව නෙමෙයි. ඵල කියලා කියන්නේ හේතුඵල. යම් ඵලයක් පින්විතනේ විද්‍යමාන වෙනවා නම් අන්නේ විද්‍යමාන වීම ප්‍රත්‍යෙන් උපන්. අනේක පච්චුප්පන්න කියන්නේ. එහෙනම් මෙන්න මේ සද්දේ දැන් ඔබට තේරෙන්න ඕනේ අහවල් වෙලාවට සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඒ සද්දය ආවේ ඔල්ලෝසුවේ අහවල් වෙලාවට නෙමෙයි. ඒ සද්දය ආවේ පින්විතනේ ප්‍රත්‍ය නිසා. ප්‍රත්‍යෙන් උපන් සද්දයක් ඒ ප්‍රත්‍ය නොතිබුණා නම් ඔල්ලෝසුවේ කීය වැටලා තිබ්බත් පින්විතනේ අත මේ මේස ගැටුන් නැත්තම් මට කියන්න කොයිලාට සද්දෙන්. අත මේසේ වදින් නැත්තම් පින්විතනේ කොයිලාට සද්දෙන්නේ. දබරේ ප්‍රශ්න උත්තර නැහැ. එහෙනම් ඔබ දන්නව නේද පින්වතුනි වෙලාවට අනුව නෙමෙයි දේවල් වෙන්නේ කියලා. හේතු ගලපුනහමයි දේවල් වෙන්නේ. ඔන්න ඔය කෝණයෙන් පින්වතුනි දකින්න බලන්න මේ ලෝකේ වෙන හැම සංසිද්ධියක්ම හේතු අනුවයි ඵල සැකසෙන්නේ. එහෙනම් කාලයක් වෙලාවක් මිම්මක් දාන්න බෑ පින්වතුනි දේවල් වලට. නමුත් ඒවා අපි සම්මුති ලෝකේ පාවිච්චි කරන මොකද දැන් ඔබ මේ ටික ආපෝද කරගත්ත කියලා අතේ බඳින ඔල්ලෝසු අදින් පස්සේ බඳින්න එපා කිය එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ගෙදර බිත්තිය ගහලා තියෙන ඔල්ලෝසු ගලවන්න යන්න එපා. වැඩ කරන තැන ඔබේ බොස් ඔබෙන් ඇහුවොත් එහෙම හිට කීර දෙන්නේ මිනිස්සු වැට්ට. දන්නේ නැහැ ප්‍රත්‍යෙන් උපන් වෙලාවට කියලා කියන්න එපා පින්තු. ආයේ එන වැට්ටෙන්න එපා කියයි. සම්මුති ලෝකේ අපි සම්මුති වලට ගරු කරලා සම්මුති වලට එකඟව ජීවත් වෙමු. පරමාර්ථය අවබෝධ කරගන්න. මම කට කඩනකම් ඔබට මේ කාරණාව කියනවා. මොකද පින්විතනේ මේක ආයයි කියන්නේ සමහර මෝඩ පිරිස ඉන්නවා. පරමාර්ථය තුල ජීවත් වෙන්න හදනවා. එහෙම කරන්න ගියොත් සම්පූර්ණයෙන් පින්විතනේ ජීවිතය අවුලක් වෙනවා. අවුල් ජාලාවක් වෙනවා. නිකාන් දුක් විඳිනවා ඊට පස්සේ. ඊළඟ දහමට බයිනවා. නිමේ දහම කියලා දුන්න දෙන්න අපි කරන්න ගියා. හාමුදුරු කියපු දෙන්න අපි කරන්න ගියා. නෑ මං එහෙම කරන්න කියලා නෑ. එක වතාවක් දෙවතාවක් නෙමෙයි 100 වතාවක් මම මේ කියන්නේ. එහෙම කරන්න කිව්වේ නෑ. පරමාර්ථය තියෙන අවබෝධ කර ගැනීම පමණයි. පිණිස පමණයි. පරමාර්ථය ජීවත් වෙන්න යන්න එපා. ඔබ නිවන් දැක්කට පස්සේ හෙවත් පිරිනිවන් පෑවට පස්සේ පින්දුන ඕන්නම් පරමාර්ථයේ තුල ජීවත් වෙන්න. එතකම් පරමාර්ථය ජීවත් වෙන්න යන්න එපා. එතකන් සම්මුතිය ජීවත් වෙන. මොකද මේ ලෝකය කියලා කියන්නේ සම්මුතියක්. ජීවත් වෙනකොට පින්වතුනි අපි හැම වෙලාවෙම ගරු කරන්න ඕන ආන්ගේ සම්මුතිය වලට. එනස අපිට සිද්ධ වෙනවා පින්වතුනි අපේ රටේ වෙලාවට වඩා වෙනස් වෙලාවක් ඇමරිකාව වෙලාව, ඊට වෙනස් වෙලාවක් ඕස්ට්‍රේලියාව වෙලාව, ඊට වෙනස් වෙලාවක් කැනඩාව වෙලාව, ඊට වෙනස් වෙලාවක් තව රටක වෙලාව. ඒක බය යන රටට අනුකූලව අපිට සිද්ධ වෙනවා අතේ ඔල්ලෝසුවේ වෙලාව වෙනස් කරගන්න. ඇයි? සම්මුතිය. නැත්තම් හැමදැනකම එකම වෙලාව වෙන්න බෑ. පරමාර්ථයන්න. ඒකයි කියන්නේ. එහෙනම් තේරුම් ගන්න. ඔබේ ඔය පහළ වෙලා තියෙන හිත. මම මේ කියන්නේ මේ මොහොතේ පහළ වෙච්ච හිත. දැන් හොඳට තේරුම් ගන්න පිළිදෙන මම මේ කියන්නේ ඉපදිත දවස් නම් මැරෙන එකක් තියෙන හිතක් ගන්න නෙමෙයි. මොකද එහෙම හිත නැහැ. හිත කායු කාලය කොච්චරයිද? අසුරක් ගහන මොහොතක්වත් තියෙන හිතක් පවතින්නේ නැහැ. ඒ වෙලාවෙත් හිත කෝටි ගණක් උදා වෙලා වැය වෙලා යනවා. අසුරු සනක් කියලා කියන්නේ බෙදෙන හිතකට සාපේක්ෂව බොහොම දිග කාලයක්. හරියට වැලිකඩයකට මහා මේරු පර්වතයක් වගේ. අසුරු සනක් කියලා කියන්නේ. මේ හිතක් කියලා කියන්නේ බෙදෙන එක හිතක්. බොහොම පොඩි වෙලාවක්. එයින් හිත දෙකක් කවදාකවත් එක වෙලාවක හිටින්නේ නැහැ. හැබැයි ඔබ ජීවිතන අතර ඉන්නවනේ. එහෙනම් හැම වෙලාවකම පින්විතනේ ඔබ ජීවිතන අතර ඉන්නවා කියලා කියන්නෙම ඔය එක හිතකට පින් සිද්දෙන්න නේද? ඒක හිතක් නේද ඔබ මේ වෙලාවේ ජීවත් කරවල තියාගන්න. කය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔකට කන්න දීපු කැම ටික තමයි ඔබ ජීවත් කරන්න කියන කාරණා නෙමෙයි මම මේ කියන්නේ. මොකද ඒ කයනේ. කය පැත්තකින් තියන්න අපි මේ. මේ සාකච්ඡාවට මේ කතා කරන්නේ හිත ගැන. එහෙනම් ඔය හිත පින්තුනේ මේ කය ඔය කය ඇසුරු කරගෙන උදා වෙච්ච නිසායි ඔබ තාම ජීවතුන් අතර ඉන්නේ. ඔය කය ඇසුරු කරගෙන හිත පහළ වෙන එක නැවතුණා නම් පින්තුනේ දැන් හිස් කලේබරයක් විතරයි. විඥානේ චුත වුණා නම් තවදුරටත් පින්තුනේ ඔක හිස් කලේබරයක් විතරයි. පණ නැහැ. එතනින් පස්සේ නිකම් මස් ගොඩක් විතරයි. ඇට ගොඩක් මස් ගොඩක්. අපි ඔබ ගැන මේ කතා කරන්න පින්තුනේ මේ වෙලාවේ හිත ගැන ફોકસ කරලා. එහෙනම් මේ වෙලාව ඔබ ජීවත් වෙනවා කියලා කියන පිටෝගේ එක හිතකට පින් සිද්ධ වෙනනේ නේද? හොඳට කල්පනා කරලා බලන්න. හිතක් කොච්චර පොඩි කාලයක් පැවතුනත් ආන්ගේ එක හිතකට පින් සිද්ධ වෙන නෙමෙයි ඔබ මේ මොහොත ජීවත් වෙන්නේ. එහෙනම් ඇත්තටම ඔය ජීවත් වෙනවා කියලා කියන්නෙම එක හිතක් කරන වික්‍රමයක් නේද? මිසක් හිත දාමයක් කරන වික්‍රමයක් නෙමෙයි පින්වතුනි. හිත කෝටියක් කරන වික්‍රමයක් නෙමෙයි ඔය තියෙන්නේ. මේ එක හිතක් කරන වික්‍රමයක්. ඔය එක හිතක් ඔබ ජීවත් කරවල තියන්නේ. එහෙනම් ජීවත් වෙන එක හිතක් ඇතිනේ. හිත දෙකක් ඕනේ නැහැ ජීවත් වෙලා ඉන්න. එක හිතක් ඇති. මෙහෙම කරන වෙලාවෙ ඔයින් කෝටියක් විතර උදා වෙලා වැය වෙලා යනවා පින්වතුනි. එයින් එකක් ඇති ඔබට එක මොහොතක ජීවත් වෙන්න. ආන් ඒ එක ප්‍රත්‍යෙන් උපන්නේ. එහෙනම් හිත පච්චුප්පන්නයි. මේ ලෝකේ සියල්ලම පච්චුප්පන්නයි. ලෝකේ ඔබට යමක් පේන්න තියෙනවා නම් පින්වතුනි ආන් ඒ සියල්ලම පච්චුප්පන්නයි. මේ මයික් එක මේක පච්චුප්පන්නයි. මේ ප්‍රත්‍ය තියෙන තාක් කල් විතරයි පින්වතුනි මේක විද්‍යමාන වෙන්නේ. මේ වටත් පච්චුප්පන්නයි. ප්‍රත්‍ය තියෙන තාක් කල් විතරයි මේ වටත් ඔබට විද්‍යමාන වෙන්නේ. සමහර මේ යන්නේ මේක ගැලවුවා නම් පින්වතුනි තවදුරටත් මෙතන ඔබට වටත් අපේ ඉන්නේ නැහැ. එතනින් එහාට ඔබට පේන්නේ තියෙන්නේ මිටකුයි මේ කැලලයි. නමුත් මේක වටත් අකිද ඔබට පේන්න තියෙන්නේ. මේ ප්‍රත්‍ය සියල්ල එකට ගැළපිලා බැඳිලා තියෙන තාක් කල්. ඒකයි කියන්නේ හේතු ගැළපිලා බැඳිලා තියෙන තාක් කල් විතරයි ඵලයක් විද්‍යමාන වෙන්නේ කියලා. ඒකට තමයි පටිච්ච වෙනවා කියලා කියන්නේ. ගැළපිලා බැඳෙන්න ඕනේ. ගැළපුණාට මදි බැඳෙන්නත් ඕනේ. බැඳුණාට මදි ගැළපෙන්නත් ඕනේ. එහෙනම් හේතු ගැළපිලා බැඳෙනකොට තමයි යම් ඵලයක් විද්‍යමාන වෙන්නේ. ඉතින් මේ එක එක සැකස්මවල් පින්වදින මේ තියෙන්නේ. සමහර මේ වටත්තේ කැලි ටික අපිට අයින් කළා මේකෙන් තව මොකක් හරි හදන්න පුළුවන් වේවි. සමහර සෙල්ලම් පුටුවක් හදන්න පුළුවන්. සමහර කඩදාසිය හදන්න පුළුවන් ඇති. නමුත් මේ මොහොතේ තියෙන සැකස්ම තමයි මේ බේන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ පින්වතනේ ප්‍රත්‍ය වලින් උපන් දේ තමයි මේ. තවත් මොහතක ප්‍රත්‍ය වලින් උපන් මොහත හැවත් උපන් දේ වෙන එකක්. දැන් ඔබ හොඳටම දන්නව නේද පින්වතනේ? දැන් ඔබ උදේ බත් කෑවනේ. දවල්ුත් බත් කෑවනේ. රෑත් බත් කෑවනේ. දැන් කොයි බත් ටික? දැන් අද ඒ කාපු බත් මොකක් හරි ඔබ ගත්ත ආහාරය තමයි පින්නේ ඔබේ කයේ මාංශ පේශි බඩට පත් වෙලා තියෙන්නේ. ඇඟේ දුවන ලේ ටික. අස්ති, නහර, කෙස්, හම, දත් ටික. ඔය ඔක්කොම පින්නේ ඔබ කාපු බීපු දේවල්. නැවත ඔබට බෑ නේද පින්නේ ඔබ උදේ කාපු බත් ඇටේ වෙන් කරලා පෙන්නන්න. නැවත ඔය බත් නේද ඔය තියෙන්නේ. හැබැයි බත් නෙමෙයි නේද? එනං ඒ බත් ඇටය තුළ පින්නේ තිබ්බේ කාබෝහයිඩ්‍රේට්, මොනවා හරි ප්‍රෝටීන්, විටමින්, මිනරල්ස්, ඒ මොන මොනවා හරි නම් පින්නතුනේ ඒ ආහාරය තුළ තිබ්බේ. ඔබ ගත්ත බත්පතේ ඔය ටිකනේ තියෙන්නේ පෝෂක පදාර්ථ. ඒවල සැකැස්ම ඒ වෙලාවේ තිබ්බ පින්නතුනේ බත්, එළවලු, මාළු ওই විදිහට. දැන් කොහොමද තියෙන්නේ? දැන් තියෙන විදිහ ඔබ ওই කය විදිහට. එනං ඒ මොහොතේ කලින් බත් පිඟාන තියෙන ලාවට පිඟුදුනේ ඒ ප්‍රත්‍ය වලින් උපන් දේ තමයි ඒ තිබෙන්නේ. දැන් මේ ප්‍රත්‍ය වලින් උපන් දේ තමයි දිනේ ওই තියෙන්නේ. එන අපිට තේරෙන්න ඕනේ සැකස්ම වල නිරන්තරයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා. වෙනස් වෙන සුළුයි. සමහර වෙයි බත් ඇටේ තිබ්බ කාබෝහයිඩ්‍රේට් අණුව හෝ ඒකේ තිබ්බ කාබන් අණුව තමයි පිටින්නේ දැන් ඔබේ කන. කනෙන් කොටසක් ඔබ උදේ කාපු වට්ටක්ක මාළුවේ තිබ්බ වට්ටක්ක කෑල්ලක තිබ්බ ඔක්සිජන් අණුව තමයි පින්නේ දැන් ඔබේ අක්මාව. නෝ දක්මාව කපලා පින්නේ වට්ටක්ක වෙනුවට දෙන්න බෑනේ. ඒකට හේතුව ඒ මොහොතේ ප්‍රත්‍ය වලින් උපන් දේ තමයි ඔය පේන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රත්‍ය නිරන්තරයෙන් වෙනස් වෙනකොට පින්වතුනි ඒෙන් උපන් දේත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒවල සංයුති වෙනස් වෙනවා. අන්තිමට බැලුවම ඔක්කොම ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා තමයි මේ රූප කියලා කියන දේවල්. නමුත් නිරන්තරයෙන් ඒවල සංයුති වෙනස් වෙනවා. එනිසා මේක ගත්තත් මේක ගත්තත් මේක ගත්තත් මේක ගත්තත් ඉතින් මේක ගත්තත් ඔය ඔක්කොම සුද්දාෂ්ටක තමයි. හැබැයි සංයුති වෙනස් වෙනවා. සංයුති වෙනස් වෙන නිසා තමයි අපිට මේවල වෙනසක් පේන්න තියෙන්නේ. දැන් මම මේ සුද්දාෂ්ටක ගැන පාඩමක් කරනව නෙමෙයි. මම මේ කියන්නේ පිළිදී ප්‍රත්‍යෙන් උපන් දේවල් තමයි මේ විද්‍යමාන වෙන්නේ කියලා. එන අපිට තේරෙන්න ඕනේ අද මේක හෙට මේක වෙන්න පුළුවන්. එහෙනම් අද මේක හෙට මේක වෙන්න පුළුවන්. එහෙනම් අද මේක හෙට මේක වෙන්න පුළුවන්. ආන් ඒ විදිහට තමයි පින්දිනේ ඔබ කාපු ඇපල් ගෙඩිය අද ඔබේ නැහැ වෙලා තියෙන්නේ. නැත්නම් ඇතර ඔබ නැහයක් කෑවේ නැහැ නේද? ඔබේ ඔබේ අස්ති වැඩිලා තියෙනවා. ඔබේ කය ලොකු වෙලා තියෙනවා පොඩි කාලේ ඉඳන්. මොන කාලද? ඔබ උස ගිහිල්ලා තියෙනවා. මිනිමස් කෑවේ නැන්නේ. කොහොමද උස ගියේ? නා අපි හිතමු ඉපදිච්ච දවස් ඉඳන් පින්නේ එයා කන්නේ නිර්මාංශ ආහාරම විතරයි. වෙජිටේරියන් කෙනෙක්. දැන් කොහොමද මස් වැඩෙන්නේ? මස් හරින්න මස් කන්න ඕනේ නම් මස් කන්න එයා කන්නේ ඔලවලුම විතරයි. දැන් හාවෙක්. හාවගේ මස් වැඩෙන්නේ කොහොමද? හාවගේ මාසෙන් හාව හාමස් කන්නේ පැහැන. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ තියෙන පිංගුතනේ සුද්දාස්ත්‍රකේ සැකස්ම. නිරන්තරයෙන් ওই සැකස්ම වල වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් ෆික්ස් නැහැ. එකම විදිහටමයි පවතින්නේ කියලා එකක් නැහැ. ඒ මොහොතේ විද්‍යමාන වීම විතරයි තියෙන්නේ. මේ ලොකු කොටසක් පෙන්වතනේ මම ඔබට මේ කැටි කරලා දෙන්න උත්සාහ කරන්නේ. නමුත් අපි මේවා තව ඉස්සරහට කතා කරමු. කොටසෙන් කොටස අරගෙන අපි තව විස්තර කරගමු. මේ මොහොතේ මම ඔබට මේ පෙන්눔 කරන්න හදන්නේ එක කාරණාවක්. ඇයි ඔබ දිගින් දිගටම බනහන්න ඕන කියන එක. මොකද මේ ඔබ තේරුම් ගන්න තරමට පිටින් ඔබට පුළුවන් වෙනවා අර මං කලින් කියපු මානසික ආතතිය වගේ ප්‍රශ්න වලින් ඔබට නිදහස් වෙන්න. මේ අවබෝධය ඔබ ලබන්නයි තියෙන්නේ. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් පිටින් දුකෙන් නිදහස් වෙන්න ඔබට තේරෙන තියෙන දුක අවබෝධ කරගන්න විතරයි. ඔබ යම් තරමකට දුක අවබෝධ කරගත්තේ ඒ පමණකින් දුකෙන් නිදහස් වුණා. හරි අමුතු දෙයක් පිටින් මේ දුක කියලා කියන්නේ. අනික ඒවා වගේ නෙමෙයි. ඒක හරි අමුතු දෙයක්. ආබෝධ කරගෙන විතරයි තියෙන්නේ. ආබෝධ කරගත් සැනින් එපමණකින් නිදහස්. ඒකයි විද්‍යාව ආලෝකයටත් අවිද්‍යාව අඳුරටත් උපමා කරලා තියෙන්නේ. ඒක කදිම උපමාවක්. කොයි තරමකටද ආලෝකය දීලා තියෙන්නේ? එපමණකට අඳුර ඉවරයි. ආලෝකය දීලා අඳුර නැති කරන්න වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. අනේ වගේ මේ කොටින් අපි හිතමු ඔබයි මම ඉන්නවා කියලා කළුවර කාමරයක. මම ඔබේ අතට ටෝච් එකක් දීලා කියනවා මෙන්න මේ ටෝච් එක පත්තු කළා මට අඳුර පෙන්වන්න කියලා. පුළුවන්ද කරන්න? ඔබ කියන පුළුවන් අපේ මම පෙන්වන්නකෝ ඔබ හන්දර අඳුර තියෙන තැන. ඔබ පෙන්වන්න බෑ. ඔබ ටෝච් එක මේ තියෙන්නේ කියලා පෙන්වනවා. කොහ? ඔබ ටෝච් එක ගහපු ගමන් දැන් එතන අඳුරද තියෙන්නේ? ඔබට එළිය දීලා අඳුර පෙන්වන්න බෑ නේද? එහෙනම් ආලෝකය දීලා පින්දින අඳුර පෙන්වන්න බෑ. පැහැදිලිද මම මේ කියන කාරණා? හිතන්න මම අඳුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි දෙකොල්ලම අපි එක කාමරයක ඉන්නේ. මම අඳුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම ඔබෙන් අහනවා මේ අඳුර කියලා කියන්නේ මොකද්ද? අතේ දින ටෝච් එකක්. සාමාන්‍ය දෙයක් පෙන්වන්න අපි පාවිච්චි කරනවා එළිය. ටෝච් එළිය ටෝච් එක ගහලා මේ තියෙන අඳුර කියලා පෙන්නද්දිම දැන් අඳුර නැහැ. එනිසා අපර කවදාකවත් මට අඳුර කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න විදියක් නැහැ. එක්ක පෙන්නන මේ ටෝච් එක ගහලා මේ මේ දැන් මේ මේ පේන ටික තියෙනව නේද? දැන් පේන්නේ නැති ටික තියෙනව නේද? අන්න ඒ ටික තමයි අඳුර. හැබැයි ඒ වෙනකොට පින්දින මම එළිය දැකලා ඉවරයි. එහෙනම් තේරුම් ගන්න අඳුර කියන්නේ මොකද්ද කියලා මට තේරුම් ගන්න ඉස්සෙල්ලා මට එළිය පෙන්වන්න වෙනවනේ. අනේ ඒක තමයි මේ දහමත්. ඒක මම කියන්නේ මේක හරි අමුතුම જાතිය දෙයක් වෙන්නේ. ඒක සමහරවිට වචන නැහැ මේක පැහැදිලි කරන්න ඔබට. ඒක දවසක මම ඔබට කිව්වේ පෙන්නේ විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. යම් හිතක විද්‍යාව උදපාදී කියලා යමෙක් ප්‍රකාශ කරා නම් පින්වතුනේ විද්‍යාව උදපාදී කියලා ඒ ප්‍රකාශ ඒසි මහා සීහනාදේ කරන්න අනිවාර්යෙන් පිළි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දැකගත්තයි. මෙතර කාලයක් අවිද්‍යාවේ හිටියට අවිද්‍යාව මොකද්ද කියලා දැක්කේ නැහැ. අවිද්‍යාව තමයි ඉන්නේ. හැබැයි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දැක්කේ නැහැ. විද්‍යාව කියලා කියන්නේම අවිද්‍යාව මොකද්ද කියලා දැනගන්න එක. හරි කර අඳුර ඉන්නකොට ටෝච් එක ගහලා පෙන්වනවා වගේ එළිය දල්වනකම් අඳුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සයා කවදාවත් අඳුර දැනගන්නේ නැහැ. හැබැයි ජීවිත කාලෙම හිටියේ අඳුරේ. හිතන මිනිස්සෙක් ඇස්පෙන් නැතුව උපදිනවා. මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒ මිනිස්සට ඇස්පෙනීම ලබා දෙනවා. හැබැයි ඉපදුණු ඇස්පෙන් නැතුව නම් පින්තුනි ඇස්පෙන් නැහැ කියන්නේ මොකද්ද කියලා එයාට පැහැදිලි කරලා දෙන්න බෑ. මිනිස්සේ ಜಾති අන්දයි. හැබැයි අපි හිතමු මොකක් හරි වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායක් පාවිච්චි කරලා මේ මනුස්සයාට ඇස්පෙනීම ලබා දෙන්නත් පුළුවන්. ඉපදෙනකොට අන්ධයි. අන්ධයි කියන්නේ මොකද්ද කියලා අර පැහැදිලි කරලා දෙන්න බලන්න. ඇස්පෙනීම ලබා දෙන්නේ නැතු. පුළුවන්ද කියලා? එහෙනම් අන්ධයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නකොට එයා අන්ධභාවයෙන් අත මිදලා නේද? එහෙනම් අන්ධභාව දැනගන්න බෑ නේද පිටින් අන්ධයාට? ආනේ වගේ තමයි අවිද්‍යාව කියන්නේ මොකද කියලා දැනගන්න බෑ අවිද්‍යාවෙන් ඉන්න කෙනාට. ඒකයි කියන්නේ පින්දින විද්‍යාව කියලා කියන්නේම අවිද්‍යාව මොකද කියලා දැනගන්න එකට. මම විශ්වාස කරනකොට මේ කාරණාව තේරෙනවා ඇති කියලා. තේරෙනව නේද? ඔළුවනන්න ඇති ඉන්න දැන්. ඔබ කොයි පැත්තට ඔළුව යනවත් මම හිතාගෙන ඔබට තේරුණා කියලා. කමන්නේ දැන් ආරාමයට එන්න ඔබට අවස්ථාව ලැබිලානේ තියෙන්නේ. එනිසා අපි වැඩි කාලයක් මෙහෙම කරන්න ඕනේ නැති වෙයි. අපෙන් ප්‍රශ්නයක් අහවම උත්තරයක් ලැබෙන ක්‍රමයක් අපි තව නොබෝ දිනකින් හදාගමු. දැනට ආරාමයේ ගුරුහාමුදුරන් වහන්සේගේ දේශනාව පැවැත්වෙනවා. ඒ වගේම කණ්ඩායම් දේශනා පැවැත්වෙන නිසා අපි තව ටික කාලයක් මේක මේ විදිහට කරගෙන යන්න කල්පනා කරා. මොකද තාමත් ආරාමයට යන්නේ නැ බැරි පිරිසක් ඉන්නවා අපි විශේෂයෙන් අපේ විදේශවල ඉඳගෙන මේ දේශනාවට සම්බන්ධ වෙන පින්වතුන්ට. මේ අය හුරු වෙලා හිටියනම් සෙන්සුරාදා ඒ වෙලාවට මේ දේශනාව අහන්න අපි එයාට පාඩුවක් නොවෙන්න මේ දේශනාව ඒ වෙලාවටම තියාගෙන යන්න කටයුතු කරනවා. නමුත් හිංසරේ අපිට අවස්ථාව සැලසුනහම පෙර පරිදිම ආරාමයේ ඒ දේශනාවල් පවත්වන්න අපි පරණ ක්‍රමයට හිංසරේ හැඩගැහෙමු. හරි, ඒක වෙනම කතාවක්. එහෙනම් දැන් මම මේ කතා කරගෙන ආවේ දැන් අපට තේරෙන්න ඕනේ පින්විතනේ මේ ප්‍රත්‍යයෙන් උපන් කියන එකේ තේරුම මොකද්ද කියලා. හිතකුත් ওই විදිහටම තමයි ප්‍රත්‍යෙන්මයි උපන්නේ. හිතක් උපන් වේලාවක් ගැන කියන්න බෑ, ප්‍රත්‍යෙන් උපන්නේ. හිත දෙකක් එක වේලාවක නෑ, හැම වෙලාවෙම එක හිතමයි තියෙන්නේ. ඔය එක හිතක් හිතාගත්තොත් හොඳට අහන්න මම කියන්නේ. ඔය එක හිතක් හිතාගත්තොත් කියලා කියන්නේ ඇත්තටම තියෙනවද? හිතාගත්තොත් දැන් ඔබ හිතාගන්නක ඔබ මාළුවෙක් කියලා නැත්නම් කුරුල්ලෙක් කියලා අපිට එක එකව හිතාගන්න පුළුවන් වෙන්නේ. දැන් පොඩි කාලේ සෙල්ලමට හිතාගන්නේ සුපර්මෑන්, බැට්මෑන්, ස්පයිඩර්මෑන් කීකේ. ඊළඟට පුටුවෙන් බිමට පයින් ගිහලා බෙල්ල කඩාගන්න හිතාගන්න පුළුවන්. හිතාගත්ත කියලා ඒක ඇත්තක් වෙන්නේ නැහැ නේ. ඉතින් හිතා ගන්න. නැත්නම් හිතා ගන්න පින්දනේ. ඔය හිත හිතා ගන්නවා මං හිතක් නෙමෙයි. මං තමයි මේ සම්පූර්ණයෙන්ම මේ එදා ඉඳන් අද වෙනකනුත් අද ඉඳන් හෙට අනිද්දා මැරෙනකම් මං තමයි. මං අහන්නේ පින්දනේ හිතකට එහෙම හිතන්න තියෙන අයිතිය මොකක්ද? දැන් ඔබට අයිතියක් තියෙනවද ඔබ ඔබ පුතා කියලා හිතාගන්න? ඔබට අයිතියක් තියෙනවද ඔබ ඔබේ තාත්තා කියලා හිතාගන්න? දැන් තාත්තගේ නමින් account එකක් තියෙනවා බැංකුවේ. ඔබට පුළුවන්ද කියලා ඉතින් සල්ලි ගන්න? එහෙම දෙන්නේ නැහැ. මොකද ඔබ ඔබේ තාත්තා නෙමෙයිනේ. තාත්තගේ පුතා ඔබ. ඔබ ඔබේ පුතත් නෙමෙයිනේ පින්වතුනි. ඔබ ඔබ. ආන් ඒ වගේ හිතක් පින්වතුනි හිතක්. හිත ඊට කලින් ආපු හිතක් නෙමෙයි. හිත ඊට පස්සේ ආපු හිතක් නෙමෙයි. ඒ හිත හිත. මේක හිතක්. හැබැයි ඒ හිත හිතාගත්තොත් එහෙම ඉපදිච්ච දවසින් නම් මම තමයි මේ හිත හිටියේ. ඒ වගේම අද ඉඳන් මැරෙනකම් මං තමයි මේ ජීවත් වෙවි ඉස්සරහට යන්නේ. අවුරුදු 85ක් තිස්සේ මං තමයි මේ වැඩේ කරේ. මං තමයි ජීවත් වුනේ. මේ මගේ 45 වෙනි උපන් දිනේ. කවුද කියන්නේ? හිතක් නේද පිටු. හිතකට පුළුවන් ද 45 වෙනි උපන් දිනයක් සමරන්න? මම තොබෙන් ඇහුවොත් එහෙනම් වයස කීයද කියලා ඔබ කියනවනේ ටග්ගාල උත්තරයක් ඔකට. මට වයස අවුරුදු 45යි. ඔය මොකක්ද ඔය කතා කරන්නේ? දැන් මම ඔබෙන් අහනවා ඔබේ වයස කීයද? ඔබ කිව්වොත් එහෙනම් මට වයස අවුරුදු 45යි කියලා වෙනවා. මට ඔබෙන් අහන්න දෙන්න කොයි කැලලද කියලා පෙන්වන්න කියලා අහන්න වෙනවනේ. ඔප්පු කරලා පෙන්වන්න ඔබට වයස අවුරුදු 45යි කියලා. දැන් ඔබ ඔබ කියන වයසක් තියෙනවද ඔබට අහවල් වයස කියලා? 25යි හරි 35යි හරි 5යි හරි කී හරි ඔබට වයසක් තියෙනවද? ඔප්පු කළ පෙනෙන ඔබේ වයස කියලා. තියෙන්නේ මස් ලේකඳ කුයි හිතල කුයිනේ. හරි. එහෙනම් මස් ලේකඳේ බලන්න. 45යිද කියලා. පින් සෛලයක් සෛලයක් ගානේ මෙරි මෙරි යනවා. ඉපදිත දවස් තිබ්බ සෛල ටික නෙමෙයි ඔය තියෙන්නේ. ඒ සෛල ටිකත් මැරලා ගිහිල්ලා කී වතාවක්ද දන්නේ නැහැ දැන්. එහෙනම් අවුරුදු 45ක් තිබ්බ සෛලයක් නැහැ නේද පිටින් ඔබේ ඇඟේ? එතකොට ඔබේ හිත එහෙනම් අවුරුදු 45ක් තිබ්බ හිතක් තියෙනවද ඔබ ගාව? මෙන්න ඔය හිත මං හිත කියලා කියද්දිත් හිත වැය වෙලා ගොඩක් වෙලා. හිතට බෑ මං හිතක් කියලාවත් කියන්නේ එච්චර වෙලාවක් වෙන හිතක් හිතකට පවතින බෑ. ඉතින් හිත කොහොමද කියන මට වයස අවුරුදු 45 කියලා. හැබැයි ඔය කියනෝ නේද ප්‍රශ්නේ හොරම්. ඔය අනිවාර්යෙන් හිතකින් නේද ඔය උත්තර දෙන්නේ. සම්මුතිය ගැන මට ප්‍රශ්නයක් නැහැ පිළිදෙන්නේ. සම්මුතිය හරි 45යි තමයි. හරි. සය සම්මුතිය. හැබැයි ඔබට වෙනසක් දැනෙන්නේ නැහැ නේද සම්මුතියයි පරමාර්ථය අතර. ඔබට හිතනද අවංකම ඔබට 45යිමයි කියලා. එහෙම වෙන්නේ කොහොමද? කොහොමද ඔබට දැනෙන්නේ ඔබට 45යි කියලා? හෝ 35යි 25යි කියලා හරි ඔබට කොහොමද ඔබේ වයස දැනෙන්නේ? පින් හිතක් නෙවෙයි උත්තරේ දෙන්නේ. හිතපු මේ උදාවුනේ මේ දැන්නේ. මේ අලුත්ම අලුත් හිතක් ඔය උදාවුනේ. ඔය හිත කොහොමද කියන්නේ මට වයස මෙච්චරයි කියලා? හරිනම් පින්න ඔය හිත දෙන්න ඕනේ මගේ වයස චිත්තක්ෂණයයි. හැමදාමත් ඔය ප්‍රශ්නෙට උත්තරේ ඕකයිනේ. දැන් වයස කීයද? චිත්තක්ෂණයයි. දැන් චිත්තක්ෂණය. දැන් චිත්තක්ෂණය. අවුරුදු 80 ගියාට පස්සේ දැන් වයස කීයද? චිත්තක්ෂණය. එහෙනම් කවදාකවත් ඔබේ වයස වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ චිත්තයක් පවතින ෂණයයි. ආන්ගේ චිත්තක්ෂණය විතර ඔබේ වයස වෙන්න පුළුවන්. හැබැයි ඔබට හැඟෙනව නේද පින්වතුනි එහෙම ඊට වඩා යමක්. කොහොමද ඒක වෙන්නේ? මම ඔබට විවිධාකාරයෙන් පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ පින්වතුනි ඔය ඔබට ඔය හැඟෙන විකාරයක් තියෙනවා. ඒක හැඟෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරගන්න කලින් ඔය හැඟෙන්නේ විකාරයක් කියලා තේරුම් ගත නම් ලොකු ජයග්‍රහණයක්. ඔහොම හැඟෙන්න බෑ. ඒත් හැඟෙනවා. බැරියයි විකෘතියක්. දැන් ඔබට හිතනවා තියෙන ඔබ අලියෙක් කියලා. විකෘතියක් නෙමෙයි. කවම කළ බං දෙතර වෙන ඔබට ඇඳේ නිදා ගන්න හම්බෙන්නේ නැන්නේ. ඇයි ඉතින් ඔබ නැග්ගොත් එහෙම ඇඳට ඇඳ කඩවැටෙනවා නේද? ඔබ ඇඳේ නිදා ගන්න ඔබට යන වෙනවා එළියට. ද හොඬ වැල්ලෙන් තමයි ඔබට ඊට පස්සේ කන්න බොන්න වෙන්නේ. ද ඔබ හිතාගත්තත් එහෙම ඔබ අලියෙක් කියලා මං කියන්නේ එහෙම මිනිස්සෙක් හිතනවනේ එයා පිස්සු නැද්ද? කවරේ මිනිස්සෙක් ඉන්නවා එයා අර පොඩි කාලේ ඉස්සර අලිය පෙන්නන අන්නේ වගේ අතත් ඉස්සරහට දාගෙන හොඬ වැල්ල වගේ එයා එහෙම තමයි පාරේ ඇවිදින්නේ. තෑ මොකක් හරි බඩුවක් ගන්නවනම් එහෙම තමයි ගන්නෙ. එක අතකින්. අනික අතක් තියෙනවනේ ඒක වලිගෙලු ඒක. මේ හොඬ වැල. දැන් ඔබ දැක්කත් එහෙම මනුස්සයෙක් ඇත්තටම බින් එහෙම ජීවත් වෙනවා. ඔබ කියනනේ මේ මනුස්සයනේ පිස්සු. මේකව සත්තු අතර කියලා දැම්මනම් හරි. මේ අලියෙක් කියලා හිතාගෙන. අලියෙක් කියලා මේ ඔබ කියන්නේ නැහැ නේද මේ අලියෙක් කියලා. ඔබ කියන මොකද මේ අලියෙක් කියලා හිතන් ඉන්නවා මෙයා. ඇයි ඒ පිස්සු නේද? දැන් මං ඔබෙන් අහනවා ඔබේ වයස කීයද? ඔය ප්‍රශ්නෙට දෙන උත්තරේ ඇත්තමයි කියලා ඔබට දැනෙනව නේද? එහෙනම් ඔබට හිතෙන්නේ නැහැ මට ඇත්තටම 25ක් නෑ නමුත් මං කියන්නම්කෝ 25ක් කියලා. ඔබට එහෙම හිතෙන්නේ නැහැ නේද? 25 නම් ඔබ කියන මම 25යි. මං අවුරුදු 25ක් ජීවත් වුණා. ඉපදිච්ච දවස් නම් අම්මගේ බඩෙන් එළියට ආපු දවස් නම් අද වෙනකන් අවුරුදු 25ක් මං ජීවත් වුණා. ඔබ කිසිම සැකයක් නැතුව ඒ කතාව කියනව නේද? මං අහන්නේ කෝ ඒ අවුරුදු 25ක් තිස්සේ තිබ්බ හිත? මට පෙන්වන්න පින්දුන ඔබ අවුරුදු 25 කියලා ඔප්පු කරලා පෙන්වන්න. අන්න දැන් පරමාර්ථය ගැන කතා කරද්දී මොකද චිත්තයිසසේක රූප නිබ්බාන ඔය ටික විතර අපි ඉන්නේ පරමාර්ථ ධර්ම වල තියෙන්නේ. එහෙනම් හිතක් දිහා බැලුවාම කෝ අවුරුදු 25ක් තිබ්බ හිතක්. කෝ 35ක් 45ක් 55ක් 85ක් තිබ්බ හිතක් කො? හැබැයි හිතක්ම උත්තර දෙනවා නේද මට අවුරුදු 25යි කියලා. නැත්තම් මට අවුරුදු 85යි කියලා. ඒ හිතේ ප්‍රශ්නෙට උත්තරේ දෙද්දී පින්නේ නිකන් සැකයට උත්තර දෙනවා නෙමෙයි නේද? මං ඉපදුනේ අහවල් අවුරුද්දේ. දැන් 2022යි. එහෙනම් 2022කින් අහවල් අවුරුදු අඩු කරාම මට මෙච්චරයි. ඒ කියන්නේ මගේ වයස මෙච්චරයි. ගණන් හදලා කියනොත් එක්ක ඒ ගණන් හදන වෙලාවටත් පින්තුනේ හිත ප්‍රකෝටි ගණන් වැය වෙලා යනවා. දමන් ප්‍රකෝටි ගණන් වැය වෙලා යන හිත ගණන් හදන්න බලනවා තමන්ගේ වයස කීයද කියලා. අපි එක පාට අමතක වුණා. දැන් අපිට නිරන්තරයෙන් වෙන දේ අපි නෝ කවුරුත් අපෙන් වයස අහන්නේ නැහැ. එතකොට මොකක් හරි හේතුවක් නිසා කවුරේ වයස ඇහුවොත් එහෙනම් අපිට ටක් ගාලා ගණන් හද අහවල් අවුරුදු දීපු දුන්නේ දැන් අවුරුදු මෙච්චරයි කියලා අපිට ගණන් හදන්න වෙනවා. ඉස්සර නම් හැම වෙලාවෙම ප්‍රශ්නේ අහන නිසා කවුරු හරි ඔක මතකයි. තමයි අපිට මතක නැතිනේ වයස කීයද කියලා. ඒක ගණන් හදලා බලන්න ඕන. මොකද ඒකට හේතුව පින්නේ අපි දිනෙන් දින අවබෝධ කරගන්නවා මේ වයසක් කියලා කියන්නේ තනිකර සම්මුති ලෝකේ හදාගත්ත දෙයක්. අපි තුන් මට අවුරුදු 25 කියලා වයස පින්නේ. කොයි කැලද 35? අනිත් හිතක් නේද මේ උත්තරේ දෙන්නේ? මේ හිතකට කොහොම 35ක් වෙන්නේ? හිතේ වයස චිත්තක්ෂණයයි. එහෙනම් කායින් හරි අහලා දැනගත් එකක් නේද මේ කියන්නේ? හරිද ඔබේ නම වගේ. ආ ඔය හිතෙන් අහන්න මොකද නම් මොකද? මේ දැන් ඉපදුනේ. හැබැයි හිත කියන මන්සිරිපාල කියලා. කොහොමද දැන්? කවුද ඔය නම දැන්? හැබැයි ඔළුවට පොළු පාරක් දුන්නොත් වෙන්නේ දැන් එතනින් එහාට හිත දන්නේ නැහැ. නම් මොකද්ද කියලා? වයස කීයද කියලා? අයි මතක නැහැ. ඉතින් මතක නැහැ කියලා කියන්නේ තනිකර මතකයක් විතරයි නේද ඔබේ නම? හැබැයි ඔබට හිතන නේද ඔබමයි කියලා. ඒ නිසා නේද මේ පොඩ්ඩක් හරි වැරදිලා නම් කියවුනොත් එහෙම තරහ ඈ. සිරිපාල සිරිසෝම කියලා බලන්න. මම මොනසෙම කියන්නේ සිරිසෝම මගන සිරිපාල. ඇයි තරහ යන්නේ මෙච්චර? දැන් ඉතින් එයා හිතන් ඉන්නවා. යාම තමයි සිරිපාල කියලා. දැන් අපිට මම මේ ආයෙත් විවිධ ක්‍රම වලින් අපිට පෙන්වුම් කරන්න උත්සාහ කරන්නේ තියෙනතනෙ ඔය හිතන දේ විකාරයක් කියලා. ඔය විකාරේ හිතෙන්නේ කොහොමද කියලා මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. හැබැයි ඉස්සෙල්ලා අපි මේ රෝග ලක්ෂණ ටික බලා ගන්න එපා. එතකොට අපිට මේ රෝගය ගැන කලකිරෙන්නේ නැත. එකපාරට ලෙඩේ ගැන කියලා වැඩක් නැහැ. මොකද ඔබ දොස්තර ගාවට යන්නේ ලෙඩක් තියෙන නිසා නෙමෙයිනේ. දොස්තර ගාවට යන්නේ ඇයි? රෝග ලක්ෂණ නිසා. මොකද ඔබ පීඩාවට පත් වෙන්නේ පින්නේ රෝග නිසා නෙමෙයි. රෝග ලක්ෂණ වලින් පීඩාවට පත් වෙන්නේ හැබැයි බෙහෙත් කරන්නේ රෝගෙට. ඒ නිසා ඉස්සෙල්ලා ඔබ රෝගියෙක් විදිහට ඔබට තියෙන රෝග ලක්ෂණ ටික හොයාගමු. ඊට පස්සේ රෝගෙට බෙහෙත් දෙන්න. රෝග ලක්ෂණට බෙහෙත් දෙන්න ඕනේ. හැබැයි රෝග ලක්ෂණ අඳුනගත්තොත් ඔබ හිසගිනිගත් එකෙක් එගිනි නිවන්නාසේ රෝගෙට බෙහෙත් කරගනි. රෝග ලක්ෂණ ටික තෝරගන්න නැතුව පින්ගතනේ රෝගෙට බෙහෙත් ළඟට ගෙනත් දුන්නත් මේ කකුල් ළඟ තියලා පින්ගතනේ වන්දනා කරලා දුන්නත් ඔබ ගන්නෙ නෑ. ඒකයි මම ඔබට ඉස්සෙල්ලා තේරුම් කරලා දෙන උත්සාහ කරන්නේ පින්ගතනේ ඔය ඔබට විකාරයක් කියලා වෙලා තියෙනවා. දැන් කවුරු මේ තරහක නමාවෙර මේ කියනවා නෙමෙයි. ඔබට විකාරයක් කියලා ඇත්තම බින්දින් කල්පනා කරලා බලන්න මේ කියන කතාව ඇත්ත නෙමෙයිද කියලා. කොහොමද එහෙම හිතන්නේ ඔබට? ආ දැන් හිතව පැත්තකින් කල්පනා කරලා බැලුවොත් පින්තුනේ මම ඔබෙන් අහනවා. ඔය ගෙදර කවුද ඉන්නේ? ඇගර අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියා ඉන්නවා, නංගි ඉන්නවා. අපි දැන් එහෙම ඔබ කිව්වා කියලා ගෙදර අපි ඔක්කොම පස් දෙනයි. කවුද මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න මම මේ අහන ප්‍රශ්නෙට දෙන්නේ. ගෙදර කවුද ඉන්නව කිව්වේ? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියා ඉන්නවා, නංගි ඉන්නවා. ඔබත් එක්ක පස් දෙනයි. හරිනේ? ගෙදර කී දෙනෙක් ඉන්නවද? පස් දෙනයි. කවුද මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ? නැයි කට නෙමෙයි මෙන්න නිකන් කතා කරේ. නැත්නම් මල ගනගෙනුත් ඔය ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න බෑ. ඔය ප්‍රශ්න අහපු වෙලාවේ පින්නේ හිතක් උදා වුණා නේද ඔය ප්‍රශ්නට උත්තරේ දෙන්න. ඒ හිත මේ දැන් නේද ඉපදුනේ? මේ මොහොතේ ප්‍රත්‍ය වලින් නේද ඉපදුනේ? මේ මොහොතේ ඔය හිත ඉපදුනේ? මෙන්නේ ඔය මේ මොහොතේ ඉපදිච්ච හිතට කොහෙන්ද අයියා කෙනෙක්? කොහෙන්ද නංගි කෙනෙක්? හිතවලට අයියලා නංගිලා ඉන්නවද? මම මේ තරයේම පිංගුදින ආයතන නැවත මේ කියා සිටින්නේ සම්මුතිය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සම්මුතිය සම්මුතිය විතර තිබ්බ දෙයක් ඒව නැති කරන්න එහෙම යන්න එපා. නැත්නම් ඉතින් ලෝකමාරුක වැටෙනවා. හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණා. අදින් පස්සේ කවුරු හැවතුම් ගෙදර කවුද කී දෙනෙක් ඉන්නවද කියලා ඔබ කියන්න එපා. හිත විතරයි තියෙන්නේ කියලා. එහෙම කතා කරන්න එහෙම යන්න එපා. ගෙදර පස් දෙනෙක් ඉන්නවා. හැමදාම පස් දෙනෙක් ඉන්නවා. ඒ සම්මුතිය. නැත්තම් බස් එකකට නැගලා ටිකට් ගන්න ගියාම කී දෙනෙක්ද? හිත පහක්. මේක එන සීට් ඕන නෑනේ. එහෙම කතා කරන්න මෙයන් එපා. පස් දෙනා ටිකට් ගන්න. ඔබ අවබෝධ කරගන්න ඕන කොටස වෙනස්. පරමාර්ථය තියෙන අවබෝධ කරගන්න සම්මුතිය තියෙන ජීවත් වෙන්න. මම මේ ආය ආය කියන්නේ පිංගුදනේ. මේක වරද්ද ගන්න නම් එපා. මෙතන වැරදුනොත් පින්දින ඔබේ නිවන ඔබට අහිමි වෙනවා ඒකාන්තයි. එනිසා ඔබ නිවනට ආදරේ නම් ඔබට දුකෙන් නිදහස් වෙන්න ඕන නම් පින්දුනි මේක හුදෙක්ම අවබෝධයේ පිණිසයි. මේක මේ මම මේ කියන කොටස් මේ කතා කරන දහම පින්දුනි හුදෙක්ම අවබෝධයේ පිණිසයි ජීවත් වීම පිණිස නෙමෙයි. සම්මුතිය ජීවත් වෙන්න මේ කියන දේවල් අවබෝධ කරගන්න. සම්මුතිය ජීවත් වෙන ගමන් හිතින් කල්පනා කරලා බලන්න මොකද්ද ඇත්තටම මේ වෙන්නේ කියලා. ගෙදර පෝසෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා සම්මුති වශයෙන් ඉන්නවා ඇත්තට මොකද වෙන්නේ මස්ලේ කඳකුයි හිත්වලකුයි දැන් දෙකේම තියෙන මස්ලේ කඳකුයි හිත්වලකුයි ඔබ කවුද ඒත් මස්ලේ කඳකුයි හිත්වලකුයි ඉතින් එහෙන් බැලුවම තුන් දෙනාම එකයි හැබැයි ගෙදර සුරතල් තත්තු කී දෙනෙක් ඉන්නවද කියමු ඔබවත් ගණන් කරලා කියන්න එපා තුන් දෙනායි කියලා එහෙම කියන්න එපා හොඳනම් පැහැදිලි නේද මම මේ කියන කාරණා අපි දිනේ සම්මුතිය ජීවත් වෙමු පරමාර්ථය අවබෝධ කරගමු හරි දැන් එනවා මම ඔබෙන් අහුව ගෙදර කී දෙනෙක් ඉන්නවද කියලා ඔබ කියනවා පස් දෙනයි කියලා කවුද ඒ කතාව කියන්නේ හිතක් නේද ඒ ප්‍රශ්නට උත්තරේ දුන්න දැන් හිත කියනවා අපි පස් දෙනෙක් කියලා එදින හිත තනියෙන් ඉපදුනේ තනියෙන් ඉපදිච්ච හිත තනියෙන් මැරෙන්නේ ඔය හිත කොහොමද කියන්නේ අපි පස් දිනක් කියලා. ඔය මතකයට ගිහිල්ලා නේද පිංගුදේ පස් දිනක් ඉන්න වග මතක් කරගෙන ඔය කියන්නේ. බෑ හිත කියනවා මම අයියා. නංගිගේ අයියා මං. අයියා කෙනෙක් කියනවා මම මල්ලි කියයි. අයියාගේ මල්ලි මං. නංගිගේ අයියා මං. කියලා ඔබ කියයි. ඉතින් කවුද ඔය ප්‍රශ්නේ ඔය කවුද උත්තර දෙන්නේ මේ අය ඔබේ කවුද කියලා මම ඔබේ බාල සහෝදරයා හෝ සහෝදරිය පේනල ඔබෙන් අහන මේ කවුද ඔබ කියනවා මේ මගේ නංගි මං අයියා කවුද ඔය ප්‍රශ්නේ උත්තර දෙන්නේ හිතක් ඔය කය අසුර කරගෙනත් හිතක් උදා වුණා ඒ කය අසුර කරගෙනත් හිතක් උදා වුණා දැන් මට අයියා නංගි පෙන්වන්න බෑ අනික පින්දන ඔබට අයියා කියලා හිතෙන්නත් ඒ නංගි කියලා හිතෙන්නත් මොකද්ද තියෙන පදනම? ඔයි හිතක් නේද ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. හිතකට කොහොම හිතෙන්නේ මං අයියා කෙනෙක් කියලා? ඒ කියන්නේ මං පිරිමි කියලා හිතලා ඉවරයි. ඒ හිතට. එන්නේ පිරිමි හිත කියලා જાතියකුත් තියනවාද? පිරිමි හිත ගැහනු හිත එහෙම જાතියක් තියනවා කියන්නේ හිත අපි ධර්මයේ ගත්තත් කොහිම තැනකවත් තියෙන පිරිමි හිත ගැහෙන හිත කියලා જાතියක් නැහැ. හැබැයි ඔය හිතට හිතෙනවා මම පිරිමියෙක්. මගේ වයස අවුරුදු 12යි. මං අයියා. මේ ඉන්න අපේ නංගි. නංගිට වයස අවුරුදු 8යි. ඔය ඔක්කොම පිටිනෝ හිතට හිතෙන දේවල් මම ඔබෙන් අහන්නේ හිතකට ඔහොම හිතෙන්න පුළුවන්ද හිතකට හිතෙන්න පුළුවන් හිත වලට නෙවෙයි හිතෙන්නේ ඒක නෙවෙයි මං අහන්නේ හොඳට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. මම යන්නේ හිතට හිතෙන්න පුළුවන්. ඔව් ඒක හරි. හිතට ওই හිතන දේ හරිද? ඇත්තම එහෙමද? මිසක් ওই සම්මුතියක් නෙමේද? පරමාර්ථය මොකද්ද? හැබැයි ওই ප්‍රශ්නට උත්තරේ ඔබ දෙද්දි පින්වතනි ඔබට හැඟෙනව නේද? ඔය ඇත්තමයි ඔබ කතා කරන්න කියලා. ඒ කියන්නේ ඒක එසේමමයි. ඒ තමයි නම් ගිමන් තමයි අයියා. ඒක ගැන දෙකක් නැහැ. මම කියන්නේ මේ ටික අහන්න කලින් අපි හිතමු ඉතින් දැන් ඔබට මම මේ කියන කාරණා ගැන යමක් තේරෙනවා කියලා. ආ මේ ටික අහන්න කලින් ඔබට කොහොමද හිතුනේ? අපි හිතමු මීට අවුරුද්දකට කලින් ඔබට 11යි නංගිට 7යි. හරි? මීට අවුරුද්දකට කලින් මේ ටික අහන්න කලින් ඔබට කොහොමද හිතුනේ? ඔබට හිතුණාද මේ හිතක් ඇත්තටම නංගි කියලා එහෙම නැහැ මේ මේ කයක් ඇතුලේ හිතක් මේ තියෙන්නේ මෙතනත් හිතක් මේ තියෙන්නේ නමුත් අපි සම්මුතියෙන් ඉතින් අයියා නංගි කියලා කියාගමු. ඔබට කවදාකවත් එහෙම හිතුණාද? හොඳ කල්පනා කළ බලන්න. ඔබට කවදාකවත් තේරුණාද මෙන්න මේ සම්මුතිය එකක් පරමාර්ථ එකක් කියලා? ද නැත්තම් පින්දුනේ ඉපදිච්ච දවසේ නම් අම්මා තාත්තා අයියා නංගි අක්කා මල්ලි අල්ලපු ගෙදරයි මෙහා ගෙදරයි එහා ගෙදරයි ඔය ඔබ මේ දකින සම්මුති ලෝකයේ පිංගුතුනේ ඔබට පරමාර්ථය වෙලා තිබෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ දකින දේ ඇත්තමයි. මේ ඉන්න අය මේ ඔක්කොම ඇත්තමයි. මේ මේගොල්ලෝ තමයි මේ ඉන්නේ. මේ මමත් ඉන්නවා අනික් කෑත් ඉන්නවා අපි ඔක්කොම ඉන්නවා. මේකම තමයි ඇත්ත. කවදාකවත් ඔබට පරමාර්ථය ඔයිට වඩා වෙනස් කියලා හැඟිලා තිබ්බද? බනහනකම් මේ පරමාර්ථය වෙනස් කියලා හැඟිලා තිබුණ නැති හේතුව තමයි ඔබට තේරුණ එක දෙයක් තියෙනවා. ඔය සම්මුතියම තමයි පරමාර්ථය කියලා. ඒ ගැන ඔබ පරමාර්ථය දැකලා තිබ්බ නැහැ. නමුත් දැන් මම මේ කියන ටික අපිට යම් පමණකින් හරි තේරෙනවා නම් පින්වතුනි ඔබට වැටහෙන පටන් ගන්න ඇති මේ සම්මුති ලෝකයේ එකක්. නමුත් ඇත්තටම වෙන එකක් මේ. ඔන්න ඔය කාරණාව බලන්න ඔබට ඔළුවට ගිහිල්ලා තියෙන කියලා. ඇයි ඔහොම හැංගෙන්නේ කියලා අපි හින්සරේ කතා කරමු ඉස්සරහට යද්දී. නමුත් ඔබට දැන් වැටහෙනවද තියෙන ඔය තනිකර හැංගීමක් විතරයි කියලා. ඔය හිතකට හිතෙන දෙයක්. දැන් ආදරය කියලා කියන්නේ මොකද්ද? අතින් අල්ලන්න පුළුවන් දෙයක්ද? කටින් කාලා බලන්න පුළුවන් දෙයක්ද? ඇස් දෙකෙන් දකින්න පුළුවන් දෙයක්ද? නායර තියලා හිමින්න පුළුවන් දෙයක්ද? දිවර තියලා රහ බලන්න පුළුවන් එකක්ද? බෑ. ඒ කියන්නේ පින්තුනි ආදරය කියලා කියන්නේ හිතට හැඟෙන දෙයක් විතරයි නේද? මේ පංචේන්ද්‍රිය ගෝචර දෙයක් නෙමෙයි ආදරය කියලා කියන්නේ. අතින් අල්ලගෙන එකට ආදරය කියන්න බෑ. මරන්නත් එක්කම ගෙන පින් අතින් අල්ලගෙන. එහෙනම් තනිකර හිතට හැඟෙන හැඟීමක් නේද? ඔබ කල්පනා කරලා බලන්න ඔබ යම් ජීවිතයේ යම් කිසි දවසක කවුරු හරි ගැන ආදරයක් හැඟුණා නම් දැන් ඔබට තේරෙනවා හැඟීමක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ දැන්. ඔන්න ඔය වගේ හැඟීමක් නෙමෙයිද පින්වතුනි ඔබට ඔය සම්මුති ලෝකයේ ඔබ දකින්න දේවල් අර නංගි කියන ඔබට හැඟීමක් නෙමෙයිද? ඔය හිතෙන් මං අහන්නේ මේ වෙලාවේ හටගත්ත හිතෙන් මම අහන්නේ. මොකද මේ වෙලාවේ හටගත්ත හිතෙන් විතරේ මට අහන්න පුළුවා. ඇයි මේ වෙලාවේ හිත විතරනේ මේ වෙලාවේ තියෙන්නේ. මීට කලින් තිබ්බ හිත පින්තුනේ දැන් නැහනේ. මීට පස්සේ තියෙන හිත තාම ඇවිල්ලා නැහනේ. එහෙනම් මේ ප්‍රශ්නේ මට අහන්න පුළුවන් මේ වෙලාවේ තියෙන හිතෙන් විතරයි. ඒතර ඔබට ප්‍රශ්නයක් කියන්න පුළුවන්. ඉතින් කොහොමද අපි හඳුන්නේ මට මේ ඔබ වහන්සේ ওই ප්‍රශ්නේ අහද්දිම හිත ගොඩාක් ගිහිල්ලා ඉවරයි. කොහොමද ඒතර මම ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ? හරි. ඒකට හේතුව ඔය උදා වෙන හැම හිතකටම පුළුවන් පින්තුනේ මතකෙට යන්න. නාමගත වලට මතක ගබඩාවට හිතක් නෑර ගිහිල්ලා මේ වාක්‍ය පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසන් වෙන වෙලාව දක්වා කියපු වචන ටික ඔක්කොම එකට පෙළ ගැස්ව ගන්න පුළුවන් හැකියාව හිතට තියෙනවා. ඔහොම කම්පියුටරයක් වෙන කොහෙවත් ලෝකෙ කොහෙවත් නැහැ පින්වතුනි. ওই තරම් දක්ෂ එකක්. ඒකයි සමහර මේ දේශනාව පටන් ගන්නකොට කියපු ටිකත් ඔබට දැන් මතකයි. ඒක මහා අද්විතීය පුදුමාකාර විදිහට ආශ්චර්යවත් පින්කතනි යාන්ත්‍රයක් ඔය හිත කියලා කියන්නේ. පුදුම දේවල් ඔය හිතට කරන්න පුළුවන්. ඒ අතර එකක් තියෙනවා. ඔබට හඟවන්න පුළුවන් පිඳින ඔබ අයියා කියලා. දාන හිතට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඔබට හඟවලා දෙනවා පිඳින ඔබ සිරිපාල කියලා. නමුත් ඔබට තේරෙනව නේද හිතකට බෑ කියලා සිරිපාල කියලා හිතෙන්. හිතෙන නෙමෙයි. ඒක ඇත්තක් වෙන්න බෑ නේද? මං හිත දෙකක් ඔබට පෙන්වුවොත් දැන් ඔබ දන්නවනේ ඇහැයි රූපයයි ගැටනම් හිතක් උදා වෙනවා. හරි? දැන් මෙන්න මේ වටත් තකිද ඔබට හිතක් උදා වුණානේ. අපි ආන්ගේ හිත පොඩ්ඩක් ගම් පැත්තකින්. ඊට පස්සේ කනයි ශබ්දයයි ගැටනම් හිතක් උදා වුණා. ඔන්න දැන් කනයි ශබ්දයයි ගැටනවා. හිතක් උදා වුණා. ඔය හිත දෙක දෙපැත්තෙන් තියෙමු. දැන් මට කියන්න කොයි එකද සිරිපාල කියලා? හිත දෙකක් තියෙනවා කොයි එකද සිරිපාල? නුඹට තේරෙන්නේ ප්‍රශ්නේ කිසිම තේරුමක් නැහැ කියලා. ඇයි ඒ? සිරිපාලක් හැදුනේ කොහෙන්ද? ඇහැයි රූපයයි ගැටුනේ. ඇහැයි රූපයයි ගැටුණා මොකද හැදෙන්නේ? චක්කු විඥාණය. හෙවත් ඒ රූපය පෙනුණා පින්වතුනි. කනයි රූප කනයි ශබ්දයයි ගැටුණාම හැදුනේ සෝත විඥාණය. හෙවත් ඒ ශබ්දය ඇසුණා. සිරිපාල කොහෙන්ද ආවේ? හැබැයි පේන්නේ කාටද කියලා මං අහුවොත් ඔබට ටග්ගල උත්තරයක් එනව නේද? පේන්නේ මට මං සිරිපාල කියලා. ඇහුනෙත් මට මං සිරිපාල කියලා. මට හිත් දෙක අරන් පෙන්නන කොයි සිරිපාල කොයි කියලාද කියලා ඔකේ කොතනද සිරිපාල එකතුනේ ඇහැ රූපය නොකරපු කොටසක් පෙන්වදෙන හිතට වෙලා තියෙනව නේද කන සහ ශබ්දය නොකරපු කොටසක් ඒ හිතට වෙලා තියෙනව නේද ඒක මම මෙන්න මේ උපමාවකින් කියන්න. හිතන්න. දරුවෙක් උපදිනවා. දෙමාපිය දෙන්නෙක්ට. දෙමාපියන්ගෙත් කෙස් අපිටම කළුයි. දරුවගෙත් කෙස් කළුයි. හැබැයි ඒ දරුවා කොණ්ඩේ පාට කරගන්නවා. අපි සුදු පාට කරගන්නවා කියලා. දැන් ඒ දරුවගේ කේස් සුදු පාටයි. ඔබ දන්නේ නැහැ මේ දරුවගේ කේස් පාට කරගෙන කියලා. හරි දැන් මම ට්විටර් කලින් කිව්වා නම් ඒක අමතක කරන්නකෝ. දරුවගේ කේස් සුදු පාටයි. අම්මයි තාත්තයි දිහා බැලලා ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද අහන්න. ඒ දරුවා කියනවා මේ මගේ අම්මා. මේ මගේ තාත්තා. දරුවගේ කේස් තනි කර සුදුයි. තරුණ දරුවෙක්. එතකොට අම්මයි තාත්තයි ඉන්නවා පිළි දෙන්නගෙම කේස් කළුම කළුයි. ඔබට එන්නේ නැද ප්‍රශ්නයක්? මොකක්ද එන්නේ ප්‍රශ්නේ? අම්මගෙත් කේස් සුදුයි නං සමහෙන්. අම්මගෙත් කේස් කළුයි නං. තාත්තගෙත් කේස් කළුයි නං. මේ දරුවගේ කේස් සුදු උනේ කොහොමද? කළුයි කළුයි කළු වෙන්න එපැයි. ඔබට එහෙම එහෙම එන්නේ නැද නිය හැංගීමක් එහෙම වෙන්නේ කොහොමද ඒක වෙන්නේ විදිහක් නැහැ නේ ඊට පස්සේ හොයලා බැලින්නම් පින්නේ දරුවා කේස් පාට කරගෙන දැන් හරි කළු කේස් පාට කරගත්තා දැන් ඔබට ඒ උපමාව තේරුණාද එහෙනම් දැන් එහෙනම් තේරුම් ගන්න මෙන්න මේක ඇල්ල ඇහැයි රූපයයි ගැටුණා ඒ ගැටිච්ච රූපය කුමක්ද කියලා හඳුනා ගන්න පින්විතින හිතක් පහළ වුණා ඒ පහළ වෙච්ච හිතේ ඇහැ සම්බන්ධයෙන් සහ රූපය සම්බන්ධයෙන් යම් හැඟීමක් තිබරක් ප්‍රශ්නයක් නැහැනේ. මොකද අම්මයි තාත්තා ඒ දෙන්නනේ. එහෙනම් රූපය ගැන දැන හැඳිනීමක් ඒ හිතේ තිබ්බට කමක් නැහැ. නේද? ඇහැ ගැන දැන හැඳිනීමක් හිතේ තිබ්බට කමක් නැහැ. මොකද අම්මයි තාත්තායි දෙන්නනේ. තේරුණුදනේ? ඒ හිතට හිතනවා එයා සිරිපාල කියලා. එක කොහෙන්ද ඉතින් අම්මගෙත් කළු කෙස් නම් තාත්තගෙත් කළු කෙස් නම් පුතාගේ කොහොමද සුදු කෙස් තියෙන්නේ සුදු කෙස් තියෙනවා කියලා කියන්නේ පින්දින අනිවාර්යෙන් කළු කෙස් එක ඉපදිලා ඊට පස්සේ කෙස් පාට කරගෙන නේ නැත්තම් ලෙඩක් මොකද අසනීපයක් ඇත්ත මෙහෙම අසනීප තියෙනවනේ පින්වතුනි. කෙස් සුදුයි. අසනීපය. එහෙනම් දැන් මට කියන්න ඔබ. ඇහැයි රූපය ගැටුණා. චක්කු විඤ්ඤාණයක් උදා වුණා. ඒ චක්කු විඤ්ඤාණෙත් හිතෙනවා. මං සිරිපාලකේ. අසනීපයක් නෙමෙයි. ලෙඩක් නෙමෙයිද? කනයි ශබ්දය ඇහුණා. ගැටුණා. ඒ හිත කුදා වුණා. හරිනම් ඒ හිතට පින්වතුනේ එකම එක කාර්යය තියෙන්නේ. ඒ ගැටිච්ච ශබ්දය මොකක්ද කියලා හඳුනගන්න. වැඩිම උනොත් ඒක කණෙන් ආව කියලා කියුණාට කමක් නැහැ. ඇයි? දෙන්න එක්කෙනෙක්නේ. හැබැයි ඒ හිතට පින්වතුනේ හිතනවා සිරිපාල මං කියලා. ඉතින් එහෙම උනේ කොහොමද? ලෙඩක් වෙන්න ඕනද නැද්ද? නැත්තම් පාට කළා. ඒ කියන්නේ විකෘති කළා. කොටිම විකෘතියක්. ඕක නෙමෙයිද කාරණාව? ඒ ලෙඩේ හැදුනේ කොහොමද? ලෙඩේ ගැන විස්තර අපි පස්සේ කතා කරමු. නමුත් ඔබ දැන් පිළිගන්නවා දෙන්නේ ඒක ලෙඩක් කියලා. එහෙම වෙන්න බෑ කියලා. යථාර්ථය නම් ඒක වෙන්න බැරි බව තේරෙනවද? ප්‍රകൃතිය ඒක වෙන්න බැරි බව. එහෙනම් ওই විකෘතියක් කියලා ඔබ පිළිගන්නවද පින්වතුනි? මොකද ඉස්සෙල්ලා ඔබ ලෙඩේ විදිහ නඳුනගන්න එපා දොස්තර ගාවට එක්කන් යන්න කලින්. ඔබට උදේ ඉඳන් රෑ වෙනකන් ලේ වමන යනවා. අපි ඔබට කියනවා යම් බෙහෙත් ටිකක් ගන්න. ඒ මොකටද? ලේ වමන යන නිසා. මේ හැටි. ඔබ එක්කන් ගිහලා වැඩක් තියෙයි දොස්තර ගාවට. එනයි ඉස්සෙල්ලා ලෙඩේ නඳුනගන්න එපා. ඒකයි මම මේ දිගින් දිගටම ඉදින් ඔබට ලෙඩේ හැටි පෙන්වන්නේ. ලෙඩේ බෙහෙත් කරමු තව ඩිංගකින්. තමාට ලබන සතිය. තමාට ඊට පස්සේ සතිය. තව මාසෙකින්. තවන්න අපි ඉස්සෙල්ලා ලෙඩේ අඳුනගමු. මොකද ඔබ ලෙඩේ අඳුනගත්තා නම් පින්දින ඊට පස්සේ ඔබට පුදුම පිපාසයක් ඇති වෙනවා මේ ලෙඩේ හොඳ කරගන්න. පුදුම බඩගින්නක් ඇති වෙනවා පින්දින මේ ලෙඩේ හොඳ කරගන්න. ඔබ නිින්ද යන්නේ ඊට පස්සේ. ඔබේ ඉහ ගිනි ගන්න පටන් ගන්නවා ඊට පස්සේ. ආන්ගේ ඉහේ හට ගන්න ගින්න නිවා ගන්නේ යම්සේද? ඔබට ඕන වෙනවා පින්තුනේ ප්‍රශ්න විසඳ ගන්න. මොකද ඔබටම තේරෙනවා ඔබට පිස්සු කියලා. මං ඉස්සලා මේ පිස්සුවට බෙහෙත් දෙන්න කලින් ඔබව එකඟ කරගන්න ඕනේ ඔබට පිස්සු කියලා. හැබැයි මේක ලෝක සම්මතයේ පිස්සුව නෙමෙයි. ලෝක සම්මතයේ පින්තුනේ ඔබ කවුරු පිස්සු නැහැ. ලෝක සම්මතයේ ඔබ හැමෝම බොහොම වැදගත් විදිහට ජීවත් වෙන සමාජයේ තාන්න මාන නිලතල දරන හොඳ පවුලක් විදිහට කටයුතු කරන රටේ බොහොම වැදගත් පුරවැසියෙක්. හැබැයි ඔහොම හිතෙන්නේ කාටද? මං රටේ බොහොම වැදගත් පුරවැසියෙක්. කවුද කියන්නේ? හිතක්? මගේ හිත උදා වුණේ ඇහැ රූපේ ගැටිලා. ඒ හිත කියනවා මම මේ රටේ බොහොම වැදගත් පුරවැසියෙක්. ඔය හිතට කවුද පුරවැසියෙක්ම දුන්නේ? මොන පුරවැසියෙක්ද ඔය හිත? ඔය හිතට හිතනවා නේද කියන්නේ එක එක ಜಾති විකාර. තේරෙනවද මේ දවසක් ඇහුවේ? ඔබ හඳුනනවා මං වෛද්‍යවරයෙක් කියලා. කවුද ඔය කියන්නේ කවුද? ඔය හිත පින්තුනි වෛද්‍යවරයෙක් කියන අවුරුදු පහක් මෙඩිකල් කොලෙජ් යන්න ඕනේ. ආ ඔය හිත ගියාද අවුරුදු පහක් මෙඩිකල් කොලෙජ්? එහෙනම් ඔය එක හිත කරවත් පින්තුනි සුදුසුකම් නැහැ නේද මං වෛද්‍යවරයෙක් කියලා කියන්නේ? ඇත්ත කතා කරන්න. අවුරුදු පහක් වෛද්‍ය විද්‍යාලයට යන්න ඕන නම් වෛද්‍යවරයෙක් වෙන්න අවම වශයෙන් පින්වදනේ මට ඔය හිත මට පෙන්වන්න අවුරුදු පහක් වෛද්‍ය විද්‍යාලෙ ගියා කියලා. මේ දැන් හටගත්ත හිත. ගියාද? නෑ. හැබැයි කියනවා නේද මම වෛද්‍යවරයෙක් කියලා. මොන බොරුද පින්වදනේ ඔය? ගුරුවරයෙක් වෙන ගුරු විද්‍යාලයට යන්න ඕන. ගියාද? ගියාද? ඉංජිනේරු එක නව මාසෙ නරුදු තුනක් විශ්වවිද්‍යාලය යනවනේ ගියාද? ගියාද? දැන් ඔබට තේරෙනවද මේ ඔය හිතට පිස්සු කියලා? ඔය හිත විකාරයක් ඔය කියවන්න කියලා. හැබැයි ඔබට පින්වදෙනි මෙච්චර කාලයක් මම මේ කියනකම් හෝ මේ ටික ඔබ කොහෙන් හරි අහගන්නකම් පින්වදෙනි ඔබට ඔම හිතුන්නේ නැහැ නේද ඔහෙම හිතන එක වැරදි කියලා? ඔය හිතන එක හරිම කියලා හිතුණා නේද? ඒක මම ඔබෙන් අහන්නේ පොඩි කාලේ ඉඳන් පින්වදෙනි මේ වෙනකම් මේ දහමක් අහනකම් ඔබ මේ කියනක මම දේශනා කරන වෙලාවක හෝ වෙන කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් හෝ කොහෙන් හරි අහගන්නකම් පින්වදෙනි ඔබට කවදාකවත් හිතුන්නේ නැහැ නේද ඔබට මේ හැඟෙන සම්මුතිය සම්මුතියක් පමණයි ඒ පරමාර්ථය නොවේ කියලා. ඔබ ජීවත් වුනේම පින්වතුනි සම්මුතිය තුල නේද? ඒ කියන්නේ ඔබේ අවබෝධයම සම්මුතිය වෙලා තිබෙන්නේ නැද්ද? ඒ නිසා නෙමේද ඔබේ හිත රිදුනේ? ආ හිතන ඔබ මහාචාර්යවරයෙක්. දැන් එහෙම මිනිස්සු ඉන්නේ පින්වතුනි. එයා ප්‍රොෆෙසර් කෙනෙක්. කවුරැයි කතා කරොත් නම කියලා? sorry මට කතා කරනවා නම් මම ප්‍රොෆෙසර් කියලා කතා කරන්න. කවුද කියන්නේ? දැන් සමහර මිනිස්සු ඉන්නේ පින්වතුනි. එයා වෛද්‍ය වෘත්තියේ යෙදෙන කෙනෙක්. එයා නම ලියන්නේ ડોක්ටර් කියලා. දැන් ආචාර්ය උපාධිය ලබාගත් කෙනාටත් ડોක්ටර්. වෛද්‍ය විද්‍යාලයට ගිහපු කෙනාටත් ડોක්ටර්. මට තියෙන ප්‍රශ්නේ පින්වතුනි ඇයි ඒ අය විතරක් තමන්ගේ වෘත්තිය ඉස්සරහට දාලා නම ලියන්නේ කියලා? ඉතින් පොල් කඩන මනුස්සයත් එහෙම ලියන්න එපා. හැබැයි ડોක්ටර් කියන්නේ නැතුව නම ලියලා තිබ්බොත් එහෙම. මම ගොඩක් يعني අපේ රටවල මම දකින්න දෙයක් මේක. ඔබ සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ට ડોක්ටර් කියන්නේ නැතුව කතා කරලා බලන්න. මිස්ටර් කියලා. මේ මිස්ටර් මිස්ටර් නෙමෙයි ඇයිසෙ මං ડોක්ටර්. කවුද කියන්නේ? නම් පොල් කඩන මනුස්සය කවදාකවත් ඔය කතාවක් කියන්නේ නැහැ නේද? මිස්ටර් මිස්ටර් නේ මම පොල් කඩන්න. එහෙම කියන්නේ නැහැ. හැබැයි ડોක්ටර් වුණාට පස්සේ පින්වතුනි ඔළුවට යනව නේද මං ડોක්ටර්මයි කියලා. ડોක්ටර් ඔළුවට යනව. සත්‍ය ડોක්ටර් යනව. ඒකයි වෙන්නේ. මං අහන්න බින්නේ කවුද ඒ ඉල්ලීම කරන්නේ? ඔන්න හිත රිදුන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔබට කියන්න පුළුවන් ඉතින් ඒ සම්මුතිය අපේ අහන්න බින්නේ සම්මුතිය මං දැනගෙන හිටියේ ඒ සම්මුතිය තමයි පරමාර්ථය නෙමෙයි කියලා මං දැනගෙන හිටියේ. හිත රිදුනේ එහෙනම්. හිත රිදෙන්න බෑනේ එහෙනම්. සම්මුතිය කියලා කියන රංගපෑමක්. පින්නේ නළුවෙක්ට රංගපාන එයාගේ ජවනිකාව අවසන් කරාට පස්සේ ඩිරෙක්ටර් මහත්තයා කට් 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 කිව්වට පස්සේ එයා නළුව රංගපාන වෙලාවේ එයා සෝමපාල නම් පින්වතුනි එයා ස්ටේජ් එකෙන් බිමට බැස්සට පස්සේ ඒ මනුස්සයාට සෝමපාල කිව්වේ නැහැ කියලා. ඒ මනුස්සයාට තරහ වෙන විදියක් තියෙනවද? එහෙනම් එයා නළුකම තියලා නෙමෙයි වැහලා තියෙන වේදිකාවෙන්. එහෙනම් වේදිකාවෙන් බහින වෙලාවට එයා තාම නළුවා. ඒ කියන්නේ එයා එයාගේ ඒක ජීවිතේ කරගෙන. එහෙම එකක් නෙමෙයිද එහෙනම්? හිත රිදුනේ කොහොමද? ඇයි ඔබට හිතුනේ ඔබ ඔබේ නම කියන කලින් ඒක ඉස්සරහට දාන්න ඕනේ කියලා? සම්මුතියට එහා ගියපු දෙයක් පින්දුන ඔබ සත්‍ය කරගෙන නැද්ද? ඔබේ ජීවිතේ කොටසක් වෙලා නැද්ද ඒක? ඔබට හිතනවා නේද ඔබ තැනකට ගියාට පස්සේ ඔබට පිරිස ගරු කරන්න ඕනේ කියලා? සම්මුතිය නිසාමද? සම්මුතිය නිසා නම් ගරු නොකල හිටියා කියලා ඔබට හිත රිදෙන්න බෑ. තරහ යන්න බෑ. හැබැයි වෙලා නැද්ද? අහලා නැද්ද තමුසේ කවුද මට එහෙම කතා කරන්නේ? මං කවුරු කියලා හිතන් ඉන්නේ? මටත් තියෙන ප්‍රශ්නේ ඒක තමයි. කවුරු කියලාද හිතන් ඉන්නේ කියලා. ඇතර මේ මනුස්සයා අනිත් පැත්තට කියන්නේ ඒක තමයි මහත්මයා මාත් මේ දන්නේ. කවුද කියලා තමුසේ හිතන් ඉන්නේ? මේ හිතක් නේද ප්‍රශ්නේ අහන්නේ? මේ හිතක් අහනවා මං කවුරු කියලාද තමයි හිතන් ඉන්නේ කියලා. මේ උත්තරේ දෙන්නේ මොකක්ද? හිතක්. ඒක තමයි හරි උත්තරේ. නමුත් ඒ හිතේ ප්‍රශ්නේ අහන්නෙම පින්වතුනි මං හිතක් කියලා පිළි අරගෙන නෙමෙයි නේද? අයිස මං කවුරු කියලා හිතන් ඉන්නේ? මං මේ කම්පැනි එකේ ඩිරෙක්ටර්. නැගිටිනා මං එනකොට. කෝ සැලුට් එක. ඇයි මේ තරහා ගිලා ඉන්නේ? සම්මුතිය සම්මුතිය විදිහට පිළි අරගෙනද? පරමාර්ථය අවබෝධ කරගෙන. නෑ පිළිනේ ඔක්කොම පටලවගෙන. ද අපිට පිළිගන්න වෙනවද නැද්ද? පිස්සු නෙමෙයි හොඳටම පිස්සු කියලා. ඒකයි පිළිනේ මං කියන්නේ අර පිස්සන් කොටු ඉන්න පිස්සුන්ට විතරද පිස්සු? මේ හිතක් කතා කරලා කියනවා පෙන්වතුනි මම මේ කම්පැනි එකේ ලොක්කා කියලා. මේ දැන් ඉපදුනේ. ඒ කම්පැනි එකේ ලොක්කා වෙන්න පෙන්වතුනි අවුරුදු 10ක් සේවා කාලය තියෙන උණු කම්පැනි එකේ. අමමට කියන ওই හිත අවුරුදු 10ක් සේවා කාලය තියනවාද? අවුරුදු 10ක් තියා පෙන්වතුනි චිත්තක්ෂණ 10ක්වත් ওই හිත තිබ්බේ නැහැ. මේ දැන් ඉපදුනේ මේ කියලා ඉවර කරන්න කලින් මැරිලා ගිහින් ඉවරයි. දැන් ওই නම් ওই හිතක ජීවත් වෙනවද? හිතක තමයි ජීවත් වෙන්නේ. ඇත්තම කතාව. හැබැයි ওই හිතට හිතෙනවා පින්නතුනි මහා විකාරයක්. ඒ තමයි මේ ඔක්කොම මං තමයි මේ කරන්නේ. ඒ කියන්නේ හිතක ජීවත් වුණාට පින්නතුනි ওই හිතක් හිතක් ගානේ පිස්සු හැදෙනවා. හිතක් හිතක් ගානේ හැදෙන පිස්සුවට හිතෙනවා එදත් හිටියේ මං, අදත් ඉන්නේ මං, හෙටත් ඉන්නේ මං. මේ ඔක්කොම එක්කෙනෙක්. හිතකට ඔහම හිතෙන්න බෑ නේද හරිනා? ඒ හිතට කලින් හිතෙත් හිටියේ ඒ හිතමයි කියලා හිතකට හිතෙන්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න බෑනේ ප්‍රශ්නෙට. මේ දැන් හටගත්ත හිතට කලින් හිතේ හිටියෙත් ඒ හිතමයි කියලා මේ හිතට හිතෙන්න පුළුවන්ද? නමුත් එහෙම හිතෙනවනේ. වැරදි නැද්ද ඒක? මං කියන්නේ වෙන තැන් වලදී ඔබ ඔබට කතා කරනවා. හිතන ඔබ තැනකට ගියා. කෝර කැම් මේසෙක ගාව වාඩි වුණා කන්න. ඒ කන්න බොන ලෑස්තියි මිනිස්සෙක් එනවා එතනට. ඇයලා කියනවා මේ බලනක හැඩි වෙලා නැහැ හැමතැනම කෑම දාලා. ඔබ කියන්නේ මම නෙමෙයි මම මේ දැන් ආවේ. මේ මං එනකොට මෙහෙම නෑ නෑ එහෙම වෙන්න බෑ මේ ඔයා තමයි මේ ඔක්කොම කළේ නෑ මං නෙමෙයි මං මේ දැන් ආවේ මං නෙමෙයි මේවා හැදි කරේ ඔබ ටක් ගාලා ඒ වෙලාවට නම් පින්වතුනි කට අරිනව නේද මේ මම දැනුයි ආ මේ ඉස්සලා ආපු කෙනා මේ ටික කරේ මම නෙමෙයි මේ හැදි කළා තියෙන්නේ මේ කලින් ආපු මනසේ මේ මම මේ දැන් ආවේ හැබැයි ඔය හිත මොකද්ද කියන්නේ ඔය හිත පින්වතුනි කොච්චර කෑදරයිද කියනවා නම් ඔයිට කලින් හිත කරපු දේවලුත් ඔය හිත කරාලු ඔයිට පස්සේ කරන්න ඉන්න තේවලුත් ඔය හිතලු කරන්නේ. දෙයෝ සාකේ නෙමෙයිද බින්දුනේ ඔබට. බාන මොනතරම් විකාරයක්ද ඔය කියවන්නේ කියලා. දැන් ඔබට තේරෙනවද ඔය හිතට හොඳට ඕම ලෙඩ වෙලා කියලා ඔය හිත තනිකර රෝගාතුර වෙලා තියෙන ඔය හිතට පිස්සු. පිස්සු හැදුනේ කොහොමද කියලා අපි කතා කරමු. එතකොට පිස්සු හොඳ කරගන්නේ කොහොමද කියලාද ඔබට තේරෙයි බින්දුනේ. නමුත් ඔබ ඉස්සලම් තේරුම් ගන්න ඕන ඔබට පිස්සු කියලා. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ පින්තුනේ මේ ලෝකින දක්ෂම මනෝවෛද්‍යවරයා නම් මනෝවෛද්‍යවරු ඉන්නේ මානසික ලෙඩවලට බෙහෙත් කරන්න. එහෙනම් ඔබ පිස්සු කියලා පිළිගත්තොත් විතරයි පින්තුනේ තථාගතයන් වහන්සේගේ සරණමට ලබා ගන්න පුළුවන්. මම පැවිදුනේ පින්තුනේ මගේ පිස්සු හොඳ කරගන්න. ඔබ ලෑස්තිද පිළිගන්න ඔබට පිස්සු කියලා? මේ අපහස කරන්න කියන නෙමෙයි. ඔබට පිස්සු කියලා. මානසික රෝගයක් තියෙනවා, මානසික විකෘතියක් තියෙනවා. අපි ඒකට පිස්සු කියන වචනේ සාමාන්‍යයෙන් සම්මතේ පාවිච්චි කරනවා. ඒකයි මම මේ කියන්නේ. ඔබට පිස්සු කියලා පිළිගන්න ලැස්තිද? ද එහෙම නැත්නම් පින්නකට හොඳටම පිස්සුද පිස්සු කියලා පිළිගන්න ලෑස්ති නැති තරක් පිස්සන් කොට වෙන පිස්සෝ පිළිගන්න ලෑස්ති නැහැ නේ අර පිස්සු කියලා මම මේ විවිධ පැතිකඩ වල අවශ්‍ය ඔබට පෙන්වන්න ඉතින් උතනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි අඳුන ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ අඳුන ගන්න මම ඔබට ඒ ප්‍රශ්නේ නිසා හටගන්න රෝග ලක්ෂණ නැත්නම් මේ රෝගේ නිසා හටගන්න රෝග ලක්ෂණ මේ ඔබට මම මේ මතු කර කර පෙන්වන්නේ. මොකද ඔබ රෝග ලක්ෂණ දැක්කහම පිළිගන්න සිද්ධ වෙනවා රෝගයක් තියෙනවා කියලා. කහිනවනම්, උණනම්, ලේවමන යනවනම්, බඩ යනවනම් පිළිගන්න සිද්ධ වෙනවා ඔබට ලෙඩක් තියෙනවා කියලා. රෝග ලක්ෂණ එකක්වත් නැතිකොට මම ඔබට ඔප්පු කරන්න බෑනේ ඔබට ලෙලක් තියෙනවා කියලා. ඒකයි මම මේ රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ. ඔබ යම් මොහොතක පිළිගත්තොත් ඇත්ත නෙන්නම්. ඉතින් මෙහෙම හිතෙන්න බෑනේ හරිනම්. මේ තනිකර විකාරයක්. මේ හිතකර කොහොමද මේ හිතෙන්නේ? මේ දැන් උදා වෙච්ච හිතර කොහොමද හිතෙන්නේ මං අයියා කියලා? මේ දැන් උදා වෙච්ච හිතර කොහොමද හිතෙන්නේ මට අවුරුදු 45යි කියලා? මේ දැන් උදා වෙච්ච හිතර කොහොමද හිතෙන්නේ මං දොස්තර කෙනෙක් කියලා අවුරුදු 5 වෛද්‍ය විද්‍යාලේ ඉන්න පැය. මේ දැන් උදා වෙච්ච හිතර කොහොමද හිතෙන්නේ මං සිරිපාල කියලා? ඔය එකක්ව හිතෙන විදිහ නැහැනේ මේ දැන් උදා වෙච්ච හිතර. හැබැයි හිතෙනවානේ. හිතන විතරක් නෙමෙයි හැඟෙනවානේ. ඒක ඇත්තක්ම කියලා හැඟෙනවානේ. කොහොමද එහෙම වෙන්නේ? ඔන්න ඔතනට ඔබ ඇවිල්ලා ඉන්නවා නම් තින් උතනේ. ඒ කියන්නේ ඔබ ලෙඩක් තියෙනවා කියලා පිළිගත්තා. රෝග ලක්ෂණ දැකලා 11 මහා ගින්නත් පින්විතන ඔය රෝගෙම ලක්ෂණම තමයි. ඒවත් අපි ඉස්සරහට කතා කරමු. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පීහි විප්පයෝග අප්පීහි සම්පයෝග යම් පිච්ඡන්න ලබති. ඔය ඔක්කොමත් පින්විතනේ. ඔය ලෙඩේම රෝග තමයි. ඔය ලෙඩේම රෝග ලක්ෂණ. රාග, ද්වේෂ, මෝහ. ඔය ඔක්කොම පින්න ලෙඩේ රෝග ලක්ෂණ. ඔබ දන්නවනේ මේ ටික කොහෙන්ද ඔබ කලින් අහලා තියෙන්නේ කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පින්නතනි පටිච්ච සම්පද දේශනාවේ යම් තැනක ඉඳන් අහවල් දේ හැදුනොත් ඔන්න ඔය ටික ඔක්කොම හැදෙනවා කියලා තමයි බහලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ. එතනින් එහාට පත්‍ය කිව්වේ නැහැ නේ? පත්‍ය ශෝක පත්‍ය ව්‍යාධි එහෙම කිව්වේ නැහැ නේ පිටු. එහෙනම් ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඒ කියන්නේ ජාතිය හැදුනා නම් ආන් එතනින්දන් ඔය ඔක්කොම ලෙඩ ටික උරුමයි. අවිද්‍යාවෙන් නම් අරගෙන ආවේ පින්විතනේ ජාතිය හැදෙන හැටි පෙන්වන්න. ජාතිය හැදුනට පස්සේ වෙන ටික තමයි ඔය වැඩලි කරේ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය කියන ආකාරයට කෙලවරක් නැති දුක්ඛඳක්. දුකක් නෙමෙයි දුක්ඛඳක්. සමුදය වෙනවා. හට ගන්නවා. හැබැයි ඇහැ රූපය ගැටනේ චක්කු විඤ්ඤාණය උදා වෙන මිසක් දුක්ඛඳක් උදා වෙන නෙමෙයි. නමුත් ඇහැ රූපය ගැටලා තියෙන්නේ සිරිපාල කෙනෙක් හටගෙන තියෙනවා. දැන් ප්‍රශ්නයක් එනවනේ කොහොමද වුනේ කියලා. අනික වැඩේ කියන්නේ පිටින් ඇහැයි රූපය ගැටලා එක හිතකර සිරිපාල කියලා හිතනවා. තව හිතකර ඇහැයි රූපය ගැටලම ඒත් ඇහැයි රූපෙම තමයි. ඒ හිතර හිතනවා සෝමපාල කියලා. එහෙම කොහොමද වෙන්නේ? එහෙනම් එක්ක ඔක්කොටම හිතෙන්න ඕනේ සිරිපාල කියලා. අන්න එතකොට අපිට කල්පනා කරලා බලන්න පුළුවන් සමහරට ඇහෙත් දන්නේ නැහැ ඔක තිබ්බේ කියලා. නැත්නම් සමහර රූපෙත් දන්නේ නැහැ. නමුත් එහෙමත් නැහැනේ. හිතක් හිතක් ගානේ අහලා හොයලා බැලුවොත් පින්වතුනි, ඒ හැම හිතකම වෙනම කෙනෙක් හැදිලා තියෙනවා. වෙනම ප්‍රතිරූපයක්. හැබැයි ඔක්කොම කියනවා පෙනුණා. සිරිපාලට පෙනුණා, සෝමපාලට පෙනුණා, මහීපාලට පෙනුණා. දැක්ක. හැබැයි වෙච්ච සංසිද්ධිය මොකක්ද? ඇහැ රූපය ගැරුණේ. ඇහැ රූපේ නම් ගැරෙන චක්කු විඤ්ඤාණය උදා වෙන්න ඕන. එතනින් එහාට දෙයක් උදා වෙලා නම් පින්වතුනේ අපි තේරුම් ගන්න ඕනේ මේ ලෙඩක් නේ කියලා. ඔන්න ඔය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයිට කැති අදට. කල්පනා කරලා බලන්න පින් කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මේ කියපු ටික. මෙතනින් එහාට ඔබ හිතන්න යන්න ඕනේ දැනට. නමුත් මේ කියපු ටික පින් හොඳට ඔබේ ඇඟට දිරවන්න. නැත්තම් දිරව ගන්න. ඇයි ඒ? රෝග ලක්ෂණ ඔබ දකින තාක් කල් පින් කවදාකවත් ඔබ ලෙඩ බෙහෙත් දුන්නොත් ඔබ බොන්නේ නැහැ. ඒක ඔබ ගිහිද පැවිදිද කියලාවත් අදාළ නැහැ. කෙනෙක් නිවන කරගන්න ඕනේ කියලා හිතන්නේ පින්වතුනේ නිවන නොකර ගැනීමේ තියෙන ආදීනව දකිද්දි. ආන්ගේදර තමයි මට නිවන ඕනේ කියලා හොයන්න පටන් ගන්න. ඔබ කවදාකවත් පින්වතුනේ පැන්ඩෝල් පෙට්ටිය හෙව්වේ නැහැ නේද? බඩේ මරෝ කැදිච්ච වෙලාවේ. ඇයි? බඩේ මරෝට පැන්ඩෝල් නෙමෙයිනේ. යම් දවසක පින්දින ඔළුවේ කැක්කම කැදුනා නම් ආන් එදාටයි පැන්ඩෝල් පෙට්ටිය හෙව්වේ. අනේ වගේ. ඔබට හිතෙන තාක් කල්පෙන් උතනේ මේ ප්‍රශ්නය මේ දුක කියලා කියන්නේ මේ අනික් අය මට කරන දේවල් නිසා වෙන දෙයක් නේ. අනික් අයනේ මගේ සතුට උදුරගන්නේ. අනික් අයනේ මට දුක දෙන්නේ. අනික් අයනේ මාව කේන්ති ගස්සන්නේ. අනික් අය නිසානේ මට කාමය ඇති වෙන්නේ. මේ මිනිස්සු දැනගන්න එපා. ඇඟපත ඔක්කොම වහගෙන ඉන්න. මට නැත්තම් කාමය ඇති වෙනවානේ. හරි ප්‍රශ්නයනේ මේක. මිනිස්සු දැනගන්න එපා. හොඳට ඇඟපත වහගෙන යන්න. අනේ මිනිස්සු දැනගන්න එපා. මට හොඳට කතා කරන්න. ගරුසරු ඇතුව. නැත්තම් මට කේන්ති යනවානේ. මේ බලන්න අනිත් අය හැදිරෙන විදිහ. මේ අනිත් අයත් එක්ක බෑනේ මේ වැඩේ කරන්න. මේ අනිත් අය හරි කරදරයිනේ. කවදාකවත් වින්ද නොබට නිවනක් කරගන්න හම් වෙන්නේ නැහැ. ඇයි ඉතින් ගින්න තියෙන එක තැනක වතුර ගහන්නේ තව තැනකට. කවදද ගින්න නිවෙන්නේ? ඒක අපි මුලින්ම කිව්වේ ඇඟිල්ල හරව ගන්න කියලා තමන්ගේ පැත්තට. ඔය ඇඟිල්ල ලෝකයා දැසට හැල්ල තියෙන තාක් කල් පින්නේ කවදාකවත් නිවෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා ගින්න පැත්තට ඇඟිල්ල හරව ගන්න. එතකොට අන්න එතන නිවන්න පුළුවන්. ජොබ කිව්වොත් එහෙම ගින්න අන්න අත නරමනසය කරන දේ නිසායි මම ගිනි අරන් ඉන්නේ කියලා. අර තින්නේ ගින්න කියලා. එහෙනම් ඉතින් එතන තමයි නිවන්න තියෙන්නේ දැන්. ඔබ නිවෙන්නේ නැන්නේ. හැබැයි යම් දවසක මේ පැත්තට හරව ගත්තා නම් ඉතින් මෙන්න ගින්න කියලා. ආන් එදාට ඒ ගින්න නිවනවා. නිවෙන්න ඕනේ අභ්‍යන්තරේ නම් පින්වතුනේ අඩුතර මේකෙන් හරි තේරුම් ගන්න ප්‍රශ්නේ තියෙන තමන් ගාව කියලා අවබෝධ කරගන්න. තමන් තමන්ට චෝදනා කරගන්න කියලා තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. එහෙනම් හොඳට පින්නේ මේ කියපු කරුණු ගැන ඔබ කල්පනා කරලා බලන්න. විවිධ විදිහට මම ඔබට උදාහරණ දෙදී පෙන්නවා විවිධ පැතිකඩ ඔස්සේ ඔය හිතන දේ ඇත්තක් වෙන්න බෑ කියලා. දැන් මේ ටික අහගත්ත කියලා ඔබට අදින් පස්සේ එහෙම හැංගෙන්නේ නැතුණා. එහෙම හැංගෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. හැංගෙයි. හැංගෙන්නේ නැතුණා කමක් නැහැ. හැංගෙනවා වගේ ඉන්න. ඒකයි මං කිව්වේ ඔබට ඔබ ගෙදර අයියා නම් වෙනවා කරුණාවෙන් ගෙදර අයියා වගේ ඉන්න. ඔබ හිතාගන්න එපා මං හිතක් විතරයි කියලා. ලෝක ප්‍රශ්නේ පින්දින ඊට පස්සේ අපි ගාවට නම් එන්න එපා. ඊට පස්සේ බෙහෙත් ඉල්ලගන්න. මොකද අපි කර කියන දේ හරියට කරන්න ඕනේ. නොකියන දේවල් කරන්න යන්න එපා. එහෙනම් ඔබ ගෙදර අයියා නම් ඔබ ගෙදර අයියා 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 විදිහට ඉන්න. ඔබ ගෙදර තාත්තා නම් ගෙදර තාත්තා තාත්තා විදිහට ඉන්න. මං හිතක් නේ. මං හදිම හිතක්. මං හිතක්. මං හිත. එහෙම හිතන් යන්න ඕනේ. මොකද මං හිතක් කියන එක තුලින් පිටින් වැරදි. ඒක ඔබට තේරුම් කරලා දෙන්න. මං හිතා කියන එක ඇතුළේ ඇත්ත කොයි බරුවකෝ දෙකම තියෙනවා. වැරදි. එහෙම වෙන්න බෑ. මේ අපි දැම්ම එතනට යන්න ඕනේ නැහැ. නමුත් මම මේ කියන දේ විතරක් කරන්නකෝ පින්වතුනේ. ඔබේ යහපත වෙනසයි මේ කියන්නේ. මං අපර කරුණු කීපයක් ඉදිරිපත් කරා. මෙන්න මේ වස්සේ හිතලා බලන්න කියලා. ඔහොම එකක් හැංගෙන එක සාමාන්‍යයිද කියලා. ඔය හැංගෙන එක හැදෙන එක ඔය හැංගෙන එක සාධාරණයිද කියලා. ඔය හැංගෙන එක යුක්තිසහගතයිද කියලා. පදනමක් තියනවාද කියලා. ඇහැ රූපේ නම් ගැටෙන්නේ. කොහොමද රූපේ පේන හිතට සිරිපාල කියලා හිතෙන්නේ? අන්න ඒක ප්‍රශ්නේ. ඔගෙන හිතන්න අපි ඉදිරි දේශනාවක තව ටික තව විස්තර කරගෙන තව පැහැදිලි කරගෙන කොටසින් කොටස අරගෙන පැහැදිලි කරගෙන යමු. කිසිම දෙයක කලබල වෙන්න එපා පින්වතුනි. මොකද කලබල වෙනවා කියලා කියන්නේ තාම මේක තේරුම් ගන්න නැහැ කියන එක. කලබල වෙන මොකද හිතක් මොකද කලබල වෙන්නේ? දැන් ඔබට බය මැරෙයි කියලා අවබෝධ කරගන්න කලින් මම මැරෙයි. ඒකද ඔබට බය? කවුද ඒ කියන්නේ? ඔය හිතට බය වෙන දෙයක් නැහැ නේද මැරෙයි කියලා. ඔය හිත ඉපදිලා ඉවරයි නේද? බය වෙන දෙයක් නැහැ නේද? කොහොමද ඔය හිත මැරිලා තව හිතක් උපදිනවා? ඊට පස්සේ ඒ හිත මැරලා තව හිතක් උපදිනවා. ඒ හිත මැරලා තව හිතක් උපදිනවා. මැරිලා හෙවත් වැය වෙලා ගිහිල්ලා. දැන් මොකද බය? කොහොමද මරණයට බය වෙන්නේ පින්වතුන් හිතක් නම් ඔබ? හිතක් තුල ජීවත් වෙන කෙනෙක් කවදාකවත් මරණයට බය වෙන විදිහක් නැහැ. මොකද ඒ හිත ජීවත් වෙලා ඉන්නේ. එහෙනම් ඇයි මැරෙන්න බය? ඒක මම කියන්නේ මෙතන ඔය ඔක්කොම ඔය ලෙඩේම රෝග ලක්ෂණ තමයි ඔය තියෙන්නේ. ඒකයි කියන්නේ කලබල වෙන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප් යන් ඉස්සරහට. මේ ඔක්කොම බින ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ ආරාමයට එන්න පටන් ගන්න තියෙන නිසා තමයි මෙතන මේ අපිට හීන්සරවට ඒකෙන් එක මේ පැහැදිලි කරලා දෙන්නේ. මෙච්චර කාලයක් මේවා ඔබට දේශනා කරේ නැහැ. හේතුව ඔබ විකරම ආරාමයට ඇවිල්ලා ඒවා ඔබට පැහැදිලි කරගන්න අවශ්‍ය කරන පරිසරේ නැතිකොට ඔබ වැරදි දෙයක් තේරුම් ගත්තොත් ඒක නිවැරදි කරගන්න අමාරු නිසා. නමුත් දැන් ඔබ ආරාමයට යනවා. කණ්ඩායම් විදිහට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා. ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනා මාලාවට සම්බන්ධ වෙනවා. එනිසා ඔබට හොඳ පරිසරයක් දැන් හැදිලා වෙලා තියෙනවා පින්විතනි. මේ කරුණු තේරුම් ගන්න. පුළුවන් තරම් තව පින් කරන්න. මොකද පුණ්‍ය ශක්තියෙන් තමයි ඔබට මේ අවබෝධයටපත් වෙන්නේ. නැත්නම් අහන් ඉන්න ටික කරන්න පුළුවන් වෙයි. ඒකත් පිනට තමයි අහන් ඉන්න පුළුවන්. හැබැයි අවබෝධය යන්නේ නැහැ පින්විතනි පුණ්‍ය ශක්තිය නැත්තම්. ඔබත් එක්ක ඉන්න අනික නිවනට යයි. ඔබ ඉතින් හැමදාම බණ ටික අහලා ඉඳි. තනි කරන් බින්නේ මේ පුණ්‍ය ශක්තිය මේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා ඔබ කරන දෙයක් නැහැ මෙතන. මේ පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. පුළුවන් තරම් කරන්න. නිවන අධිෂ්ඨාන කරගෙන පින් කරන්න. මේ අවබෝධය මට ලැබේවා. මේක වැටහේවා. මේ කියන සත්‍යය මට වැටහේවා. සත්‍යෙම වැටහේවා. සත්‍ය ගවේසි කියන අධිෂ්ඨානෙන් යුක්තව පින් කරන්න. අනික් කාටත් ඒ සත්‍ය අවබෝධ කරගන්න උදව් කරන්න. එතකොට ඔබටත් ඒක වැටහේ. දෙනදෙන් ලැබෙන. එනිසා ඔබට යම් දේශනාවක් ඔබට ඇහුනට පස්සේ ඔබට හිතනවා නම් මේ දේශනාව තුළින් මම යම් යමක් ගත්ත කියලා මගේ ජීවිතේට ඔබේ ජීවිතේ යම් ප්‍රශ්නයකට උදව්වක් ලැබුණා නම් යම් පිළිතුරක් ලැබුණා නම් පිළිතුරින් ඔබ ඒ දේ තව කෙනෙකුට දෙන්න. මොකද දෙන දේ ලැබෙන. දහම දුන්නොත් දහම ලැබෙනවා. අවබෝධය ලබා ගන්න උදව් කරොත් අවබෝධය ලබා ගන්න පුළුවන් වෙනවා. මම නිරන්තරයෙන්ම අපේ ආරාමයේ ස්වාමීන් වහන්සේලා උනන්දු කරනවා දේශනා කරන්න. මම විශ්වාස කරන මගේ ගුරුවරයා මට දුන්න ලොකුම දායාද පිංගුතුනේ ඒක. උන්වහන්සේ මට මතකයි මට පළවෙනි දවසේ දේශනාවක් කරන්න කියලා ආරාධනා කරපු අවස්ථාව. මං ගිහි කාලේ දේශනා කරන්න පටන් ගන්න කියලා කිව්වා. මේක දේශනා කරද්දි තමයි තව තව හොඳට තේරුම් ගන්න පටන් ගන්න කියලා. ඒ කියපු කතාව හරියටම හරි පිංගුතුනේ. මොකද දෙන ලැබෙන. මම ඔබේ බඩගින්න නිවෙත් මගේ බඩගින්න නිවෙනවා. හැබැයි මම ඔබට ධර්ම දානේ දුන්නා. එහෙනම් මට ධර්ම දානේ ලැබෙනවා. අවබෝධය ඔබේ ඇස්පාදවන්න මම උදව් කරොත් මගේ තැස් පෑදෙනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන සනාතනික ධර්ම. සත්‍ය. හැබැයි ඉතින් අවබෝධයෙන් තොරව දේශනා කරන්න යන්න එපා. නමුත් ඔබට පුළුවන් පෙන්නේ මේ ධර්ම දානේ රතහිත තියාගන්න. කොහොමද? ඔබට මේ දේශනාවෙන් යමක් ලැබුණා නම් තව කෙනෙක්ට දෙන්න. තවත් දේශනාවක ඔබට යමක් ලැබුණා නම් ඒ දෙ දෙන්න. ඔබ නිවිලා නිවන්. මොකක් හරි දේශනාවක් අහනකොට පස්සේ ඔබ හොඳටම පත් වුණා නම් පින්වතුනි තව කෙනෙක් දෙන්න යන්න එපා ඒක. එනිසා ඒ විදිහට කල්පනා කරලා කටයුතු කරගමු. හොඳයි. එහෙමනම් අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරලා අද දවසේ දේශනාව ඉදිරියට අවසන් කරමු. නොදෙරජම් කරසක් තියෙනවා නම් කලබල වෙන්න එපා. අපි හිංසරේ ඉස්සරහට තව කරුණු කාරණා පැහැදිලි කරගෙන තව තවත් අපේ අවබෝධය තීව්‍ර කරගන්න කටයුතු කරගෙන යමු. හොඳයි කියන්න. එහෙමනම් පළමු ක්‍රම සිහිපත් කරගමු. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන දහම් මනසිකාරී දිලා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු වලින් ඉලලා මේ නගා කියාගත් පුණ්‍ය ශක්තිය පළමු කොටම වික්ෂු වික්ෂිනි උපාසක උපාසිකා කියනවා සිවන පිරිසටත් ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ සිවන පිරිසටත් ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතී චිරජීවනයේ උදෙසා තමන්ගේ දිවි හිමියෙන් අපකපෙලා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කොටගත් යතිවර මහා සංඝරත්නයටත් ආරාමයේ වැඩවාසය කරන්නා ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත් ඒ සියලුම සංඝයා වහන්සේලාටත් අනගාරික අනගාරිකා පින්වත් පිරිසටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සියලු දෙනාටත් ඒ වගේම දායක කාරකාදීන් සෑම සියලු දෙනාටත් මිනගා කියාගත් පුණ්‍ය ශක්තිය පිදුවා වතුරා හරින් මේ පින් වීදී පැතිරී යාමෙන් එයර වැඩි වැඩි එන්නා වූ රෝගාබාධ අතුරු අන්තරාව යම් තාක් ඇතනම් ඒ සියල්ලක් ගසා දුරින් භූත වෙත්වා ඇස්වා කටවා හෝවා අවුල් දේව සක සංකාන විඳ කොණ විනය බන්ධන යම් තාක් ඇතනම් ඒ සියලම ගසා දුරින් භූත වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගෙල කුම්භාණ්ඩාදීන්ගෙන් වැදප මිනිය අනු දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම් තාක් ඇතනම් ඒ සියල්ලක් ගසා දුරින් භූත වෙත්වා අටානුවක් රෝග නවනුවක් වැසි දෙසතුනක් අන්තරාවක ගසා දුරින් භූත වෙත්වා නිවන් මගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇතනම් ඒ සියල්ලක නිදහස් වෙත්වා දසකුසලින්ම මිදෙත්වා දසකුසලෙන් වඩත් දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මෙතුක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍ර දේවේන්ද්‍ර සමා ප්‍රධාන සදෙව් ලෝක වාසී සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඇතුළු කොටගත් ඒ දිවි දෙවි දේවතාවුන් වහන්සේලා සියලු දෙනාටත් ඒ වගේම විපතපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවන්නේ ආරක්ෂාව සලසා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාරය නායක කතරගමාදී වශයෙන් නානා නම් ගොත්‍රයෙන් පෙනී සිටිනා වූ දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම මේ ආරාමයේ ගහක් ගහක් ගාන කොළයක් කොළයක් ගාන විමන් මවාගෙන ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නා වූ සිවණ පිළිසොසස ආරක්ෂා සම්පත්තිය සලසා දෙන්නා වූ බොහොමාට වූ දෙවියන්ගෙන් පටන් අකිරින්ට බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් ඇතනම් ආන්ගේ සිළු දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය විහිදේවා පැතිරේවා පිහිටත්වා ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඒ දෙවියන්ගේ දේවානුභවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානයේ පිහිටත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනෑම කරුණු කාරණා නැත්නම් ඒ සියලකම නිදහස් වෙත්වා දසකුසලෙන් මිදෙත්වා දසකුසලෙන් වඩත්වා දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පිටින් ඔබේ සජීවත්ව සිටින මෞද මාපයන් සහෝදර සහෝදරි ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මුත් දක්වාම ඔබට ගුරුහරුකම් ලබා දුන්නා වූ ගුරුවරු ගුරුවරයන් ඒ වගේම කරදරයි විපතක් වෙච්ච වෙලාවකට ඔබට උදව් පදව් කරන්න ඉදිරිපත් වුණා යම් තා පිරිසක් ඇත්නම් ඒ සිළු දෙනාටත් ඒ වගේම සාපිපාසාගෙන නිවා ගන්නට ආහාරයක් පානයක් නිර්මාණය කරලා දීලා ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්නට නිවාස ස්ථාන නිර්මාණය කරලා දීලා ඒ වගේම මැසි මදුරු වදරුවන්ගෙන් පීඩාවටපත් නොවී ජීවත් වෙන්න ඇඳුම් ආයතන නිර්මාණය කරලා දීලා ඒ වගේම පින්තුනේ ලෙඩක් දුකක් රෝගාබාධයක් හැදුණු වෙලාවක ඔබට වෛද්‍ය හිතකමක් කර කියා දීලා ඔබට අපවස්ථාන කරපු උදව් පදව් කරපු යම් තා පිරිසක් ඇත්නම් ආන්ගේ සිළු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ පුණ්‍ය ශක්තිය වීදුව වතුර හරිමු. ඒ වගේම පිටින් මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කරන මේ රට ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ දිවි හිමියෙන් අප කැපලා කටයුතු කරන යම් තා පිරිසක් ඇත්නම් ආන්ගේ සිළු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ නාගකතක පුණ්‍ය ශක්තිය වීදුව වතුර හරිමු. මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයටත් වැඩි විල් දෙය යනවා රෝගාබාධ අතුරු අන්තරාය මතක් ඇත්නම් ඒ සියලම ගසා දුරින් භූත වෙත්වා. ඇස්වහ කටවහ හෝවහ අවුල් දේව සක සංකා අනියුන කොළු හිරබන්ධන යම් තාක් ඇත්නම් ඒ සියල්ලක්ම සදූරින් භූත වෙත්වා. යක්ෂ ප්‍රේත පිසාච මලකේල කුම්භාඩාදී ආදීන්ගෙන් වැද ප්‍රමියා දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම් තාක් ඇත්නම් ඒ සියල්ලක්ම සදූරින් භූත වෙත්වා. අටානුවක් රෝග නවනුවක් වැසි දෙසුණක් අන්තරංග සදූරින් භූත වෙත්වා. නිවන් මගට බාධා කරන මොනෑම මොහ කරුණු කාරණා ඇත්නම් ඒ සියල්ලකම නිදහස් වෙත්වා. දසකුසලෙන් මිදෙත්වා දසකුසලෙන් වඩත් දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි ඔබේ නමින් ජන්මාන්තරගත වන දේදුණු මෞද මාපියන් සහෝදර සහෝදරිය ඥාත හේතු මිත්‍ර ආදී පිරිස මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහසම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආවා වූ යම්තා පිරිසක් ඇතනම් ආන් සිළු දනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම අනුමේ කල්පය පුරා ඔබ ඇත්තක විවිධාකාරයේ ඥාති සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරන පිරිසත් ඒ වගේම ඔබ ඇතින් විවිධාකාරයේ අරත්තෙට්ටන්වට ලක් වෙලා ඔබ ඇතින් හිංගි හිංසාවට පත් වෙලා අද ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසුනියම් පිරිසක් ඉන්නවනේ ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතයට බාධා කරනවා කියලා හිතාගෙන ඔබ කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ආන්ගේ සිරු දෙනා කෙරෙහි පින්දිනේ අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව මේ නගාගත පුණ්‍ය ශක්තිය විදුව පතුරවා හරින්න මේ පින් වීදි පැතිර යාමෙන යම් කිසි අභවගාමී වටපිටාවක ඉන්නවනේ එයින් අතමි දේවා සම්දිරි සුභදී අද්වහම ලබත්වා සසර පුරාවට කරගත යම් තාක් නායගනුදුනු නැත්නම් මේ සියල්ලකම නිදහස් කරත්වා දසකුසලෙන් මිදෙත්වා දසකුසලෙන් වඩත්වා දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වෙත්වා කියලා සාදු කර දෙලි පින් අනුමෝදන් කරන්. එවනම් පින් දින අවසාන වශයෙන් සිහිපත් කරගමු අද උදෑසන පටන් මේ මොහොත දක්වාම විවිධාකාරයේ පුණ්‍ය කටිතුරු නිවිලා සද්ධර්මයේ ශ්‍රවණය කළ දේශනා කරගෙන මිනගා කියකට අනන්තර්මාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මරල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා. ඒ පහළ වන්න අරිහතුන් වහන්සේලා අතරට ඔබ අප සිළු දෙනාට මේකතු වන්න වාසනාව ලැබිලා මේ මනුසද්භාවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු සාසනය තුළ දීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිළු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වෙත්වා. හොඳයි පින්තුනි මහා සංඝරත්නය සිළු දෙනාටම මෙත්තන් සංසෙන් ආශිර්වාද කරනවාදී සිළු දෙනා වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි මෝහගිනි නිවේවා නිවන් සත ලැබේවා නිවන් සත ලැබේවා නිවන් සත ලැබේවා තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බැලෙන් සීල ලෝක සීල සත්‍යයම නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වෙත්වා සාදු සාදු සාදු. හොඳයි පින්තුනි එහෙමනම් අපි එතකින් අද දවසේ දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.